අද නිදහස් සමරන්න මෙහාවද? අද නිදහස දවස. අද නිදහස් සමරන දවස. ඔබ කොහෙද සමරන්නේ? අද නිදහස් දවසනේ. නිදහසට දවසක් තියෙනවනේ. කොච්චර හොඳ. ඇත්තටම නිදහස් නැති මිනිස්සු එක එක දේවල් සමරනවා. අවුරුද්දක් සමරනවා. සමරන්න අවුරුද්දක් නැහනේ. දිනයක් දාගෙන සමරනවා. දැන් මේ මාසේ තව දවස් 10කින් ආය දවසක් එනවා. ඔබට කලින් තිබ්බ දරුවන්ට හොරෙන් තියෙන ඔබට හොරෙන් දරුවන්ට තියෙන ඈ තව දවසක් එනවා. දවස් 10කින් ආදරවන්තින්ගේ දවස. එකටත් දවසක් තියෙනවා නේ. එක එක දවස් හිත ගින්නට පත්වලා ඉන්න මිනිස්සු කරන දේවල්. අපි ඒවා වැරදි කියලා කියන්නේ නැහැ. අවිවේචන කරන්නේ. අපිත් ඒ තුල හිටියා. අපිත් ඒ ජීවිතේ ගෙව්වා. ඔබ අපි හැමෝම ඔය ආයෙන පාරක එන්නේ. නමුත් මේ විශ්වයේ යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය ඔය චිත්තසංතය තුළ අවබෝධ නොවන තාක්කල් ඔය හැම එකම ගහන පැලස්තර විතරයි. නිදහස් වෙන්න කාලේ. නිදහස් වෙන්නම වෙනවා. ඒක තමන්ට තියෙන පරම වගකීමක්, පරම යුතුකමක්. මේ ශාසනයක කරගන්න බැරි වුණොත් මේ ශාසනේ සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධානුශාසනං කරගන්න බැරි වුණොත් ඒ අනුශාසනාව තුල හික්මෙන්න බැරි වුණොත් අනවරාග්‍ර සසරට නැවත එකතු වෙන එක නවත්තනම් වෙන්නේ නැහැ. එදාට කියලා හරියන්නේ නැහැ. අපි අසරණ වෙලා වගේ අපිට දැනනවා බුදුහාමුදුරනේ කියලා. බුදුහාමුදුරු අසරණට සරණ වෙන්න මේ ලෝකට ආවේ නැහැ පින්වතුනි. අසරණ ගමට නම් කන්න ටිකක්, ඉන්න තැනක්, ඈ ලෙඩට බේතක්, ඇඟට වස්ත්‍රයක්. ඒ අසරණට සරණ වෙනවා. බුදුරජාණන් වහන්සේ අසරණ සරණ නෙමේ, අනාතනාත. සසර ගමනක් අනාතයි. ආපු දිහා දන්නෙත් නැහැ. තා මොහොතකින් වෙන්නේ මොකක් දන්නෙත් නැහැ. යන්නේ කොහෙද දන්නෙත් නැහැ. ඒ ඕන් නැහැ. තව තප්පර දෙකකින් හිතේ හිතට ඊළඟට හිතෙන්නේ මොකද්ද දන්නෙත් නැහැ. තව තප්පර කිද්දකින් හිතන දේ දන්නේ නැහැ. අනාතයි. ආන්ගේ අනාතත්වයට පත් වුණ සත්වත්වයේ අනාතත්වයට පත් වුණේ සත්වත්වයේ කියන එක හිතේ තිබ්බ නිසා. මේ ජාතිය කියන ගින්න හිතේ හැදුණ නිසා. ආන්ගේ සත්වත්වය අත්කරගෙන ආපු සත්වය සසර ගමනේ අනාතයි. ආන්ගේ අනාතත්වයට තමයි බුදුරජාන් වහන්සේ පිහිට උනේ. ඒකයි අනාත නාතයන් වහන්සේ කියලා කියන්නේ. අසරණ සරණයන් වහන්සේ කියලා කියන්නේ නැහැ බුදුරජාන් වහන්සේට. අපි කිව්වට අපි අසරණ වෙලා වගේ හිතට දැනනවා බුදුහාඳුනේ කියලා. හිතට දැනෙන දේ මොකද්ද කියලා හිතට දැනන්නේ හැඟීමක් කියලා තේරුම් ගන්න බැරුණ හින්දා වුණ ප්‍රශ්නයක් මිසක් ඒක අසරණකම නෙමෙයි. හිතට හැඟෙන්නේ හැඟීමක් බව තේරුම් ගත්ත නම් එයා ජාතිය තේරුම් ගත්තා. ජාතිය අවබෝධ වුණා. එයා එහෙනම් සසර ගමනේ නිදහස්. එහෙනම් එයා අනාතත්වයෙන් නාතත්වයට පත් වුණා. ඒ නිසා අනාතත්වයේ තේරුම් ගන්න ඕනේ. අවසන් බුද්ධ වචනේ තුල හික්මෙන්න ඔබට ශක්තිදර ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. චිත්තයක් දමණය කරගන්න බැරුණ සත්වෙක් අනන්ත සසරක් යන ගමන. දවස් තියෙන්න ඕන සමරන්න. අපි මේ ක්‍රිටිසයිස් කරනවා, විචනය කරනවා නෙමෙයි. බොහොම බුද්ධියෙන් තේරුම් ගන්න. මේ ශාසනය, මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයින්ට. ඒ නිසා අපි රාගයෙන් නිදහස් වෙලා නැහැ. ද්වේෂයෙන් නිදහස් වෙලා නැහැ. මෝහයෙන් නිදහස් වෙලා නැහැ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛෝ දෝමනස් උපායාස මේ සියලුම 11 මහා ගින්නෙන් නිදහස් වෙලා නැහැ. හිතේ ගින්නක් තියාගෙන තුන් කොණ අවුලවාගෙන ලෝක තුනම තුන් ලෝකේම අනාතත්වයේ තුල ඇවිල්ලා ඉද්දී අපට සමරන්න දෙයක් නැහැ. අවබෝධ කරන දෙයක් ඉතුරුලා තියෙනවා. ඔය පණකෙන්ද ඔය ශරීර කූඩු තුලින් අයින් වෙන්න කලින්. ඉතින් ඒ නිසා ඊළඟ අලුත් අවුරුද්ද දවසෙයි, ඊට පස්සේ තව තව අවුරුදු වෙයි, උපන් දිනෙයි. සමරන ගොඩක් දේවල් තියෙනවානේ. ඒ හැම එකම සමරන්න, අය සමරන්න නැති වෙන්න. අපි ඔබට කියනවා දන් දෙන්න පුළුවන් නම් දන් නොදෙන්න, සිල් රකින්න නැවත සිල් නොරකින්න, භාවනා කරන්න නැවත භාවනා නොකරන්න, බණ අහන්න නැවත බණ නාහන්න. එදාට ඔබ විමුක්ත වෙයි. ඒ මොකක්ද ඒ කියපු හරුපේ? දන් දෙන්න දන් නොදෙන්න. දානයක් දීලා පතන්න ඕන අය දන් දෙන්න නෙමේ. කප්පරක් දන් දුන්න බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි, මේ ආපු සසර පුරාවට උඹලා දුන්න දාන වේපුල්ල පර්වතයට වැඩි වැඩි. පූජා කරපු සිවුරු භික්ෂූන්ට කියන උඹලා පොරෝපු සිවුරු වේපුල්ල පර්වතයට වැඩි. එහෙනම් කොච්චරක් දන් දීලද්ද? කොච්චර භාවනා කරලද්ද? මේ වගේ අහම්බෙන් හම්බුණ බුද්ධ සාසොල්ල මිසක් හැමදම හම්බුනේ වගේත් නෙමෙයි. මේ 91 කල්පටම බුදුරු 7 දෙනයි. බණක් භාවනාවක් කරගන්න බුද්ධ කියන වචනේ අහුන්නන් යහුණ මේ 91 කල්පටම මහත්පාරයි අවමය උපරිමේ. ඒ වැඩි යහුන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ ශාසනය අවුරුදු 80,000ක් විතර. අන්තිම පහුගිය ශාසනය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශාසනය අවුරුදු 20,000ක් විතර. සමහර මිනිස්සුන් කියුවත් ඔක පිළිගන්නෙත් නෑ, අලුතෙන් ආපුවා පිළිගත්තේ නෑ මුලින්. අවුරුදු 20,000ක් මිනිස්සෙ ජීවත් වෙනවා. පුරා විද්‍යාවට අවුරුදු 20,000ක් තිය අවුරුදු 5000ක් අවුරුදු 2500කට අපර කියා ගන්න බෑ. මේ ලෝකේ උපරිම තාක්ෂණය තියාගෙන, කාබන් තාක්ෂණය තියාගෙන අවුරුදු 20,000 ජීවත් වුණා කියලා කියනවා. උන්වහන්සේ අවුරුදු 4000 බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 12,000ක් වැඩ ඉඳලා ඉවරලා අවුරුදු 16,000 පිරිනම් පෑවා කියලා කියනවා. හිතන්න පුළුවන්ද? ඉතින් ඒ කාලේ අපිත් හිටියා නම් දෙපාරක් උපදින ටයිම් නෑ, එකපාරයි උපදින්නේ. මේ ශාසනයේ මීට කලින් බුදුරජාණන් වහන්සේ යස් ඉදිරියේ දැක්කනම් කන් වලින් බණ ඇහුවා නම් අද මෙහෙම අපට අහන්න හිතෙන්නේ නෑනේ. එහෙම නේද? එහෙනම් මේක එහෙම කරන්න හම්බුන්නේ නෑ. එහෙම දුර්ලභව කරලත්, එහෙම දුර්ලභව ලැබිලත් බුදුරණා දේශනා කරනවා දුන්න දන්, දුන්න සිවුරු, පාවිච්චි කරපු සිවුරු, පූජා කරපු සිවුරු, මහා අර වේපුල්ල පර්වතේ වැඩි කියලා කියනවා. ඒ ඔක්කොම තියෙනවා. සසරක් පුරාවට කරගත් දේවල් ශක්තියින් තියෙනවා. තියෙනවා කියලා කියන්න බෑ. ඇත්තටම හේතු ප්‍රත්‍යයෙන් ගලපන්න පුළුවන්. තියෙන දෙයක් මේ ලෝකේ නැහැනේ. තිබ්බොත් ඇත යන සාස්ෘතවාදයට අහු වෙනවනේ. බුදුරජාණන් වහන්සේ ශාසනය සාස්ෘතවත් උච්ඡේදවත් නැහැනේ. ඒක නුනාසේ පළවෙනි දේශනාවෙන් කිව්වේ නේද? දුවේ මේ අන්තා පබ්බජි දේන සේවිතබ්බා කියලා. මේ අන්ත දෙකකින් පණවන්න බෑ මේක. ඇත නැත්ත කියන අන්ත දෙකකින් පණවන්න බෑ. ඉතින් ඒ නිසා ඒ සියලුම සසරක් පුරාට කරපු පාරමී පිරලා තියෙද්දි ඒවත් එක්කම එනවා සසරක් පුරාට වහගත් ගිනි කඳු. වහගෙන තිබ්බේවා නැවත විවර වෙනවා. ඒවා විඩෙන් විඩේට වෙනවා. ඉතින් අපි අනගාරික අතරත් දකින්න ඔයගෙ දේවල්. පොඩි දරු අතරත් දකින්න. ඉතින් ඒ නිසා හැමෝටම මේ ගමන යන්න බෑ. දුක්කර සූත්‍රය බුදුහන්ව දේශනා කරන පින්වත් මහන්නේ මේ ලෝකේ සාරිපුත්තන් වහන්සේ දේශනා කරන සාරිපුත්තන් වහන්සේ මට මතක ඉඳලා සතර හාරිපුත්තන් වහන්සේ දේශනා කරන්නේ සාරිපුත්තන් වහන්සේට හෝ සාරිපුත්තන් වහන්සේ මට හරියට මේ මූලාශ්‍රය මතක නැහැ. පින්වත් මහන්නේ මේ ලෝකේ දුෂ්කරම දේ මොකක්ද අහනවා? සක්විති රජ වෙන එක නෙමෙයි. සක්විති රජ වෙන එක නෙමෙයි නම් රටේ රජ වෙන එක ඊට වඩා අමාරුද? සක්විති රජ වෙන එක නෙමෙයි, සක්‍රත්වයට පත් වෙන එක නෙමෙයි, මහා බ්‍රහ්මත්වයට පත් වෙන එක නෙමෙයි. පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ සසරේ තියෙන අභයානකත්වය දැකලා අවබෝධයෙන් මේ ශාසනයේ හික්මෙන් එනවනම්, මේ ශාසනය වෙනුවෙන් අභිනිෂ්ක්‍රමණය කරනවනම්, ඒක තමයි ලෝකෙ තියෙන දුෂ්කරම දේ කියලා බුදුහන් දේශනා කරනවා. අමාරුම දේ. ඒ කියන්නේ ශාසනයක් තුල හික්මෙන එක තමයි දුෂ්කරම දේ. ඒ තමයි එක. ඊට පස්සේ ආනවා ශාසනයතල හික්මුණා නම් භාග්‍යතුන් වහන්සේ මොකද දුෂ්කරම දේ? ප්‍රවෘජ්ජාවට පත්වෙන එක දුෂ්කරයි කියලා කියනවා. ප්‍රවෘජ්ජාවට පත්වන කෙනාට මොකද දුෂ්කරම දෙය කියලා අහනවා. ඊට පස්සේ කියනවා පැවිද්දෙහි හිත අලවා වාසය කිරීම දුෂ්කරයි. පැවිද්දෙහි හිත අලවා වාසය කිරීම දුෂ්කරයි. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පැවිද්දේ හිත අලවාගෙන ඉන්න කෙනට දුෂ්කර දේ මොකද්ද? උන්වහන්සේ දේශනා කරනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හික්මෙන එක දුෂ්කරයි. ධම්මානුධම්මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හික්මෙන්න පුළුවන් නම් ආන්ගේ දුෂ්කරත්වයේ තුලින් මේ ලෝකේ සත්‍ය මේ අකාලිකත්වය මේ ලෝකේ ජාති ජරා මරණ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. හැබැයි අමාරුම දේ උන්වහන්සේ අන්තිම දේශනා කරනවා මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාවේ හික්මෙන්න අමාරුයි. හික්මෙන්නේ කයක් නෙමෙයිනේ. හික්මෝන තියෙන හිතක්. කයක් ඔය පුටුවේ ඉඳුවන් ඉන්න කොච්චර අමාරුද? විනාඩියක් යද්දී අපි එහාට හැරනවා මෙහාට හැරනවා බෙල්ල කඩා වැටෙනවා කොන්ද රිදෙනවා. කයක් හික්මවාගෙන ඉන්න කොච්චර අමාරු නම් මෙච්චර අමාරු නම් අතින් අල්ලන්නත් බැරි ඔය හිතෙන්ම කන්ට්‍රෝල් කරන්නත් බැරි අති වේගයෙන් උත්පාදටිති බංග තුළ මේ විද්‍යාමාන හිතේ ස්වභාවය අවබෝධ කරන එක ලේසි වෙයිද? දුෂ්කර දේවල්. හැබැයි අපට දුෂ්කර කළේ තින්නේ රැකියාව මේ දවස්වල හරි දුෂ්කරයි. ආර්ථිකේ හරි දුෂ්කරයි. පවුලේ හරි මේ දවස්වල ප්‍රශ්න ඒ හින්දා පවුල් ජීවිතේ හරි දුෂ්කරයි. මුල්ම පත්වීම හම්බුණා දුෂ්කර පලාතකට. ඈ දුෂ්කර දේවල් කොච්චරක් තියෙනවද? ඕක නෙමේ දුෂ්කර. දුෂ්කරම දේ තමයි ශාසනයේ හික්මන එක. මුල් මුලින්ම ශාසනයේ හිත පහදවා ගන්න එක, ශාසනය තුල හික්මිලා මේ ගමන පටන් ගන්න එක, මේ උඩුගම් බලා යන්න මේ ගමන හරවන එක. ඔබත් මේ ඊයේ පෙරදානකන් මේ අවුරුදු අපිත් මේ ළඟක් වෙනකන් ගියේ පහල බලාගෙන ගියේ. බලන්න දෙයක් නැහැ, යන්න දෙයක් නැහැ, ඉන්න විතරයි තියෙන යනවා. යන්නේ නැත්තම් වටේ උඩෙන් ඇදගෙන හරි යනවා. ඔබ පොඩ්ඩක් ආපහු හැරෙන්න බලන්නකෝ. අහයි කොහෙද යන්නේ? පිස්සුද? බණ අහන්න දැන් මේ තරුණ කාලේ මේ ජොලියේ ඉන්න ඕන කාලේ. ඇයි ගෙදර ප්‍රශ්නයක්ද මොකක් හරි? ඇයි දරුවන්ගේ ප්‍රශ්නද? මහත් වෙනවා නම් කරි ප්‍රශ්නයක්ද? ජොබ් එකේ ප්‍රශ්නයක්ද? ඇයි කලකිරිලා වගේ හැරෙන්න දෙයිද? වංගු ගහලා ලෝකේ අල්ලන්නන සත්වයා ඔබ ධර්මයේ පැත්තට වංගුවක් හරවද්දී අත් දෙකෙන් නෙමෙයි කෙස් ගහක් ගහක් ගාන අල්ලගෙන ඇදගෙනනවා පහළට. කෙස් ගහක්වත් සපෝට් කරන්නේ නැහැ පිඟුතුනි මේ නිවනට. ඔය කයේ එක අංශුවක් සපෝට් කරන්නේ නැහැ නිවනට. හොඳම සාක්කිය තමයි දානටියක් අරන් මෙතන දබණහනිද ගන්න ඕනේ නැහැ. තා චුට්ටකල ඉන්නකෝ ඉඳ ගන්නකන් ඉඳ යනවා. ඒ කය සපෝට් කරන හින්දද? කය නියුනට මාර සපෝටිව්ද? නෑ, කය සපෝට් කරන්නේ නෑ පිංගතුනි. කය නෙමේ කය කියන කෙස් ගහක්වත් සපෝට් කරන්නේ නෑ. මේ මුළු විශ්වයේම අනිත් පැත්තට හැරෙද්දී කල්යාණ මිත්‍රයා විතරයි ඔබට සපෝට් කරන්නේ. කල්යාණ මිත්‍රයා විතරයි ඔබට උදව් කරන්නේ. ඒකයි බුදුරණ දේශනා කරන්නේ. පින්වත් ආනන්ද, මේ ශාසනයේ තියෙන කල්යාණ මිත්‍රයා මත 100%ක් කල්යාණ මිත්‍රත්වයේ සමායට විවිධ වේශවලින් එන්න පුළුවන්. ඒක තමන් තේරුම් ගන්න දක්ෂුන් නැත්තම් කල්යාණ මිත්‍රයා හිතා ගන්නවා පාරාවලල්ලක් කියලා. අන්තිමනම ආර උපවාද අපවාද කරගෙන අනන්ත සසරක් කායන වාචා චිත්තේන කියලා මේකෙත් කායන වාචා චිත්තේන කියලා තව සම්බුසන කල්ප කෝටි සහස්‍රයක් කායන වාචා චිත්තේන කියන්නේ වෙයි. ඒකට හේතුව මේ ජීවිතෙත් කායන වාචා චිත්තේන කියලා රේඩි එකක් ඔන් කරගත්ත මිසක් මේ මොකද්ද කියන්නේ ගාතාවේ තේරුමවත් සියයට ගියේ නෑ. හිතන හොඳට හිතලා බලන්න. වන්දනාව කරනවා, බුද්ධ වන්දනාව කරනවා. දුතියම්පි තතියම්පි, දැන් දන්නවද? දුතියම්පි කියයි දෙවැනි වර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ මම වන්දනා කරන් තෙවැනි වර තතියම්පි. මම හිතෙනවද? නෑ, රේඩි එකක් ඔන් කරගෙන ඉන්නවා. අපහාසයන් නෙමේ කරන්නේ. අපිත් ඔය ට්‍රැක් එකේ තමා ආවේ. ඒකයි බුදුරජාණන් දේශනා කරේ මේ ධම්මානුදම් ප්‍රතිපදා හික්මෙන් අමහා අමාරුයි. ඊට කලින් අමාරුයි මේ ශාසනයේ මුලින්ම හිත පහදවා ගන්න එක, මේ ශාසනයේ මුලින්ම ඇතුල් වෙන එක. ඒක එච්චර අමාරුයි. එච්චර අමාරුයි. අද උදේ බුද්ධ වන්දනා කරා නම් අද අවල්ට බුද්ධ වන්දනා කරද්දි බලන්නකෝ. ආ අවබෝධයෙන්ද ඔය කියන්නේ කියලා. වර්ණ ගන්ධ ගුණෝපේත දන්නවද මොකටද කියන්නේ කියලා. පින්වතුනි ඔය හිත මෙල්ල කරන්නව බැරි මට්ටමේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපවෙන එක තැනක පින්වත් මහන්නේ උන්වහන්සේ අප වුණ එකම එක තැනක උන්වහන්සේ අප වෙනවා. සතර සතිපට්ඨානයේ අවම දින හතක් උපරිමයේ අවුරුදු හතක් කළොත් මං අනාගාමී කියලා උන්වහන්සේ අප වෙනවා. පින්වතුනි අප වෙනවා. අනාගාමීත්වයේ සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ කාමරාගයන් ප්‍රහාණය කරලා මේ බ්‍රහ්ම ලෝකයට එහා තියෙන මේ සුද්ධාවාසයට යන්න පුළුවන් කියලා උන්වහන්සේ අප වෙනවා. සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවන්න පුළුවන් නම් අවමේ දින හතක් උපරිමයේ අවුරුදු හතක් අවමේ දින හතක් තියා අඩු ගානේ තප්පර හතක් තියන්න පුළුවන්ද බලන්නකෝ. අමාරුයි. මෙල්ල නොවුන හිතක්. ඒකයි වීරිය කරන්න වෙයි සෑහෙන්ට, සිහිය පවත්වන්නේ සෑහෙන්ට. ඒකට මේ විශ්වයේ තියෙන ගොඩාක් තමන් වටා තියෙන ජාති ධම්ම, තමන් ජාති තමන්ට ජාතක වෙලා ඉන්න පිරිස, තමන් වටා එක් වෙලා රැස් වෙලා කැටි වෙලා ඉන්න පිරිස, ළඟින් ඉන්න පිරිස කඳුළු හලන්න උදව් කරා හිතේ ගින්න වැඩි කරලා දුන්නා මිසක් ඔය ඔය ජාතිය නසන්න හෙවත් ඒ දේ ආවද කරගන්න පිට වෙලා නැහැ. ඒ නිසා යුතුයකම යුතුයකම වශයෙන් කරන්න, වාගකීම වාගකීම වශයෙන් දකින්න. ඒ දෙකට මෙහා පරම වාගකීමක් තියෙනවා. සත්‍ය දකින්න නැත්තම් හිස්සතින් යන්න වෙයි. හිස්සතින් යන්න එපා පින්වතුනි. මේ අවසාන ශාසනය සමහරට හම්බුනේ අය ශාසනයක් හම්බෙන්නේ. මේ ශාසනය බණ ඇහුවනම් බොහෝ විට මෛත්‍රී බුදු ශාසනය අපට අහිමි. ඇයි ඒ? මේ ශාසනය කරගත්ත දේවල් නිසාම තමා. මෙන්න මෙහෙම කියන්න, ඇඟ හිරිවැටෙන කතාවක් කියන්න. මේ දේශ මේ කතාව ඊයේ පෙරේද කිව්වත් දැනන්නේ අනිත් දේ තමයි. අද දේශනාව මට මම ස්වාමීන් වහන්සේට නෙමෙයි තිබ්බේ. මේ අපි බොහොම අඩුවේ මෙතන වඩින්නේ. අපි ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් සසනීපෙන් ඉන්න නිසා ඊයේ රාත්‍රියේ උන්වහන්සේ මැසේජ් එකක් දාලා තිබුණා. මම ආරාමෙත් නෙමෙයි වැඩ හිටියේ, එළියේ වැඩ හිටියේ. ඒ නිසා අද උන්වහන්සේ සසනීපෙන් හිටියේ. ඒ නිසා තමයි මම වැඩි නැත්තම් නිදහසේ ඒ දහම් වරුසා උන්වහන්සේගේ මුකෙන් දේශනා ගන්න තිබ්බේ. ඒ නිසා පින්වතුනි සිහිපත් කරගන්න දුෂ්කරයි. කිසිම දෙයක් Tamanට සපෝට් කරන්නේ නැහැ. ලං වෙලා තියෙන දේවල් කක්ක සපෝට් කරන්නේ නැහැ. මේ භයානක කතාවක් කියන්නේ යන්නේ. පින්වතුනි ඒකයි. දැනගෙන වුණත් නොදැනගෙන වුණත් පාපේ පාපේමයි, වරද වරදමයි, අසීහි අසීහියමයි. ඒකට සෝරි කියලා වච්චි කියලා පොඩි බ්‍රේක් එකක් ඉල්ලලා කමාවක් දාගෙන පොදු සමාවක් ඉල්ලගෙන බේරෙන්න බෑනේ. ඔබට හිතෙනවා නම් පින්වතුනි අපි වැඩියෙන්ම බොරු කියන්නේ නැත්තේ, අපි වැඩියෙන්ම රවට්ටන්නේ නැත්තේ, අපි වැඩියෙන්ම වංචා කරන තේ කාට කියලාද? හොඳට හිතලා බලන්න කියන්න. අපි වැඩියෙන්ම බොරු කිව්වා නම් බොරු කිව්වේ, අපි වැඩියෙන්ම පොරොන්දු දුන්නා නම් පොරොන්දු දුන්නේ, අපි වැඩියෙන්ම වංචා කරා නම් වංචා කරේ, අපි වැඩියෙන්ම දිවුරුවා නම් දිවුරුවේ, කාටද? කාට වෙන්නේ නැද්ද? මේක මේ පෙරේදද කොහෙද පොඩි දරුවෝ ටිකට මං කියපු කතාව. බුදුරජාන් වහන්සේට උන්වහන්සේගේ මහා කරුණා මහා කරුණාව නිසා සමාව හම්බෙලා තියෙනවා. බුදුරජාන් වහන්සේ කතානික දේශනා කරනවා, පින්වත් මහණෙනි මේ ලෝක සත්වයට මං සමාව දීවි. මේ ලෝක සත්වයට මේ අවිද්‍යා ගින්නෙන් අවිද්‍යා දැලට පැටෙILLා තෘෂ්ණා ගින්නෙන් ගිනි ගන්න ලෝක සත්‍යරම සමාව දීලිවරයි. ඒ නිසා උඹ ලැබිල් නැවත නැවත මගෙන් සමාවිල්ලන්න එපා. මම සමාව දීලිවරයි. ඒ මහා කරුණාවට උඹලා හැමෝටම සමාව තියෙනවා. ඒකයි අඟුලිමාල පටාචාරලතරක් නෙමේ අඹපාලලත් නිවන් දැක්කේ මේ ශාසනේ. අපි මොකද්ද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ මගේ සිතින් කයින් වචනෙන් උනා වූ සියලුම වැරදි වලට මට කමා කරන සේක්වා. නැවත නම් මං ඒ වැරදි කරන්නේ නැහැ කියලා වන්දනා කළ නැකිදිද්දි පුතා කෑ ගන්න අම්මේ කියලා ඔක්කොම අමතකයි ගත්ත වරපට. දැන් නැගුණ ආව ආවේසේ දැන් යනවා. මේ වන්දනා කළ නැකිට විතරයි. පින්වතෙනි, ඔබට ඔබේ අම්මයි තාත්තයි කීපාර සමාව දෙයිද? එකම වැරද්ද නැවත නැවත කරනවා නම් ඔබේ අම්මයි තාත්තයි කීපාර සමාව දෙයිද? අපි හිතමුක එකම වැරද්ද 100 පාරක් කරනවා කියලා 101 වෙනි පාරේ එක්ක ඔබ ගිහින් පුනරුත්ථාපනයට දානවා, නැත්නම් ඔබ අංගොඩ ගිහින් දානවා. ඇයි? සමාවෙන්නේ කියන්නේ නැවත වැරදි කරනවා. හිතන්නකෝ එකම වැරද්දක් අපි හිතෙන් නැවත 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 වෙනව නම් නිකන් හිතෙන්නේ නැද්ද වටේ ඉන්න කට්ටියට නිකන් පිස්සු වගේ කියලා? අම්මා තාත්තවත් එහෙම සමාව දෙන්නේ අම්මා තාත්තරත් වදයක් වෙනවා. අපි කියන්නේ දරුවන්ට කියන්නේ නැද්ද වදයක් වෙන්න එපා දරුවෝ කියලා? කියන්නේ රම් පුතාට කියන්නේ නැද්ද එහෙම? කියලාම නැහැ වගේ ඉන්නවා. මහත්තයාට කියන්නේ මුලදී බැඳ ආදරයක මිහිර දැන්නේ හොයාගෙන ආවේ ඇවිල්ලා සතියයි දෙකයි නැත්තම් පෝරුවෙන් බහිද්දිම වෙඩි තියාගෙන බහින්නේ. සමාව දෙන්නේ නැහැ. හිතලා බලන්න නෝන්ලා කීපාරක් මහත්තයාට සමාව දෙයිද කියලා එකම වැරද්දක් කරොත් එහෙම. මහත්තුරු කීපාරක් සමාව දෙන්න ඕනට වන්දනා කරලා කියනවා, පසඟ පිහිටලා ඇඳලා කියනවා, අනේ ස්වාමීනි, අනේ නෝ මං අතින් අය නම් මේ වැරද්ද වෙන්නේ නැහැ කියලා අය කරනවා. සමාව දෙයිද? එකපාරක් වශුවර නැ දන්නේ නැති ඉඳා ඉන්නව නේද? නැත්තම් ඔබ පාරේ ගිහිල්ලා තමාරයි පිංගතුනේ. මේවා අනිත් දරුණු කතා. ඒ ඕන් නැ දෙන්න පෝරුවෙන් බහිද්දිම හරිනම් ඩිවෝස් වෙලා. ඇයි මහත්තයාගේ හිත වෙනතක, නෝනාගේ හිත වෙනතක? මේ හිතේ ස්වභාවය පේන්නේ නැති හින්දා හොඳයි. ඊයේ මං එද්දි වඩිද්දි දරුණු කතාව මං කිව්වද? කිව්වනේ. වැඩිපුරම බොරු කරේ බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේදී පොරොන්දු වුණා අපි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නැවතේ වැරද්ද මං අතින් වෙන්නේ නැහැ, මං වෙන්න තියන්නේ නැහැ. සිතින් කයින් වචනෙන් මං වැරදි වෙන්න තියන්නේ නැහැ කියලා පොරොන්දුණා. ඒ පොරොන්දුව දවස් කීයක් විනාඩි කීයක් රැක්කද පිංගතුනේ? අය පාරක් පොරොන්දුණා නේද? ඒ වැරද්ද අය විද්‍යටම කළ අය පොරොන්දුනවා, අය කඩනවා, අය පොරොන්දුනවා, අය කඩනවා. කොච්චරක් පොරොන්දුණාද? කොච්චරක් කැඩුවද? එහෙනම් කඩවුණ පොරොන්දුව කියන පළන චිත්‍රපටය ලංකාවේ හරි නේද? කඩවුණ පොරොන්දුව හරියටම හරි. ඔක දානදිව ෆිල්ම් එකකට නෙමෙයි, ඔක ටැග් ලයින් එක කරලා නොල්ලේ ගහගන්න තිබ්බ අපේ නායක හඳුනේ. කඩවුණ පොරොන්දුව, ඒකනේ පළන චිත්‍රපටය. ඈ බයිස්කෝප් ගියේ ඉස්සර. කඩවුණ පොරොන්දුව නෙමෙයි, අවිද්‍යා තුෂ්ණා නිසා, අසිහිය නිසා කඩ කරන පොරොන්දුව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උන පිංගතුනේ. පොරොන්දු කඩ කරත් අවසාන මොහතර උන්වහන්සේ බලන් ඉන්නවා ඔබට සමාව දෙන්න. ආනන්තරිය පාප කර්මයක් වෙලා නැත්තම් ඔබට සමාව ලැබෙනවා. උන්වහන්සේ දේශනා කරන ආනන්තරිය පාප කර්ම කරන නැත්තම් එයා හික්මවන්න පුළුවන්, එයා අඩුම ගන්න සුගතිගාමීවත් කරවන්න පුළුවන් කියලා. පින්වතුනි, ඒ බලන්න මහා කරුණාව කොච්චරක්ද කියලා. ඔබ දරුවන්ට එකම වැරද්ද කළොත් කීපාර සමාව දෙයිද? හැබැයි කතාවක් නැතින හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා. හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කිව්වට අම්මලා දන්නවනේ කොහොමද කියලා නේද? හිතලා බලන්න දරුවෝ 3 දෙනෙක් හිටියොත් එම ආදරේ සමසේ බෙදනවද? නෑ. උස්මිටිකං තියෙනවා. අම්මගේ ආදරේ මහා සාගරය වගේ කියව සින්දු තියෙන මොන පිස්සුද? මහා සාගරයයි වික්ටෝරියා වේල්ලයි ඈ පරාක්‍රම සමුද්‍රයයි වගේ තමයි තැන් තැන් වල එක එකනට එක එක විදියට. සැප දුක නිති පෙරලේ. දරුවන්ගේ ස්වභාවය අනුව ආදරය වෙනස් වේ. වෙනස් වෙන ලෝකයේ මොකද්ද පිංගුතුනි වෙනස් නොවෙන්නේ නොවී තියෙන්නේ? අවිද්‍යා තුෂ්ණා සහගත හිතක් වෙනස් නොවී තියේද? කතා කරන්නත් දෙයක්ද පිංගුතුනි? හරි භයානක තැන්වල අපි ඉන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. පැනලා ගින් හැංගෙන්න තැනක් නැහැ. අහසේ හැංගෙන්න තැනක් නැහැ. ගල් ගුහාවක් අස්සේ ගින් හැංගෙන්න තැනක් නැහැ. ජලයේ හැංගෙන්න තැනක් නැහැ. සිතින් කයින් වචනෙන් උන වැරදි වලට හැංගෙන්න තැනක් නැහැ. සිතින් කයින් වචන වලට හැංගෙන්න තැනක් නැහැ. කමා කරගෙන යෝනිසෝ මනසිකාරය හිත පිහිටවගෙන හික්මෙන්න විතරයි ඉතුරුලා තියෙන්නේ. හික්මෙන් විතරයි ඉතුරුලා තියෙන්නේ. පිංගතුනි අමාරුයි. නමුත් වෙන උත්තරයක් නැහැ. හිතලා බලන්න තමන්ට ලෝකේ කොච්චර කට්ටිය සමාව දෙයිද කියලා. ඔය ළඟින් කොහොම කිටියත් ළඟින් කොයි විදිහට හිටියත් සමාට එක වැරද්දයි. ඒ ඕනේ නැහැ. ඒක SMS එකයි මිස්ටේක් වෙලා එන්න ඕනේ. ඒ ගහ ගන්න දෘෂ්ටිය, ඒ ගහ ගන්න සීල් එක, ඒ එනේ හිතේ, ඒ හිතේ එන කහට තේවලට එහා වැඩි තේවල කහට. එහෙම නැත්නම් වෙන මොන හරි කහටක් අර සර්ෆ් එක්සෙල් ද හරි හොදලා යවන්න පුළුවන් නේද? හැබැයි හිතේ කහට යවන්න පුළුවන්ද? ඈ ලෝකයේ තියෙන මොන හොදන එක දාලාද හිතේ කහට යවන්න පුළුවන්? ඒකයි. ඒ හිතේ කහට එන්න, හිතේ කහට හට ගන්න එක මැසේජ් එකයි මිස්ටේක් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඉවරයි. සමාව දුන්න කිවට සමාව දීලම නැහැ. සමාව දෙන්න නම් අඩුම අනාගාමීත්වයටත් එහා යන්න ඕනේ. නැත්තම් සමාව දුන්නා වගේ ඉන්නවා. ඒකයි කියන්නේ පිටුනි. හරි වටිනව නේද පිංගුතුනි හිතේ තියෙන දේ ලෝකෙට පේන්නේ නැතික? ඈ හිතේ තියෙන දේ කියන්නේ එකක්, කරන්නේ එකක්, හිතන්නේ ඊට සාපේක්ෂව වෙනස් දෙයක්. EF වැඩි ත්‍රිවිල් එක ගහලා දීවා මේ හන්දිය කිට්ටුව. රඟපාන්න බැරි නම් චරිත බාර ගන්න එපා කියලා. හරි ධම්මර්ථයක් තියෙනවා ඒකේ. මම අපේ හාමුදුරන්ට කිව්වා මහරෑ ඉතින් අර ත්‍රිවිල් ඉස්සරහ ඉදරනේ පේන්නේ. ඉතින් අපි ඉතින් ගා සමාලි ඉස්සරහ ඉතින් බලන්න අපිත් තිනවා. ඉතින් අනේ අනිච්චං කියාගෙන මේ මහා ඉංග්‍රී හන්දියෙන් හරවද්දි වගේ මම දැක්ක කිට්ටු වෙදි. රඟපාන්න බැරි චං චරිත බහර ගන්න එපා කියලා. හරියටම හරිනේ. ඔස්කා දෙන්න ඕන නළුව ටිකක් පිංගුතුනි ඔබ. සමර අනගාරික මහතුරුම කියන අපිත් එක්ක ඇවිල්ලා. ස්වාමීනි, ස්වාමීන් වහන්සේ අපි ඉස්සර ආවට අපි රඟපෑවා. දැන් තමයි අපි ඇත්ත කෙනා. ඉතින් අපි දකිනවා කියන්න ඕනේ නැහැ ආවට පස්සේ. සත්‍යයි. ඔබ අනගාරික වෙන්න આવොත් එමු, බාරහමිට આવොත් එමු, සැබෑ චරිත ටික ටික එළියට එනවා. අපි එනකම් බලාගෙන ඉන්නවා. නැත්තම් බේත් කරන්න කොහොමද? අර කතාවක් දෙනව නේද? වෙදාටයි වෙදතුමා වෙද 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 වෛද්‍යවරවටයි නීතිඥවරටයි බොරු කියන්න එපා කියලා. ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ අපි ආරාමෙට ඉස්සර ආවට අපි වැන්දා කරා, කතා කරා, ඒ අපි රඟපෑව අපේ හාමුදුරනේ. ඉතින් මං කිව්වා හරි මහත්යෝක මමත් කරානේ මීට කලින්. ඒක තමයි ඇත්ත. සැබෑ චරිත නෙමේ. ඒකයි කියන්නේ. ඒකයි අර ගහලා තිබ්බේ රඟපාන්න බැරි නම් චරිත බහර ගන්න බල. නියමෙටම රඟපානවා. රඟපාන කොච්චරක් වෙන ඔබේ ගෙදර බල්ලෙක් ඇති නේද? ඌත් ඔස්කා සම්මාන දෙන්න පුළුවන් නළුවෙක් පිංගුතුනේ. පූසෙක් ඉන්නවද කියන්න? මවපු කරලා පෙන්නන මට කියන්න. ගෙදර සුරතල සතෙක් ඉන්නව නම් ඌ ඔබේ ගෙදර හැමෝටම එක වගේද? එහා පැත්තේ ගෙදර බල්ලෙක් එනවා, උටත් ඒ වගේද? නන්නා දුන්න බල්ලෙක් ගමේ ඇවිල්ලා, ඌත් ඒ වගේද? නිකන් හිතලා බලන්න. උගේ රඟපෑම කොහමද? උගේ රංගනේ කොච්චර තාත්විකද කියලා. ගෙදර පස් දිනක් හිටියොත් සමහරට එක්කෙනෙකුට ඌ වැඩිය කැමති නැන්නේ කියන හිතරම ඔරවනවා. සමහර කෙනෙක් ඇති ඌ කන බත් එකට අත දාලා ගන්න පුළුවන්. ඒත් උමුකුත් කියන්නේ ඌ එක එක නට එක එක විදි. එහා ගෙදර බල්ලෙක් කියනවා ඌ තා විදියා. ඌගේ ඒ සතාගේ හැංගීම් දැනීම් හැදී තව කර පිටසක් එනවා. ඒ කාලට ඌ තා විදියක් එක එක විදි. එහෙනම් ඒ විදිහට ඌ පරිවර්තනය වෙනවා. ඒ විදිහට ඌ හිත පවත්වනවා කියලා කියන්නේ ඌ හොඳ නළුවෙක් නෙමෙයිද? මං කියන එක තේරෙනවද? ඌ එක එක්කනාට ගෙදර ඉන්න එක එක්කනාට එක එක විදිහට ප්‍රචාර දක්වන්නේ. බලන්න ඌ ඒක ගාන්ට කරන හැටි. ඌට කැමති කෙනෙක් ආවොත් ඌ නට්ට හොලවගෙන කූන් කූන් ගාගෙන ලස්සනට යනවා. අකමැති කෙනෙක් ආවොත් කොහොමද රඟපෑම? අඩු ගානේ හිතෙනවද රඟපෑමකත් කරනවා කියලා? එච්චර තාත්විකයි. සාමාන්‍යකව ටෙලි නාට්‍ය ෆිල්ම් බලද්දි කියනව නේද? අනේ අර යන රඟපාන රඟපාන බව තේරෙනවා කියලා. ඒක රඟපාන වගේ පේනකට හිතෙනව නේද? රඟපාන වගේ හිතෙනවනේ අපි කියන්නේ. සාමාන්‍ය ෆිල්ම් එකක් හරි ටෙලි නාට්‍ය එකයි බලද්දි නිකන් බෝරින් වගේ දැනෙනව නේද පිංගුදුනේ? අමාරු වගේ බලන්න. ඇයි ඒ රඟපාන වගේ පේනවා. අපි කියන අපෝ මේ නළුව නම් අලුත් නළුවෙත් කොහෙද මේ නිලිය අලුත් නිලියද කොහෙද මම රඟපානවත් දන්නේ නැහැ. මම රඟපාන වගේ මෙයා මෙයා රඟපාන වගේ පේනවනේ. ඉතින් රඟපානවා පේන්නේ නැ රඟපාන්නේ. ඔබේ රංගනය කොහොමද? චරිත බාර රන් ඉන්නව නියමෙට. චරිත කීයක් තියෙනවද පිංගුදුනි? චරිත හතක්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කරොත් ඒ වගේම තමයි සත්ත බොජ්ජංග නැගුණොත් ඔය හිතේ චරිත අපවත් වෙයි. චරිත පිරිණි වෙයි. නැත්තම් අපි චරිත අම්මා කියද්දි පුතාට එක විදියක්, මහත්තයා කතා කරද්දි තව විදියක්, අක්කට තව විදියක්, නංගිට මල්ලිට තව විදියක්, අයියට තව විදියක්, ඔෆිස් එකේ වැඩපලේ පිටර තව විදියක්, හිතවතුන්ට තව විදියක්, ඔබට ඔබ වෙනස්ම විදියක්. ඔය විදිය තුලේ ඇත්තරම ඔබ කෝ? අපි සර කතා කරමු කාලිකත්වය ගැන. බලන්න ඔබේ රංගනේ පිංගුතුනි, අපේ රංගනේ බලන්න. හොඳට හිතලා බලන්න, මහත්යර මහත්යත් එක්ක ආස කරන විදිහට කියලා දරුවොත් එක්ක ආස කරන්නේ. ඔබට ඒක ආයාසයක් වගේ දැනෙනවද සාමාන්‍ය? චූටි දරුවෙක් හම්බුනොත් එහෙම අමුතුම විදිහක් නේද? ඈ සද්ද වෙනස් වෙලා, වචන වෙනස් වෙලා, ඒවා වැරදි නෙමේ. මම මේ කියන්නේ බලන්න තමන්ගේ ජීවිතේ මේ 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 හිතේ තියෙන හැටි බලන්නේ. හිත පත්වෙන, හිත අසරණ වෙන හැටි පිංගුතුනි කොච්චරක් අසරණද කියලා. ඒ කියන්නේ පුතාට කතා කරලා තියෙන මහත්යට වගේ ආස කරන්න කියලා නෙමේ මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න. දහමක් නේ කියන්නේ. බලන්න අපි ඒ ඒ චරිතවලට අනුගත වෙන හැටි. ඇත්තටම ටෙලි නාට්‍ය බලන්න ඕනේ නැහැ. පොඩ්ඩක් පැත්තරලා ගෙදර හතර දෙනෙක් ඉන්නවා. හතර දින හදයා බලන් හිටියනම් සිදු බැලුවා වගේ තමයි. සිදු වෙලා තියෙයි ඔක්කොම. තාම තිනවා සිදු. අපිට මතකයි අපි යන කාලේ සිදු කියලා එකක් තිබ්බා. සිදු වෙවි තියෙනවා. මොකද්ද? සුපිරි රංගනයක්. එහෙනම් ටෙලි නාට්‍ය ඕනේ නැහැ. ඒ මොකද ෆිල්ම්? ෆිල්ම් බලන්න යනව නේද? අපරාදේ. ටවුමක් මැදට ගිහිල්ලා පොඩ්ඩක් බලන් හිටිනම් හරි. නැත්තම් වෙඩින්න හෙඩ ගිහිල්ලා පොඩ්ඩක් පැත්තට බලන් ඉන්න. ඒවා සජීවීනේ. ඔබ අර දකින්න පිළිඳේ තිරගත කරලා එඩිට් කරලා වීඩියෝ කරලා එඩිට් කරපේ ගන්නෙ. සජීවී දෙයක් බලන්න කැමති නැද්ද? සජීවී රංගනයක්. ඉතින් බලන්නකෝ. පිංගුතුනි බලන්නේ අපට අපටේ හැසිරීම්, අපේ ජීවිතේ අපට ගාණක්වත් නැහැ නේද? අපි මේ අපට එක ආයාසයක් දැනෙන්නේ නැහැ නේද? නමුත් කිනු හිත කොච්චර පිළඩපත් වෙනවද? ඕකේ හැම එකෙම ලිමිට් තියෙනවා. ආන්ගේ ලිමිට් පණිදි ඉන්න බැරුව යනවා. සමහර එක පාරම තරහා යන්නේ. ඕකේ තියෙනවා ඇවරේජ් එකක්. ඕක පයින්න බෑ. ඕක කට්ටක් තියෙන එක පයින්න බෑ. පැන්න ගමන් තරහා යනවා. ඒ කියන්නේ සැප සහගත සීමාව තියෙනවා. මොකද හැම වෙලාවෙම විපාකේ අරමුණු වෙන්නේ කරුණු තුනක් ඔස්සේ. සැපෝස්සේ අරමුණු නැ නැත්නම් දුකෝස්සේ අරමුණු නැත උපේක්ෂාෝස්සේ අරමුණු. නමුත් ඒ සැප දුක උපේක්ෂා හිතට අරමුණුෙද්දී අපිට හිතෙනවා ඒ විපාකේ තිබෙකක් තාම එන්නේ කියලා. පුතාගෙන් තමයි සැප ආවේ, මහත්තයාගෙන් තමයි දුක ආවේ, සහෝදරෙන්ගෙන් තමයි උපේක්ෂා උපේක්ෂාව කියලා කියන්නේ. ඔය ගා ඔය ඉන්නවා ඉතින් සහෝදරු ඉන්නවද? ඔය ඉන්නේ අපේ ආදරනේ කියලා හිතෙනවා. අපිට හිතෙනවා මේ සැප දුක උපේක්ෂා තියෙන්නේ මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයේ තමයි. අපි හිතන් ඉන්නවා අපට එන්නේ ඒ වගේන් කියලා. ඒ වගේ සීමාවල් තියෙනවා. නමුත් විපාක එහෙම දෙයක් තිබ්බේ නැහැ. හිතේ හිත බැඳුන රැඳුන පළවල තියෙන ස්වභාවය නෙමේ බාහිර විපාකයේ තියෙන්නේ. කොහේ හිතින් කවදවත් ස්පර්ශ කරන්න බෑ. හිතින් කවදවත් ඒක දකින්න බෑ. වෙන් කරලා ගන්න බෑ. එකක් ලෙස ආපු එක, එකක් ලෙස හැංගෙන එක. සැපක් අපි කියන්නේ සැපක් දුකක් උපේක්ෂාවක් වැඩිපුරම අහු නොවන. නමුත් වැඩිපුරම ඉන්නේ අපිට හිතෙනවා බාහිර දේවල් වලින් එන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒවයි සීමා තියෙනවා. දරුවා කතා කරද්දි, නෝන කහත්තයා කතා කරද්දි, පිරිස කතා කරද්දි, ಜಾති වුණ දේවල්, ಜಾති වෙලා තියෙන හිතට ಜಾති දම් ඇතුල් කරද්දි වෙන දේවල්. මොනවද දන්නේ නැහැ කියනවා හිතෙනවද එකපාරම? හොඳට හිතලා බලන්න පිංගුතුනේ. පොඩි සිය දරුවත් එක්ක තරහ යන්න ප්ලෑන් කර කර තරහ යන්න ඕනද? දැන් විනාඩි කතා කරන්න අහවල් විනාඩිය මම පොඩක් පුතාගේ තරහ ගන්න. එහෙම වුණාද? නෑ. හොඳට කතා කරලා එකපාරම ට්‍රැක් පැන්නා. එකපාරම දැන් වෙන තැනක ජර බර ගල කරකිනවා. ඊපස්සේ පොළුවේ ගහලා, සද්දේ කරලා, කෑ ගහලා, යටි ගිරියෙන් කෑ ගහලා, ඇඟේ රෝම කූප කෙලින් වෙලා බුද්ධාලම්බන ප්‍රීතියද? නෑ. දරුදුක ඇවිල්ලා. එහෙම වෙලාම නැද්ද? අපි තමයි කියලා තියෙන්නේ. මගේ ඇඟේ මයිල් කෙලින් වෙනාලා මේ ඔක් කියන්න එපා, ඔක් කරන්න එපා. ශබ්දකෝෂේ වචන මේ කියන්නේ. මල්ලසේකර නෙමේ. මල්ලසේකර ශබ්දකෝෂේ නෙමේ. ඔබේ කියන්නේ අපි කිව්ව අපේ කියලා කියමුක නේද? ඔබේ කියුවොත් නිකන් මගේ වගේ දැනනවනේ, මගේ කියුවොත් එකක් වගේ දැනනවනේ. අපි කියලා කියමු. එතකොට යා පොදු බහු වචනෙන් කියමු. අද උදේ සමහරට කියන්නේ නැති. ඇඟේ මයිල් කෙලින් වෙලා මේවා කියන්න එපා, ඔවා කරන්න එපා. බුද්ධාලම්බන ප්‍රීතිය ඇවිල්ලා කවද්ද ඇඟේ මයිල් ටිකක් කෙලින් වුණේ පිඳු රෝම කූපේ කෙලින් වුණේ කවද්ද? හැබැයි තරහා ගියාම කොහොමද? අර පූ සංගයෙන් බලන්න. සත්තුන් ගෙන් බලන්න, බල්ලන් ගෙන් බලන්න. සත්වයන්ගේ එහෙමනම් සත්වත්වයේ යත් කරගත්තා වූ අනිත් සත්වයන්ගේ දෙසේම විය කියලා දාමු. අපි හිතන ඔබට එහෙම එසේ වෙන්නේ නැතේ කියලා. හිත සනස ගන්න එපා නේද? සනස ගන්න අපි හැමදේම කරන්නේ. සනසෙන්න නැලවෙන්න කාලයක් නැහැ, මිදෙන්න විතරයි කාලය තියෙන්නේ. ඒකත් බොහොම අංශු මාත්‍රයයි, බොහොම පොඩි කාලයයි තියෙන්නේ. හොඳට බලන්න පිඟුතුනේ, අපට හිතෙනවා එළියෙන් තමයි ප්‍රශ්නේ කියලා. බලන්න අපි කියන දේවල් පිඟුතුනේ. බලන්න අපේ රංගනේ කොච්චර තාත්විකද කියලා පිඟුතුනේ. දැන් සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යයක හරි ෆිල්ම් එකක අර දුෂ්ටයා නැත්තම් තරහ ගන්න තැන එයා නිකන් ග්ලිසරින් එහෙම ටිකක් ගාගෙන අරගේ මෙයා කරගෙන කීපාරක් කට් කට් කිය කීපාරක් ෂොට් කීයක් අරන් දෝ ඒ චරිත රඟපානවා ඇත්තේ. හැබැයි ඔබේ චරිතය කොහොමද? ඔබ කීපාරක් කට් කර මහත් එකකට කට් කියලා කියනද? ඒක බරම හිල්ල. කට් කියොත් එම හට් එකේ හට්ටිය මහත්තයා බලයි බෙල්ලේ මාලේ කට් කියොත් හට්ටියේයි පොඩ්ඩක් පසුබහින්න තියෙන්නේ. කලුන් මැද්ද සබා අබතුර බොහොසෙනෙති, ලෙසින් විදුලි දිඳි කඟපත් ලෙල කෙරෙති, කඟින් කඟ පහර වැදි නැගි පුලිඟු ඇති, උපන් සටන් බිමසි ගත් සෙබලෝ දුලබෙවෙති. ඕක මම සුභාෂිතේ වගේ මට මතක තිබ්බේ. මොකට තුමා කිව්ව කවියක් මට මතක නැහැ. සුභාෂිතේ වෙන්න ඕනේ. කලුන් මැද්ද සබ අබතුර බොහොසෙනෙති, ලෙසින් විදුලි දිඳි කඟපත් ලෙල කෙරෙති. උන්වහන්සේ එතුමා කියනවා මේ දිලිසෙන කඩු සබා මැද තිබ්බට, කාන්තා විසරහ මහ වීරය වගේ හිටියට, ඈ සබා මැද කාන්තා විදිරියේ ලෙල දෙන කඩු, කඟින් කඟ පහර වැදි නැගි පුලිඟු ඇති, යුද්ධ කරන භූමියේ සටන් බිමසි ගත් සෙබලෝ දුලභ වෙති. ඇත්තට මේ සටනදී පාවිච්චි කරන කට්ටිය දුලබයි, කට්ටිය දුවනවා. ඒකයි ඔක මං අර්ථ දෙහිකින් කියන්න. නිදහස් දවසනේ, නිදහසේ ඉන්න වෙයි මුල් ටිකේ නේද? පින්වතුනි, ඔෆිස් එකේ වීරයා වගේ ඉන්න මහත්තයා ගෙදර ආපුවාම සටන් බිමසි ගත් සෙබලෝ දුලබ වෙති. ගෙදර ඉන්න එළිය කොහමද? පිකටින් එකේ ඉන්නකොට වීරයා වගේ ගෙදර ආවට පස්සේ සටනින් නෑ, පලා යනවා. ඒකන කියන්නේ පෙරදීලා පලා ගියේ නෑ කියලා කියනවා නේද? මදින්දා තිබ්බනේ මට මතකයි ඉස්සර මිල්ටන් මල්ලව රචිත කාවද. පැරදීලා පලා ගියේ නැහැ, ඉන්නවා. යන්නේ කොහේ යන්නද? ඒකයි කියන්නේ, බණ ඇහුවට බණ කිව්වට අපි අතුළුව මේ කියන්නේ අපි හැමෝටම. ඒකයි මේ කතාව, මේ බණ, මේ මේක මේ කොලයක් බලන තියන මාත් කියනවා නෙමෙයිනේ. මේ මහා යතිව සංඝරත්නේ මේ මේ ලෝකේ ශාසනය අරන් ඇවිල්ලා මේ මේ තිබ්බ ඒ මේ ලෝකේ තියෙන සත්‍ය. මේ කතාව මමත් අහගෙන මටත් එක මේ කියාගන්නේ. නැතුව මේ මම නැතුව කියනවා නෙමෙයි. බණ කිව්වට බණ ඇහුවට ධර්මයේ හැසිරුණාට ධර්මයේ හැසිරුණා කියලා හිටියට ගෙදර ප්‍රශ්නයක් එද්දී ඇත්තටම සටන් කරදි දහම දානවද? නෑ. නැත්තම් කඩුව තියලි ඉවරලා දුවනවද? හොඳට මුවහත් වෙන්නේ මොන කඩුවක්ද? හොඳට කඩුවක් තැලෙන්න ඕන. අර එහෙම තිබ්බනේ ඉස්සර වීඩියෝකුත් හදලා අපේ සාමඳුරු. තැලෙන යකඩේ හරි මොකක් හරි කියලා. අර කියන්නේ තැලෙන්න මුවහත් වෙනවා කියලා. හැබැයි ඔබ තැලෙන්න දෙන්නේ නැහැ, දුවනවනේ. පසුබහිනවනේ, පලා යනවනේ. ඒකට හේතුව පින්දුනේ මේ සත්වයාගේ මනස, මේ human brain එක සකස් වෙලා තියෙන්නේ survive වෙන්න, හෙවත් ආරක්ෂා වෙන්න මිසක් comfort zone එක බිඳගෙන යන්න නෙමෙයි. ඒක විද්‍යාඥයෝ අද හොයාගද්දී ඕක වසර 2500 කලින් බුදුරජාණන් වහන්සේ කිව්වා. බලන්න සතෙක් ගත්තොත් ඌගේ සීමාවක් තියෙනවා. ඌවේ සීමාවයි තමයි රජදහන කරන් ඉන්නේ. ඌගේ සීමාවක් තියෙන ඒ ආන්ගේ සතා සීමාවක් ඉන්නේ. එතනින් එහාට ඌ අඩියක්වත් තියන්නේ නැහැ. අපි කියන්නේ ඔය සීමා යන්නේ පාවි සත්තු ඔය සීමාය ධර්ම සත්තු ඉන්නවා, ධර්ම සර්පය ඉන්නවා. ඌගේ සීමාවක් තියෙනවා. සීමාවක් පනවන් ඉන්නේ. හැවත් සෝන් එකක් හදාගෙන කලාපයක් හදාගෙන ඒක ඇතුලේ කම්ෆර්ට් හොඳ කම්ෆර්ටබල් ඉන්නවා, හොඳ සුවසේ ඉන්නවා. ඉන්නනේ ඕනේ. ඉන්න කොහේ හරි තිබ්බ ඉන්න හැවත් ලගින්න ඕනේ කොහේ හරි තැනක. läග ගන්න කොහේ හරි läග්ගෙන ඉන්නවා. මිනිස්සයත් ඒවයි තමයි. අඩියක් ඉස්සරහට තියන කොච්චර අමාරු, දවසක් කැප කරගන්න කොච්චර අමාරුද? ඒ කියන්නේ තමන් දැනට ආශ්වාදයි සැපයි සාරයි නිත්‍යයි සුඛයි අත්තයි සුභයි ෂෝක් කියලා හිතන් ඉන්න ලෝකෙන් එහා, ඔය ලෝකෙ බිඳින්න, ඔය ලෝකෙන් එහාට අඩියක් තියන්න, අමාරු දෙයක් කරන්න, අලුතෙන් හිතන්න, අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න, ලෞකික වේවා ලෝකෝත්තර වේවා මොන පැත්තෙන් වුණත් අඩියක් තියන්න කොච්චර අමාරුද පින්තුනේ? ඒක ඉන්නන කැමති හොඳ ඉතල බානක වැඩිපුර කැමති රස්සා කරලා ගෙදර රස්සා කරනද? එදා රස්සා කරනද ජීවත් වෙන්න බෑ නේද? රස්සාව කරන්න එපා, ව්‍යාපාරයක් කරන්න එපා. කැමති රස්සාවක් ව්‍යාපාරයක් කරගෙන ඉන්නද ගෙදරලා ඉන්නද? පාන්දර නැගිටලා වැඩිපුර කීයක් කර හොයන්න ඕ අලුතෙන් තව වැඩිපුර කීයක් කරි ආයෝජනය කරන්න ඕ මොකරි බිස්නස් එකක් පටන් ගන්නද කැමති? නැත්තම් තියෙන එකත් කොහොම හරි shape එක කරගෙන ගෙදරලා ඉන්නද කැමති? ඉන්න කැමති. දිනන්න කැමති නෑ. එහෙම ඉන්න මිනිස්සේ කොහොමද නිවන් දකින්නේ? ඒකයි බඳුනේ මේ 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 ශාසනයේ ගොඩක් මේ 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 ඇත්තම තමන්ගේ ආකල්පමේ තමන්ගේ හැසිරීම මත තමයි මේ 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 ශාසනයවත් තීරණය වෙන්නේ. කම්ෆර්ට් සෝන් එක හේවත් තමන්ගේ සුවදායි කලාපේ ඕන්ලගේ බින්දින් ලෑස්ති වෙන කෙනෙක් මේ ශාසනය නිවන් දකින්න පුළුවන්. ඒකයි මේ මේ ශාසනයේ ගොඩක් වෙලට තිබ්බේ මධ්‍යම පහක් ධනවතුන්ගෙන් ඉහළට. ඒ කියන්නේ හොඳ ඇටිටියුඩ් හැදෙන මිනිස්සු අතර. නැත්නම් ඇවරේජ් නම් බෑ කියන්නේ බෑ. ඒකට හේතුව හැම වෙලාවෙම හැංගෙන්න ගුලි වෙන්න තමයි කැමති. නිවනත් නිකන් එනවනම් තමයි හිතන් ඉන්නේ. කැප කරන්න කැමති නැහැ. ජීවිතේ වෙනුවෙන් තමන්ගේ ලෞකිකත්වය වෙනුවෙන් අය පොඩ්ඩක්වත් කැප වෙන්න කැමති නැත්තම් නිවනක් ගැනීම කෙනු කෙසේ කැප වෙන්නද? ඒ ආකල්පම හැදෙන්නේ නැහැ. ආකල්පම චිත්ත විපර්යාසයක් වෙන්න ඕනේ. නිවන් දකින්න. නිවන සාක්ෂාත් කරගන්න. නමුත් ගොඩක් කට්ටිය කැමති නැහැ ඒකට. ඒක මේ මේක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සත් මනුස්සයෙක් කියන්නේ සත්වයෙක්නේ. අවිද්‍යාව තුෂ්ණා සහගතයි නම් ආන්ගේ හැමතරම සත්ව ඒ ආන්ගේ සත්ව ස්වභාවය අත් වෙලා තියෙන්නේ. මොකද ඒ අත් කරන් ඉන්නේ ආශ්වාදය සැපය සාර ඇමීබා කියලා නිල්තල් මාස දක්වා සියලුම සත්වයන් අහුවලා ඉන්නේ ආශ්වාදය සැපය සාර කියන ලෝකයක්. ඒ සත්වයාට හිතෙනවා ආශ්වාදයි සැපය සාර කියන ලෝකයේ තියෙන මේ විපාක තුල කියලා. ඒ නිසා එළිය වෙනස් කර කර එළිය හදහද එළිය රැක්ස් කර කර ඉන්නවා. ඉතින් ආන්ගේ ස්වභාවය බිඳින්න කැමති නැහැ. ඒ ස්වභාවය ඉක්මවන්න කැමති නැහැ. ඒක තේරුම් ගන්න කැමති නැහැ. ඉතින් ඒ ස්වභාවය ඉක්මවලා ඒක තේරුම් ගන්න කැමති නැත්නම් නිවන් දකින්න කොහේ කැමැත්තක් හැදෙන්නේද? ලේසි නැහැ. හරි අමාරුයි. ඒ අමාරු බව ඔබට හොඳටම තේරෙනවා ඇති. දැන් අද දෙවැනි මාසේ 4 වෙනිදා. හිතලා බලන්නකො මාසයක් ඉවරනේ. දුන්න දංගාන මේ මාසෙට දුන්න දංගාන දුන්න සාදුකාර ගාන වැඳ වැඳුම් ගාන සීකරපු බුදුගුණ දම්ගුණ සංගුණ ගාන ගරන් කරන්න පුළුවන් ඇතිනේ. හැබැයි හිත ඇල්න ගැටන මුලා වුණ දේවල් හෙවත් හිත 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 රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මත් වුණ ස්වභාව ගණන් කරන්න පුළුවන්ද? ඒව ගණන් කරන්න බෑ. අපි ඉතින් හිත හදාගෙන ඉතින් කරන්න දෙයක් නැහැ කියලා කියනවා. කරන්න දෙයක් නැහැ කියලා කියවට කරන්න දෙයක් තියෙනවා. නමුත් ඒ කරන්න තියෙන දේ අමතකුණා අපට. අපිට ඒක මිස් වුණා. ඒකට කාලය දැම්මේ නැහැ. හොඳට බලන්න පිංගතුනි, මහන්සිලා ආවට පස්සේ කැමති නිදා ගන්නද? නැත්නම් අඩු ගන්න බුද්ධ වන්දනාවක් කරන්නද කියලා? බලන්න දහමට එන්න හදදී කොච්චර අපි එක්ස්කියුස් කියනවද කියලා පිංගතුනි? අපි නිදහසට කාරණා කියනවද කියලා? ඔක ට්‍රිප් එකක් යන්න ඇති කියන්නේ නැහනේ. ෆිල්ම් එක බලන්නදී කියන්නේ නැහනේ. ලෝකේ අපට මේ හොඳ ಜಾති ධර්මයක් තියෙනවා නම් ඒ සම්බන්ධව මොකක් හරි දෙයක් සම හොඳට බැඳිලා තියෙනවා නම් හිත. ඒකට කියන්නේ එහෙම. යනවා. නැති නිමාඩු වෙනවා. පිංගතුනි හිතේ හැටි. මේකයි කියන්නේ මේ නැවත මේ කියන්නේ පිටම අලුතෙන් මා ප්‍රසකුත් ඇති. මාසෙට පාරක් යන ප්‍රසකුත් ඇති. නිතරම බණහන් නැති ප්‍රසකුත් ඇති. පළණි වතාව මේක දේශනා අහන කෙනෙකුත් ඇති. හිතන වැඩි බුදු අම්මෝ මුන්නහසෙත් පුදුම සරයිනේ කියලා. සර නෑ පිංගතුනි. සර වෙන්න අපි කොච්චියයි නේද? නෑ සර නෑ. පිංගතුනි මේ දහම කියෙවිදි කෙලස් දිය වෙන්න ඕනේ. සුරංගනා කතාවක් නෙමේ. බුදුරජාන් වහන්සේ බුදුරණ දහම කියද්දි කොහොම ඇද්ද? බුදුරණ වහන්සේ කියලා පිංගතුනි සිද්ධාර්ථ කියලා කියන්නේ රජෙක්. රාජ ආඥාවක් දෙන්නේ. ඒකයි කියන්නේ සුරංගනා කතා කියුවේ නෑ. හැබැයි රාජ ආඥාව උන්වහන්සේ රජවරු ඉදිරි දෙන්න ගියේ නෑ. උන්වහන්සේ බොහොම පල්ලෙන් හිටියේ. හැබැයි උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ කාමයන්ගෙන් නික්මිලා කාමයන්ගෙන් අබිනිෂ්ක්‍රමණය කරලා නෙක්කම්ම සුවයක් හොයාගෙන මේ ශාසනයට එනවනම් පින්වත් මහණෙනි, එයා වෙනුවෙන් මගේ කල්යාණ මිත්‍රත්වය, ඒ ආන්ගේ කෙනා වෙනුවෙන් මගේ කාලය මම උපරිම යොදන් ලෑස්ති කියලා උන්වහන්සේ හිත බල බල දේශන සමායට උන්වහන්සේ දේශනා කරනවා. පින්වතුනි සතර අපාය ගැනීම කියනවා කියලා කියන්නේ ඇඟේ හිරි වැටෙනවා ඇතිනේ. සමහර මිනිස්සු සතර අපාය පෙන්නුවනේ. දැන් ඔය යමා මහ පෙළහර පාපු තැන්වලේම සතර අපාය පෙන්නුවන් ලයිව්. ඒවා සුරංගනා කතා, ෆැන්ටසි නෙමේ. කෝටි ගාණක් පිංගුතුනි මිනිස්සු මේ ලක්ෂ ගාණක් කෝටි ගාණක් මාර්ගඵල ලබද්දි කී දෙනෙක් බයල මලමුතුර යන්නේ නැද්ද? ඔබ මුලින්ම සාසනය ගැන හික්මුනේ මොකක් අහලාද? දිව්‍ය ලෝක ගැන අහලා නෙමෙයිනේ. සතර පාඩ බය වෙලානේ. උන්වා දේශනා කරනවා එක තැනක. අර පෙස්ස කියන මං හිතන්නේ බ්‍රාහ්මණයත් එක්ක හරි කවුරුර එක්ක හික්මෝන විදිය. මම ආදරණුත් කතා කරනවා, මම සැරණුත් කතා කරනවා. උන්වහන්සේ සැරෙන් කතා කරනවා කියලා කියන්නේ උන්වහන්සේ මේ ලෝකේ තියෙන යථා ස්වභාවය කියනවා. මේ ලෝකේ ඇත්ත කියනවා. ඇත්ත කියද්දි හිතට රිදෙනවා. ඇයි ඒ ඇත්ත කියද්දි හිත රිදෙන්නේ? බොරුව තුල අපි ඉන්නේ. ඇත්ත කියද්දි හිත රිදෙනවා. ඉතින් එතකොට හිත රිදෙනවා කියලා රිදෙන්නේ කාටද අපි කියන්නේ? මගේ හිතට හරි වේදනයි මේ දවස්වල. මගේ හිත රිදුනා. ඇයි ඔයා මගේ හිත රිද්දන්නේ? මාව තේරුම් ගන්න බැද? කොහේ තේරුම් ගන්නද පින්වතුනේ? මහත්තයරෙම කියන නේද? ඇයි ඔයාට මාව තේරුම් ගන්න බැරි? ඔයාට තේරුම් ගන්න තමන් ඉන්නවයි ඉන්නෙපැයි. කාටවත් මාව තේරෙන්නේ නැහැ. දරුවන්ට තේරෙන්නේ නැහැ. කාටද දෙන්නේ? මගේ අම්මට විතරයි මාව තේරුනේ. කියනවා නේද? කාටවත් මාව තේරුම් ගන්න බෑ. මගේ හිත රිද්දනවා, මගේ හිත පාරනවා. තුවාලයක් වෙයි රිද්දන්න පාරන්න හිතක් නේ. කියනවනේ මගේ හිත හරියට පෑරුවා. පුතා ඔයා හරි හොඳ නැහැ. මගේ හිත හරියට පෑරුවා. මේ හිත වාරණ ගම් බලන් හිටිය හොඳට හැඳි ගන්න කොහොද්ද? එතකොට පෑරෙන්නේ නැහනේ. හැඳි ගන්න නැතුව හදපු හොදිනේ. දන්නවනේ කතාව නේද? ලුණු නැහැ. මහත්තයා කියනවා කැමරස නැහැ කියලා. ඇයි ඒ? ඒක නම් හැදි නොගා කෑවත් කමන්නේ කණ එකනේ. හැබැයි දරුවෝ කියලා කියන්නේ මේකයි කියන්නේ. ගෙදර උළුවස්සෙන් වේවලා අයිගුණ දා ඉඳලා ඉස්කෝලේ පන්තියේ මේ සිසරා වේවලා අයිගුණ දා ඉඳලා උණ ඇත්ත කතාව ඊයමට ඊ අපි අහම්බෙන් හම්බුණා බන්ධනාගාර ජෙනරල්. ඒ කියන්නේ මේ මුළු ලංකාවේම බන්ධනාගාර කොමසාරිස්තුමා. අපිත් ඉඳලා හිටලා වැලිකඩ ගිහින් එනවා. ඒ වැලිකඩ වැඩ පෙළාවේ කොමසාරිස්තුමා හම්බෙලා එතුමා කිව්වේ ඇඟේ හිරිවැටෙන කතාව පින්තුනි මාත් එක්ක. ඒ කියන්නේ මුල් ලංකාවේ බන්ධනාගාර කොමසාරිස්තුමා. අපි පොඩි රාජකාරී වැඩි. සමහර ඔබ දකින්න ඇති මීට සතියේට දෙහිකට කලින් පිරිසක් ඇවිල්ලා අතන කොන්ක්‍රීට් දැමසෙන් සුරත් දවසක රෝහලේ අපේ. ඒ මෙතෙන් එන්න තාම නිදහස් වෙල නැති මිනිස්සු. එතෙන් අපේ ස්වාමීන් වහන්සේලා නිදහස දෙන්න හිතාගෙන බණ ටිකක් කියලා ඒ බත්පත්ෙන් දන් ටිකක් පූජා කරන එතන පින්නපතිට වැඩියා. ගුරු ස්වාමීන් වහන්සේට වැඩියා. ඒකට කෘතගුණ දක්වලා අපිට තාමක් කර උදව්වක් තිබ්බොත් අපෙන් යම් උදව්වක් තියෙනවා නම් මොකක්ද කරන්න පුළුවන් කියලා කතා කරලා ඉන්න අපි වැඩි. ඒකයි පින්දුර කියන්නේ. නිදහස් නැහැ. ඔබ නිදහසුත් නැහැ. අපිට දෙනවා හිරේ ඉන්න කට්ටිය තමයි නිදහස් මේ ඇත්තරම නිදහස ඕන කියලා. නෑ නෑ. අපි හැමෝම එකතන නිදහසේ නැහැ. අපි හැමෝම හිර වෙලා. අපි හැමෝම නිදහසේ නෙමෙයි. නිදහසේ සුවේ භුක්ති විඳින්නේ. නිදහසේ සුවේ භුක්ති විඳින පටන් ගන්න තියෙන්නේ පින්වතුනේ. අඩුම ගානේ සෝතාපන්න ඵලයෙන් ඉහෙලට අඩුම ගානේ ධම්මානුසාරේ එහෙම නැත්නම් මේ සෝතාපන්න මාර්ගයටවත් ආවනම් සද්ධානුසාරේ ධම්මානුසාරේ ප්‍රතිපදාවටත් හික්මෙන්නවත් ගත්තනම් එයා නිදහසේ සුවේ පේනමාන ඉන්නේ. නැත්නම් හැමෝම අර ගුරුහාමුදුර ගිහදි කිව්ව වගේ හැරමිටියොල එල්ලිලා ඉන්නේ. ඇස් වලින් කන් වලින් නාස හැමතැනම බෝම්බ පාගන බිම්බෝම් පාගන් ඉන්නේ වප්පුරයි කියලා. එතුමාගේ හිරිවැටෙන කතාවක් එතුමා කිව්වා ස්වාමීන් වහන්ස දැනට බන්ධනාගාරින කට්ටියකින් ලංකාවේම 174ක් ඉන්නේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න මත මද්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්න මත සිරගත වූ අය කියලා. ඒ කියන්නේ ඇත්තම ක්‍රිමිනල් ක්ලේස් ඇත්තරම් ප්‍රශ්න ෂණික කෝපේ වේවා මිනිමරුන් වේවා කප්පන් ගැනීම වේවා ඔය මොනවා හරි සසල ගණ ඔය ඔක්කොම ඉතින් ගනුදෙනුනේ ඔය මත ගියේ පිරිස ඉන්නේ 126 කිව්වා. මට මතක විදිහට 126ක 24ක් කිව්වා 24ක 26ක් ඔය ගණන් කිව්වේ 174ක 76ක් එතුමා කිව්වේ මද්ද්‍රව්‍ය මත. එතුමා කියනවා අපේ ස්වාමීන් වහන්සේ මං අවුරුදු දෙකක් දෙකම අර දැන් මේ පත්වීමට ඇවිල්ලා මේ වෙද්දී එතුමා විතර මූලික වෙලා 10ක් ඇරලා තියනවලු. ඒ වගේ පුනරුත්ථාපන කඳවුරු හැඳි ගාන්න නැති හොදි ගිහින් නැවතුන තැන්. එතුම එක කතාවක් මාත් එක්ක කිව්වා රටේ එක ප්‍රබල ප්‍රධාන කෙනෙක්ගේ දරුවෙක් මද්ද්‍රව්‍ය වලට අබ්බැහිවිලා රටේ තියෙන ප්‍රධාන හොස්පිටල් එකක නවත්තන ප්‍රයිවට් රූම් එකකට ඩීටොක්ස් කරන අර විසහරණය කරන්න ඕන යම් කාලයක් මාස ගාණක් එයා ඒවෙන් අයින් කරලා තියන්න ඕනේ. ලක්ෂ ගාණක් ඉවාගෙන එක තියන් ඉන්නවලු. සල්ලි කන්න දෙපින් තුනේ. අම්මා අම්මගේ ලෝකේ අප්පා අප්පගේ ලෝකේ. සල්ලි පස්සේ දුවලා අපව හැරිලා බැරිනම් පෞල් ජීවිතේ කුඩු. පින්තුනේ. නසරණක් නැහැ. හැබැයි එහෙම කියලා හැමෝම නිවන් දක්කන්න හදන්නත් බෑ. ඒකත් බොහොම පරිස්සම් වෙන්න. යසෝදරාට බැරුණ දේ සාරිපුත්තයන් වහන්සේට තාත බැර ගන්න බැරුණ අඟුලිමාල මහරහතන් වහන්සේ ශාසනේ තුන්වෙනිය මහා කස්සප මහරහතන් වහන්සේ භික්ෂුනි ශාසනේ පළවෙනිය කේමා උප්පලවන්නා පටාචාරා අට කතාවලත් මට නම් හම්බලා නැහැ අපේ නායක හඳුරුනේ විස්තරයක්. ඒ කට්ටියගේ හැමෝම නිවන් දැක්කා කියලා. එහෙනම් ඔබ හදන්නත් එපා. සමහරට ඔබේ දරුවෝ ඇති නිවන් දක්කන්න අමාරු. කරන්න දෙයක් නැහැ. ඔය පළවෙනි දරුවෝ හම්බුණා නෙමෙයි පිංගතුනේ. සමහරට අවුරුද්දක් ඉන්නවා, මාසයක් ඉන්නවා, දෙකක් ඉන්නවා, ඊට පස්සේ යනවා. සසර ගණ දිනු වෙනවා. නවත්තන්න බෑ පිංගතුනේ. ඒවා සම්බන්ධයෙන් උපේක්ෂාවට පත් වෙන්න. යුතුයකම් වාක්‍යීම් කරන්න තමන් තමයි ගමනක් ලෑස්ති වෙන්න. අපි දකින්න ඒවා එහෙම මෙහෙම පත් වෙනවා. හැබැයි අපි දරුවන්ට කියනවා පුතේ බොරු කියන්න එපා. ශාසනය සම්බන්ධයෙන් බොරු කියන්න එපා කවදාවත්. ඔයාලට යන්න ඕන නම් ගෙවල් වලට. ඔයාලට ඉන්න ඕන ඔයාලා අපි ගෙන්න ගත්තෙත් නැහැ. ඔයාලා අපි මේ තියාගන්නෙත් නැහැ බලෙන්. හැබැයි ගෙදර යන්න ඕන නම් ශාසනය ගැන සංඝයා ගැන බොරු කියන්න එපා. පිංගුතුනි හරි දරුණුයි ඒවා. කරන්න දෙයක් නැහැ. පින් හිඳෙද්දි එහෙම වෙනවා. අපි නම් දකින්නේ මං ඊයේත් අපි ආඳුරන සානල් අපි කතා කර වැඩි අපි වඩිද්දි මේ ලෝකේ දකින්න කමටහනක් ලෙසින්. මොකද ඔය එකක්වත් අපට අරුම් පුදුම දේවල් නෙමෙයි. මීට කලින් ඔබේ අපේ සසර ජීවිත සම්බුද්ධ ශාසන කීයක ඔබේ පුතරුණ දේ අපට වෙලා ඇද්ද? එහෙනම් පුතාතුලින් අහිමුණ සම්බුත් ශාසනය දකින්න, දුවතුලින් මහත්යතුලින් නෝනතුලින් ගෙදර කට්ටියතුලින් දකින්න තමන් තමන් ඔය එතනින් දකින්න තමන්. ඇයි තමන්ට එහෙම වෙන්නේ පිඟුතුනි? තමන් ඒ ගින්න මීට සසරේ ඒ පිසර දීලා තිනවා. ඔය ගනුදෙනුවක් පියවෙන්නේ, ඔය ගනුදෙනුව පියවෙන්නේ ඒ විදිහට පියවෙන්නේ. එහෙනම් අලුතෙන් කියන්නේ හිතන්න එපා. හතර දෙනා පහ දෙනා හය දෙනාම ට්‍රිප් එකක් ගියා වගේ නිවන් දක්කන්න බෑ පිඟුතුනි. නිවන් දක්කනවත් නෙමෙයි, නිවන් දකින්න එපායි. නිවන් දකින්නේ හිතක්නේ, දක්කන්නම් කයක්නේ. ජහා මහා කියලා දක්කන්නේ මොකද්ද? දක්කන්න දින මොකද්ද? කය. කයත් දක්කන්නේ. කයත් දැක්කිය හැකි. ඇමරිකාවට දැක්කිය හැකි, ඕස්ට්‍රේලියාවට දැක්කිය හැකි, නුවරළියට දැක්කිය හැකි, අනුරාධපුරේ දැක්කිය හැකි, හැම තැනටම දැක්කිය හැකි කය. හිත දක්කන්න බෑ එහෙම. ඒක චිත්ත අභ්‍යන්තරයෙන් හට ගන්න ඕන. ඒක පුණ්‍ය ශක්තිය වීරිය ඔක්කොම හැදෙන්න ඕනේ. ඒ නිසා දරුවෝ කියන දේ අහන්නේ. තමට දරුවෝ ඇති මෙහෙ ඇවිල්ලා ආපෝ යනවා. තාම ආරාමේ 90% එකේ තියෙන්නේ. ඒක වැඩි. ඉස්සර 10 දෙනෙක් ආවත් 4 දෙනෙක්වත් යන්න ඕනේ. 5 දෙනෙක්ව 6 දෙනෙක් පැවිදිල එක්කෙනෙක් දෙනෙක්ව සිවුරට නේද? ඒක තමයි ස්ප්ලිට් එක ඉදිරු වෙන්නේ. දැන් 90% එහා යනවා. ඒක බොහොම වැඩි. ඉතින් ඒ අතර එක්කෙනෙක් දෙන්නෙකුට ගෙදර යන්න හිතෙනවා. ඒ සමාඩ ඔබේ දරුවා වෙන්න පුළුවන්. එතකොට හිතන්න එපා අනේ ඔක්කොම අනිත් දරුවෝ ඔක්කොම ඉන්නවා මගේ දරුවෙක් ඉන්නවා එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. මොකද ඔක හැංගෙන එක, ඔකත් හැංගෙන එකක්. අපි දහම කතා කරන චුට්ටක් තාව. මේ ඔබ දහම අහනවනේ. ඒකයි මං කිව්වේ දහම බාන කොච්චර දහම ඇප්ලයි කරන්න අමාරුද කියලා. මං දන්නවා අපි මේ කියන තරම් මේ නිකම් පෙරලන දිවයි නොමිලේ පිටින වචන තරම් ලේසි නෑ මේවා කරන්න. නමුත් කරන්න දෙයක් නෑනේ. අඬන්නද දැන්? විලාපති යන්නද? වැළපෙන්නද? පඬුරු ගැට ගහන්නද? පුළුවන් නම් තමයි පිනක් දහමක් කරලා අදිෂ්ඨාන තියන්න. මේ ශාසනය රකින්න පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ පිරිස මොකද කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ පෙනෙන් නොපෙන ලෝකෙ දෙකක් තියෙන. මේ කියන්නේ මේ පඬුරු පාකුඩම් තියන්න නෙමෙයි. තමන් කරගත්ත පිනක් අදිෂ්ඨාන තියලා හිතන්න, අදිෂ්ඨානයක් තියන්න. පුළුවන් නම් පිනක් තියෙනවා නම් අද්දලා දීලා මේවා කරන්න. එහෙමත් නැත්නම් කරන්න දෙන්න සමහර පහුවෙලෙයි. නැත්නම් අහිමි වෙයි. සමහරට ඔබ ගිය ආත්ම දරුවා ගැන ඔච්චර වොරි වෙන්නේ නැහැ නේ පිංගතුනේ. ඒක සාමාන්‍යයි. හැබැයි පොඩි දරුවන්ටත් කියනවා පොඩි කියලා දන්නේ නැහැ කියලා, වච්චි කියලා හරියන්නේ නැහැ. මම පිළිගන්න පුතේ බොරු කියන්න එපා. ඒකයි කියන්නේ. හරි දරුණුයි ඒක. සිතින් කයින් වචනෙන් බොරු කියන්න එපා. ඒක හරි දරුණුයි. ඒ සමාජලට පොඩි දරුවන්ට තේරෙන්නේ නැහැ. යන්න ඕන වෙදි මොනව හරි කියනවා. ඉතින් අපිව බොහොම අපි සමාධිලි වරයි. නමුත් ශාසනයේ සමාධිය බුදුරන්නේ සමාධිලි වරයි. නමුත් කර්මපතේ එහෙම සමාව දෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඒවත් බොහොම අනික දෙමාපියෝ ඔබතුමා ඔබතුමාලා දැන් දරුවෝ බාර දෙන්න ඉන්නවා නම් ඔව් දරුවෝ බාර දුන්නා. තමන් හිතන්න දරුවෝ බාර දුන්නේ ඇයි කියලා මේ ශාසනයට. ඔබ හොඳටම දන්නවනේ පිංගුතුනි අපි මෙහෙ දරුවෙක් හදන්නේ කැම්පස් එකවල PhD එකක් ගහලා ඉවරලා රටේ ලොක් එක කරන්න මේ කියලා. එන ඔබ මෙහෙ දරුවෝ බාර දෙන්නේ නැහනේ. නිසා ඒකත් අමතක කරගන්න එපා. උගන්නන එක අපි උගන්නනවා. අපි රැයට දානේ නොගත්තත් ඔබේ දරුවට දාන දෙනවා. නමුත් ඒක තහනම් දෙන්න. මොකද රාහුල කුමාරට රැයට ලන්ච් එකයි ඩිනර් එකයි ආවේ නැහනේ මේක රජමාලිගෙන් නේද? පින්නපාතෙන් වැඩි. දායා දිල්ලගන්න ආවේ. නේද? සුකාතේ සමන ඡායා කියලා ඇවිල්ලා භාග්‍යතුන් ස්වාමීනි ඔබ වහන්සේගේ හැමලත් මට සපයි කියලා ඇවිල්ලා මේ චූටි ඇඟිල්ල මේ උන්වහන්සේගේ ශ්‍රී හස්තෙ එල්ලුනේ. යසෝදරා කිව්වේ අන්න එනවා අර එන්නේ ඔබේ පියා. ඈ අර ගාථා කියන අර නරසීහ ගාථා කියේ මොකද්ද කිව්වේ? තාත්තා ගැන කිව්වේ. මහා දායාද මහා රාජ්‍යයක් තියෙන උරුම වෙච්ච. ඒ කියන්නේ නිවන් නෙමෙයි. යහෝදර සෝතාපන්න නැහැ නේද? එතකොට බණ අහලා තිබෙත් නැහැ. ඊට පස්සේ බණට ගැහුවේ. දායා දිල්ල ගන්න කියලා කිව්වේ. ගියේ මුලින්ම ඇඟිල්ල එල්ලෙද්දි ඒ අවුන්වාසිගේ ආන් ඒ හේවණල්ල වැටෙද්දි අවුරුදු 7කට පස්සේ හේවණල්ල වැටුනේ. ඇස් දෙකෙන් දැකලා තිබ්බේ නැහැ අවුරුදු 7ක් යනකම්. කියනවා සුකාතේ සමන ඡායා. ඒ ඡායාව මායාවක් බුදුරන් වහන්සේ තේරුම් කරලා දෙන්න හැදුවේ නැහැ ඒ වෙලාවේ. ඒ ඔක්කොම ඡායා මායා. උන්වහන්සේ අරන් ගියා. අහනවා පිටිපස්ස ඇරිලා බුදුරජාන් වහන්සේ සංඝ සන්නිපාතයක වඩිනවා. 1250 සෙනග හෙවත් අසුමහා ශ්‍රාවකින් එක් වඩින්නේ පිටිපස්ස ඇරිලා අහනවා, ස්වාමීනි මේ ඔක්කොම ඔයාගේ කට්ටියද? ඒක සමහර අහන්න තාත්ති කියලා සමහර අහන්න ඇති. බුදුන්ගේ පුතෙක් වුණා. කෑ කියන්නේ අවුරුදු 7යි. අහනවා පිටිපස්ස ඇරිලා, මේ ඔක්කොම ඔයාගේ සෙනගද? අහන්න ඇති නේද? ඇයි මාව බලන්න ආවේ නැත්තේ? අම්මා කියන ඔයා මගේ තාත්තා කියලා. ඔයාලඟ දෑවැද්දක් තියනවා කියලා කියනවා. මට එක දෙන්නේ නැද්ද? උන්වහන්සේ නිශ්ශබ්දයි. එහෙම වැඩලා සාරිපුත්තයන් වහන්සේට කියනවා රාහුල පැවිදි කරන්න. සාරිපුත්තයන් වහන්සේ මහා මොග්ගල්ලාන වහන්සේ හිසකෙස් බාද්දී මහා කස්සපයන් වහන්සේ වැඩ ඉන්නවා. මේ ශාසනයේ දෙවණියයි තුන්වෙනියයි හතරවෙනියයි. මේ ශාසනයේ සංඝයා කියන තැන නවතින්නේ එතන. අවුරුදු 60 65 80 මිනිස්සු නෙමේ, තරුණ කොල්ලෝ පින්වතුනි. ඔබට හිතෙනවාද සාමාන්‍යයෙන් ඔබට හිතුනොත් පින්වතුනි සාරිපුත්තයන් වහන්සේ කවුරු හගියද කියලා? ගමේ ඉන්න පන්සලේ වයසකම නායක හාමුදුරුව කියලා හිතාගන්න එපා. ඒ වගේ කියලා හිතන්න එපා. ඒ කියන්නේ උන්වහන්සේ සාරිපුත්තයන් වහන්සේ කිව්වා කියලා නේ මගේ සංඝ ගුණය. නමුත් අපිට මෙන රූපේ ඔබට අපි කතා කරනවානේ. හිතට අරමුණක් ගන්න බෑනේ පින්වතුනි රූපයක් නැතුව. ඒතකොට තියෙන රූපෙ එන්නේ අවුරුදු 20ක තුර කොල්ලෝ පින්වතුනි. නයිට් ක්ලබ් එකට යනවාද අවුරුදු 80 මිනිස්සු? නයිට් ක්ලබ් එකෙන් බැහැලා ආවේ. තරුණ මුනිවරු, මේ ශාසනයේ ප්‍රාණය, මේ ශාසනයේ ජීවය, මේ ශාසනයේ යථාර්ථය, මේ ශාසනයේ විමුක්තිය, මේ ශාසනයේ බැක්බෝන් එක, මේ ශාසනයේ පිටකොන්ද තාරුණ්‍ය, ඒකයි අපි කියන්නේ කොල්ලනේ වරෙව්. මේ ශාසනයට පණ දියව් අපේ ඇන්සෙස්ටර්ස්ලා, අපේ මුතුන් මිත්තු මුනිවරු. ඔබ කෝටිපතියෙක් වෙන්න නෙමෙයි පිටුනේ මේ ලංකාදීපතලයේ ඉපදුනේ. එහෙනම් ඔබ ඉන්න ඕනේ ඇමරිකාව, එංගලන්ත, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ. ඒ රටක පොදි ඉපදින්න ඕනේ. ඔබ මේ ලංකාදීප ධර්ණී තලයේ, මේ මුනිවරුන් ඇවිදිප භූමියේ, මේ නික්ලේශී මුනිවරුන් කෙලෙස් රහිතව පාතිබ්බ භූමියේ ඔබට භූමිය උනේ, ඔබේ රට උනේ, ඔබේ ජම්බු දීපේ උනේ ලෝකයල්ලන් නෙමෙයි. ඒ සත්‍ය අවබෝධ කරන්න, ඇන්සෙස්ටර්ස්ලා කරපු දේ කරන්න. කොහෙද අපි යන්නේ? Google එකේ සර්ච් උන්නේ නැණි රත්තරම් පුතේ විමුක්තිය මොකද්ද කියන්නේ කියලා. YouTube එකේ ඇල්ගොරිතම් එකේ ආවේ නැණේ පුතේ සත්‍ය මොකද්ද කියලා. ටච් ෆෝන් එකේ ටච් උන්නේ නැණේ හිතේ ගින්න මොකද්ද කියලා. සත්‍ය හොයන්න කාලේ මේ ශාසනය පටන් ගත්තේ තරුණයින්ගෙන්. තරුණෝ 60ක් මේ ශාසනය පටන් ගත්තේ. එතන කොණ්ඩඤ්ඤනස විතරයි වයස කෙනෙකුට හිටියේ. චරද වික්කවේ චාරිකා බහුජන හිතාය බහුජන සුඛාය කියලා ගමක් ගමක් ගානේ පළයල්ලා එකපාරක දෙන්නේක් වඩින්න එපා කියලා කිව්වේ හැරමිටි යන කට්ටියට නෙමෙයි, හැරමිටි විසි කරලා මේ සත්‍ය අවබෝධ වුණ ඒ මහා තරුණයින්ට. ඒ ශාසනය නැවත මේ බෝල් පොලෝ මත පිහිවෙන්න මොනා. මිට අවුරුදු 500කට කලින්, අවුරුදු 100කට කලින් රුවන්ලි මහා සෑයේ පස් ගොඩක් නම්, තූපාරාමයේ අබේගිරියේ පස් ගොඩක් නම්, ඒවද මේ විවර වෙලා, විවරණය වෙලා සෝබමානෝ බැබලෙන්නේ. ඔබට පඳුරක් ගැට ගහලා අපලයක් දුරු කරගෙන ලෝකේ තව රස්සාවක් හොයන්න නෙමෙයි, මේ සත්‍ය අවබෝධ වෙන්න. ආන්ගේ විශ්වයේ රස් කිරණ, ආන්ගේ බුද්ධ ශක්තියේ කිරණ නැවත මේ විශ්වයට පයුත් වෙන කාලේ, මේ අවුරුදු 500 පින්වතුනි නැවත මුනිවරුන්ගේ යුගයක් බිහි වේවි. ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා පහළ වේවි පින්වතුනි. අපි අහපු පුරාවෘත අපි අපේ ඇස් ඉදිරිපිට දකිනවා. ගොඩක් වෙලාවට අපි අට කතාවක වේවා, ත්‍රිපිටකේ වේවා, යම් තැනක දැක්ක කතාවක් කොටසක් කරේ ඔය ඉන්නේ කණගාරික මහත්තයෙක් ගෝ අනගාර ගන්න ඕන කෙනෙක් කතාව කොටසක තියෙනවා. එහෙනම් මේ නිසල් මල් බොල් පොලොව සාක්කී නැවත එම් මුනිවරුන්ගේ පාදිස්පාශය ලබන්න. මේ බොල් පොලෝ ලෑස්ති. සාක්කි නොදුන්නත් සත්‍ය අවබෝධ වුණ ඇස් දෙකින් බුදුන් දැක්ක දෙවරු සාක්කි. යක්ෂ සෙම්පතිවරු එක රකී. ඒ ශක්තිය ඔබේ හිත් තුළ ජනිත වේවා කියලා අපි ආශිර්වාද කරනවා. නිවන් දකින කාලේ පිංගුතුනේ හැමෝම නෙමේ තම තමන් තනි තනියෙන් තම තමන් ගමන යන්න ඕන. සුකාතේ සමන ඡායා කියලා ආවේ රෑට ෆයිඩ් රයිස් එකක් එව්වේ නෑ නේද? අවුරුදු 7යි වයස, ඇඟ වැඩෙන්නේ කියලා එව්වේ නෑ නික කරන්න දෙයක් නෑ පිංගුතුනේ පින්න පාති ගියේ. හැබැයි සමාට මහා ගින්නක් මැදින් දරුදු කවට පසපට මතක් වේ පුතා මොනවද දන්න රැට කෑවේ. දවල්ට නම් අපි කන දේ වළඳන දේ දකින්නෝනේ. ඔබ පොඩි කාලේ මොනවද කෑවේ? දරුවේවද කන්නේ අද? ඒකයි අලුත්ම විද්‍යාඥය කියන්නේ. දැන් අලුත් වර්තමානලෝක 2012න් පස්සේ උපදින දරුවන්ගේ පරම ආයුෂ අවුරුදු 40-45 උපරිමක් වුණොත් 50 කියලා. අපි නෙමෙයි කියන්නේ. අපි කියන්නේ නැහැ. ඒක කිව්වොත් කියන්නේ මුන් ධර්මයේ දැන් ඔක්කොම විකෘති කරනවා, විද්‍යාවත් විකෘති කරනවා කියලා. අපි කියන්නේ නැහැ ඒවා. විද්‍යාඥය කියනවා. මේකයි අවුරුදු 11න් 12න් කුඩු ගහන්න ගත්තට පස්සේ, අයිස් ගහන්න ගත්තට පස්සේ 40ක්වත් හිටියොත් තමයි පුදුමේ. බේරගන්න බෑ. තම තමන් බේරලා යන්න. යුතුයකම වාක්‍යම් ටික් කරන්න, අවශ්‍ය ඔක්කොම කරන්න, තම තමන් බේරෙන හැමෝම නිවන් දක්වන්න බෑ. හැමෝම නිවන් දක්වන්න බෑ මේ ශාසනය. තමන් ගැලවෙන්න. හැබැයි ඒ හැම එකක්ම කමටහනක් කරගන්න, ඒ හැම එකක්ම නිවන්ට ඇතුළන තැනක් කරගන්න. දරුවා කරන කියන දේ අහලා දරුවා දහම් මාර්ගේ යනවා වේවා, නොයනවා වේවා, ආපහු ගෙදර එනවා වේවා, ගෙදරින් එන්න හදනවා වේවා, ඔය හැමත ඔයත් තුලින්ම නිවන දකින්න උත්සාහ කරන්න. සසරේ තමන්ට උන දේවල් කමටහනක් ලෙස දකින්න. දරුවා කියන දේ අහන්නේ. ඔබට ඕන දරුව සාසනේ හික්මවන්න, ඔබට ඕන දරුව සාසනේ පැවිදි කරවන්න. හැබැයි එයා කනකට අහන්නේ. හිතන්න එපා මේකගේ තියෙන අවාසනාවන්තකම කියලා. එහෙම එකක් නැහනේ පරමාර්ථය තුල පිංගුතුනේ. තමන්ට කොච්චර හිතන තමන් සම්බුද්ධ සාසන කීයක මේ වගේ හැසිරෙන්නේ නැද්ද? එහෙනම් ආන් ඒකේ උන කර්මපතේ විපාකේ තමයි මේ වෙලාවේ මට මුණ දෙන්න තියෙන්නේ. එහෙනම් ඒ කර්මපතේට අවශ්‍ය විපාකේ ගෙවන්න. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. මේ මහා මේ කරගත් කර්මයන්ට විපාකෙද්දී ඒවට නැවත කර්ම කර කර නැවත අලුත් කර්ම ජනිත කරන්න එපා. නැවත විපාකයන් පිණිස ඒවා ගෙවල දාන්න. ඒකයි කිව්වේ කන්ති පරමන් තපෝ තිතික්කා. ඉවසීම තමයි පරම තපස. ඉවසන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කන්ති පරමන් තපෝ තිතික්කා. ඉවසන්න වෙයි. ඒ ඉවසන්නේ දරුවා ගැන නෙමෙයි. ඒ ඉවසන්නේ සසර ගැන නෙමෙයි. මට උනේ මොකද්ද කියලා නෙමෙයි ඉවසන්න තියෙන්නේ. ඒ දරුවගේ හැසිරීම වේවායි, මහත්යාගේ බිරිඳගේ පවුලේ පට්ටිගේ හැසිරීම වෙද්දි මේ හිතේ තියෙන ගින්න ඉවසන්න, රාගයේ ඉවසන්න, ద్వේෂයේ ඉවසන්න, මෝහයේ ඉවසන්න. ඒ තුලින් නිවන්ට ඇතුල් වෙන පාර හදා ගන්න. ඒවන් උපසංහරති. ගලප ගලප බලන්න තමන්ගේ ජීවිතේට. මේ දරුවා නිසා මේ හිතේ අද මේ හටගන්න ගින්න සම්බුද්ධ ශාසන කීයක මේ ආපු සත් මේ ආපු මම දැන් අපිට මම කියලා හිතෙන්නේ. අපි සම්මුතියෙන් කතා කරොත් මේ ආපු මම කොච්චර දෙන්නේ නැද්ද? එහෙනම් ඒකනේ මේ දිට්ට දමෙදි පරිසම් දෙන්නේ. නැවතනම් දරුව එපා. දරුවෝ හදන්න කිව්වේ ඒකයි. දරුවෝ නා හදන්න අය ජාතිය වඳ කරන්න කිව්ව නෙමෙයි. අපි කියන්නේ ජාතිය වඳ කරන්න කියලා. බුදුරජාණන් වහන්සේට වඳ කරන්න බැරුන්න ජාතිය අපි කොහෙන් අසන්නද? ඒ ජාතිය කියලා කිව්වේ දුක්ඛ කියන එක නෙමෙයි ඈ. සිංහල ජාතිය. අපිට අසන්න බෑ. උපරිම ඕන නම් අපිට හිතෙන්නේ අපේ සීමාවේ අවුරුදු 10,000ක් පැවිදිවේ. තරුණයෝ ඉන්නේ 10,000ද ලංකාවේ? 100ට එකක්වත් නැහැ. දශම ගාණක්. දැනෙන්නේවත් නැහැ. මුල් ලංකාවේම ස්වාමීන් වහන්සේ ඉන්නේ 30,000 ගාණක්ද කොහෙද? 30,000 ගණක් 2019 හෝ 2020 සංඛ්‍යාලේ කරන 30,000 ගණක් ඉන්නේ. එතන සාමනීර පොඩිම ස්වාමීන් වහන්සේ ඇරුණාට පස්සේ 18 10 ඉන්න ස්වාමීන් වහන්සේලා, කියන්නේ චූටිම ස්වාමීන් වහන්සේලායි අවුරුදු 18 සාමනීර ස්වාමීන් වහන්සේලා සහ වයසක ස්වාමීන්ලා, කියන්නේ ඔත්පොළ ගාණේ බොහොම අසනීප කාරින ස්වාමීන්ලා ඇරුණාම යමක්කමක් කරන්න පුළුවන් වට්ටමේ ඉන්න ස්වාමීන්ලා 18 10 ඉන්නේ. ඒ ආඳුරු 18 10 සිර 31කට ලෙඩ අසනීපයි. දේ වැඩියා, කොලෙස්ටරෝල්, බ්ලඩ් ප්‍රෙෂර් සුක ඔක්කොම තියෙනවා. සිර 31කට. ඉතින් සාසනේ එහෙම නේ, ලංකාවේ ඉන්නේ මිනිස්සු 18 10ද? 2 කෝටි ගණක් ඉන්නව නේද? 1000කටවත් එක ආඳුරු නමන්නේ. ඉතින් දැන් 100ක් 200ක් ඉන්නවා දැක්කම ඇවිල්ලා හූල්ලනවා. සිංහල ජාතියේ වඳ වෙලා. ඉතින් දෙන්නෙක් විතර විවාහ වෙන්න පුළුවන් පණතක් සම්බන්ධ කරගත්තා නම් ප්‍රශ්නේ ඉවරයි. ඒකයි කියන්නේ. හූල්ලන්නේ නැහනේ. මැරණේ උන්දිහා බල්ලා 1000ක් මැරිලා අවුරුද්ද. එහෙම හිතෙන්නේ නැහනේ. හුරියට ගිහින් හිතන්නේ නැහනේ හූල්ලන්නේ නැහනේ අම්මෝ කියලා හිතෙන්නේ නැහනේ. මේ විමුක්තියක් වෙන දැක්කම හූල්ලනවා. කමක් නැහැ. ඒක තමයි හිතක හැටි. ඒ හිතුත් යම් දවසක මෙල්ල වෙයි. අපි ඔයකත් වැරදි විදිහ දකින්නේ නැහැ පින්වතුනි. බොහොම ප්‍රේක්ෂාමියා දකින්න උත්සාහ කරන්නේ. ඒකයි. ඒ හැම තැනක්ම අපි නම් කතා කරන්නේ. අපි හාමුදුරු අවවාද දෙන අනගාරික මහතුන්ට අනග කටට අපි කතා කරද්දී කියන්නේ පුතේ ඔය දකින්න හැම එකම ඔතෙන් නිවන තමන් ආපු සසර දකින්න ඔතෙනින් නැවත මේක නූපදින මට්ටමට නැවත මේක නොදකින මට්ටමට මේ දකින්නා වූ විපාකයේ අවබෝධ කරගෙන නිදහස් වෙන්න. එච්චරයි. හිටිය ඇති. ආපු ගමන හොඳටම දුරයි. කොච්චර කියන්නද? ඒකයි කියන්නේ. කවුරුත් නැහැ පිංගතුනේ. රාහුල නම් ගියේ නොකිය තමයි. එක්ක ගියානේ. හැබැයි අපි මේ ලෝකෙට ඔබේ රාහුල ආවේ කියලාද මේ ලෝකෙට? නෑ නෑ යන්නේ කියලාද? නෑ. ඊයේ අපි වඩින ගම එක තැනක අපිට පොඩ්ඩක් සැතපිලා එකපාරම ඇහැරෙද්දි ඉස්සරහින් එනවා ඇහැරන අවදි වෙන මොහොතේම ඉස්සරහින් මිනිහක් අරගෙන එනවා. පිටිපස්සෙන් කාර් එකක් එනවා, ඊට පස්සේ තව කාර් එකක් එනවා. පිටිපස්සෙන් එන ලස්සන මේකප් දාගත්ත නෝන්ලා ටිකක් මහතුරු ටිකක් බොහොම ලස්සනද කතාවට එනවා. දීන් මට මම කෙරළේ බැයි නම් අපි සාමාන්‍ය මලගියක් දැක්කාම මලගියක් දැක්කොත් පුද්ගලිකමයි පුරුද්දක් මං ටක් ගාලා උපත බලනවා කවද්ද කියලා. සෙන්චරි එවක් දාගන්න දාගෙනද කියලා අඩුම ගානේ. උපත උපත ජාතිය උපත නෙමෙයි ඈ. ඔය උපත වැරදි. ඔබ සමර රූපන් දිනේ වැරදි. ඔය බොරුවක් සමරන්නේ. මම චුට්ටක් කියන්නද වෙලා තියෙද්ද දන්නේ. අද පුදුම විදිහට පුදුම දේවල් හිතෙනවා මයි දන්නේ. පුදුම දේවල් හැංගෙනවා. ඊට පස්සේ ඇවිල්ලා බැගින අවුරුදු 52යි මං හිතන්නේ වයස. 71 වගේ තමයි මං දැක්කේ මරණ දැන් නිමේ ගේ ඉස්සර ගහලා තිබ්බා. යන්තම් 50 දාගත්ත විතරයි. මේ අවුරුදු පටන් ගත් දිහිතෙන් නැද්ද එතුමට මම මේ අවුරුදු බම් මැරෙයි කියලා. ළඟම ඉන්න කට්ටිය වාහනෙන් ඇවිල්ලා බැහැලා අඬ අඬ පස් ටික දාලා ආපහු හැරුණා මිසක් වලට පැන්නේ නැහනේ. හොඳම යාළුවෝ ටික එහෙමද කියලා එකපාරම් පොඩ්ඩක් ෂොක් වෙලා වගේ මේකප් එකක් දාගන්න ලස්සනට ඇවිල්ලා ආවර ටික වහගන්න ලස්සනට ඇවිල්ලා හොඳ ලස්සන්ට දුකයි වගේ පොඩ්ඩක් රඟපාන්න බැරි නම් චරිත බාර ගන්න බෑ කිව්වට හොඳට ඒ චරිතේ රඟපාලා සෝකයි වගේ මට වුණා වගේ පොඩ්ඩක් හැංගිලා ඇඬුවොත් පොඩ්ඩක් මේකප් එක දියවෙන්න නැති වෙන්න පොඩ්ඩක් කඳුළුත් හලලා කරලම නැද්ද වැඩි හඬන්න බෑ මේකප් එක දියවෙනවා. ගිය මොනවා හරි බොනවද? නෑ එපා එපා බොන්න බෑ. ඉතින් මේ මලගෙදර කොහෙ බොන්නද අප්පා? මේ අපි දුක බෙදා ගන්න එපා. ඇයි බොන්නේ නැත්තේ? කටේ තියෙන ටික දියවෙනවා. ලිප් එකේ ගහන එක දියවෙනවා. ලිපේ තියෙන මොනවද? අඟුරු. කටේ තියෙනවා එයින්ද මොනවද බොන්නද? නෑ එපා බොන්න බෑ. හරි සෝකයි. හරි දුක් මූඩ් එකේ ඉන්නේ ඇවිල්ලා මගේ අම්මා මැරිලා වගේ, මගේ සහෝදරයා මැරිලා වගේ. හරි දුකයි. ඊට පස්සේ යද්දි කොත්තුවකුත් ඔයාලා මගින් නැත්තම් ඩිනර් අවුට් එකක් ගිහිල්ලා යනවා ගෙදර. අර කට්ටිය ආවා වල්ලා ගන්න ඇවතුනා, පස්තික දැම්මා, ඒ කට්ටිය අපේ හැරුණා. සතියක් විතර පොඩ්ඩක් ඇඬුවා. 3 මාසෙ යද්දි තින් ඊට පස්සේ තම තමන්ගේ වැඩ. අවුරුද්දක් යද්දි මරණ දිනේ මතකත් නැහැ. ඒකයි කියන්නේ. ජීවහා ලෞල්‍ය ප්‍රසක්තාණං ජලමැද්ද නිවාසී නාමි අතින්තිතෝ වදෝ ඥානං මීනා නාමිය ජායතෝ. මේ දිව පිනවීමෙහි ඇලුන, මේ කාමයන්ගේ ඇලුන මිනිස්සුන්ට කියනවා ඉෂිවරු, එවත් බමුණු කියනවා, දියේ ඉන්න මාළු රුණ දේ තමා වෙන්නේ නොහිතන ලද මරණයක් අහු වෙනවා, මරණයකට ඒව ගොදුරනවා කියලා. ජීවහා ලෞල්‍ය ප්‍රසක්තාණං ජල මැද්ද නිවාසී නාමි, ජලයේ නිවාසය කරන් ඉන්න සත්වයා මාළුවට ඇමක් අහමුණාට පස්සේ ඌ පංච කාමයේ ආහාර කියන්නේ කාම, පංච කාමයේ කාමයක්, ආහාර රසයට මත් වුණ කෙනා ඒ ඇම ගිල්නවා වගේ මේ ලෝක සත්වයාට නොසිතන ලද මරණයක් එනවා කියලා. අතින්තිතෝ වදෝ ඥානං මීනා නාමීව ජායතෝ. සෙල්ලන්නේ මැරණකන් දන්නේ මැරෙනවා කියලා. ඒකයි කියන්නේ එකට ඉන්නම් හැමදාම ඉන්නම් කියලා ආවට කවුරුත් එහෙම හිටියේ නැහැ. ඒ නිසා තරුණ පුතාලා දුවලට කියන්නේ අත තියලා දිවුරන්න සොහොනට කවුරුත් පිටිපස්සෙන් එන්නේත් නැහැ කියනව නේද? 2018 දෙකවද පුතාලා වැක්කාව 19 වගේ. මං ඒවා පුතේ මේ දවස් ජනප්‍රිය සින්දු මොනවද? අපේ ආර සින්දුවක් තියෙනවා, මට මතක නැහැ ඒක කියන උනාද කියනවා. අපේ ආර එක සින්දුවක් තියෙනවා, අත තියලා දිවුරන්න මගේ සොහොනට. සොහොන්ට දිවුරුවට පැන්නද? නැහැ. කවුරුත් නැහැ. ආවේ හොරෙන්. අම්මා දන්නෙත් නැහැ. ඔය උපන්දිනේ වැරදි. ඔය උපන්දිනයක් නෙමෙයි සමරන්නේ පිංගුතුනි. ඔය කියන්නේ මව් කුසෙන් එළියට ආපු දවස. ඕක උපත නෙමෙයි. කතමා චාවුසෝ ජාති. යා තේසං සත්තාණං තම්මි සත්ත්වනිකායේ. ජාති සංජාති ඔක්칸ති අබිනි බත්ති කන්දාණං පාතු බාවෝ ආයතනාණං පටිලාබෝ අයං උත්තසාවුතෝ ජාති. ඔන්න ජාති බුදුහාම දේශනා කරනවා. යා තේසං සත්තාණං තම්හි සත්ත්වනිකායේ. ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායවල ජාති සංජාති හෙවත් ත්‍රිජ කායකයා. අපි කියන කයවල් හතරක් තියෙනවා කියලා. කර්මජ, උතුජ, චිත්තද, ආහාරජ. ඔය තියෙන ආහාරජ කය. අර ත්‍රිජ කායකයා අතිසියුම් ආහාරජ කයක ගන්ධබ්බේ ඔක්කන් තියෙනවා. ගන්ධබ්බ අවක්කන්ති හොන්ති. ගන්ධබ්බේ ඔක්කන් තියෙනවා මව කුසට. ජාති සංජාතුන කෙනා තමයි මව කුසට එන්නේ. ඔක්කන්තිය තමා ගිය ජීවිතයේ දෙවියෙක් නම් මේ ජීවිතේ මව කුසේ ඔක්කන්ති වෙනවා. මව කුසේ හට ගන්නවා. එතන තමා මේ ජීවිතේ හරණම් අපේ උපත. හරි, ඒත් උපත වැරදි. එහෙම එකක් ගන්න බෑ. ඔය මරණ දැනෙන විදිහ උපත වැරදි. මේ උපතත් වැරදි, විපතත් වැරදි. අද ඒක කියන්න වෙලාවක් නැති. ඔය උපත වැරදි. ඔක්කන්ති අබිනිබ්බති නැවත බිහිවීම පටන් ගන්නවා මිනිස්සෙක් විදියට. මිනිස්ස සත්වයා නැවත මව කුසේ බිහි වෙනවා. අම්මා දන්නේ දොළදුක ඇවිල්ලත් නැහැ. හිතන් හිටියට පාරමී පුරාගෙන ආව මගේ දිව්‍ය පුතා කියලා නෑ. ඕක කොහෙන් ආවත් දන්නෙත් නෑ. ඕක කියලා කිව්වේ තරහටද? නෑ නෑ. ඕක මේක අරක මේක කියන ජීවිතේ ඕක කියන්නේත් මොකද්ද? එකක්, කයක්, දරුවෙක්. අපි කියන්නේ දරුවෙක් හම්බෙන්න ඇවිල්ලා. ඕක මේක ඒ කියන්නේ ඕක මේක කියන්නේ එකක්ද කයක්ද? ඔය කියන්නේ ඕක මේක අරක ඔය ඔක්කොම මොකද්ද? කයක්. හැබැයි ඇත්තටම හිතර හැංගෙන්නේ මොකද්ද? එකක් විදිහට. ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කන්දාණං පාතු බාවෝ. ජාති උනා, සංජාති උනා, ඔක්කාන්ති උනා. අබිනිබ්බති නැවත බිහිවීම පටන් ගත්තා මිනිස්සෙක් විදියට. මිනිස්ස මිනිස්ස කල්ලාගෙන නැවත බිහි වෙන්න පටන් ගත්තා. කන්දාණං පාතු බාව ස්කන්ධයන්ගේ පහළවීම. රූප වේදනා සංඥා සංකාර විඥාණය. හිත හට ගන්නවා. හිත හටගන්නේ ඔය ඔක්කොම වෙන එක මොහොතක. ආයතනානම් පටිලාබෝ. ආයතන ටික හම්බෙනවා. දැන් ඔය ආයස්ථාන කරන් ඉන්නේ. පින ආයතනයක් කියන්නේ මොකද්ද? කම්පැනි එකක්. කම්පැනි එකක් කියන්නේ මොකද්ද? දේවල් එකතු කරගන්න බෙදාහරණ තැනක්. ඇස ඔබේ කම්පැනි එකක් නෙමෙයිද? ඇස කියන්නේ ආයතනයක්. ආයතනයක් කියන්නේ කම්පැනි. ඔබ කියන්නේ පුද්ගලික ආයතනයක්, රාජ්‍ය ආයතනයක්. ඔය ඇස කියන්නේ හොඳ රාජ්‍ය ආයතනයක් තමයි. කන කියන්නේ ආයතනයක්. ආයතනානම් පටිලාබෝ. ඒත් අම්මා දන්නේ. අම්මා දන්නේ මාස එකහරට ගියාට පස්සේ. ඔක්කොම වෙලා ජාති සංජාති කියන කෙනා ඔක්කාන්ති වෙලා අබිනිබ්බත්ති කන්දානම් පාවතු බව ආයතනානම් පටිලාබෝ ඔක්කොමත් වෙලා ජාති වෙලා ඉවරයි. ඊට පස්සේ කියනවා අම්මෙක් වෙන්න වෙනවා. අම්මෙක් වෙන්න ඇවිල්ලා. උපත පිංවතුනි, දැන් ඔබේ බර කීයද? දැන් අපි කියන්නේ මම මෙච්චරක් බරයි කියලා. ඔය මම මෙච්චරක් බරයි කියන්නේ මොකේ බරද ඔය කියන්නේ? ඔය කයේ බර. පිංවතුනි, කූඩැල්ලෙක් උඩත් වැඩිය උකුණු හිසක් වගේ මව කුසේ අර යුක්තාණු මත බැසගත්තේ හිතක්. අද ඔච්චර ලොකුවට මෙච්චර ලොකුවට හිටියට එක හිතක්. ඒ ඩිම්බය ශුක්‍රමද යුක්තනොත් බැසගත්තේ ඔක පාවි පාවි තිබ්බේ පැය 24ක් යන කලින් බැස ගන්න වෛද්‍යය ලොකුටම දන්නේ නැහැ. සමහරව කියන කතාව වැරදිද දන්නෙත් නැහැ. මම අහලා තියෙන මට මතක තියෙන එක මම මේ කියන්නේ. මව කුසේ බැසගත්ත ගමන් ඒ ගැහෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ පාට ඔක්කොම වෙලා ඉවරයි ඒ වෙද්දි. ඔක්කාන්ති අබිනිබ්බත්ති කන්දානම් පාද ඔක්කොම වෙලා ඉවරයි. ඊට පස්සේ තමයි වැඩෙන්න පටන් ගත්තේ. හිත බැසගත්තා. මතකද දැන්? බුදුරහම දේශනා කරන පින්වත් මහණෙනි, මව කුසේ අඳුර අවීචි මහ නරකාදිය නෙමේ, ලෝකාන්තරික නිරයේ තියෙන අඳුරට එහා කියලා කියන බුදුරයන් වහන්සේ. මව කුසේ තිබ්බ අඳුර එච්චර මේ ලෝකේ කළුවරම තනක්. මේ තුන් ලෝක ධාතු නෙමේ, මේ මුළු විශ්වයේ කළුවරම තනක් තියෙන ලෝකාන්තරික නිරය. නිරයවල් තුනක් හේවත් ලෝක තුනක් එකතු වුණාට පස්සේ ත්‍රිකෝණයක් වගේ තිබ්බොත් එහෙම මැද, ඒ කියන්නේ තුන් තැනක් ගත්තොත් මැද තියෙන ලෝකාන්තරික නිරයක් අති දරුණුම තැන. අවීචි මේ ආනන්තරිය පාප කර්ම එතන යන්නේ නැහැ. එතෙන් යන්නේ ඊටත් එහා පාප කර්ම. නියත මිත්‍යා දෘෂ්ටිය එතෙන් යන්නේ ගොඩක් වෙලාවට. මේ ලෝකේ දෙන අඳුරුම අඳුරුම දුක්ඛිතම තැන ලෝකාන්තරික නිරේ අඳුර හා සමානයි කියනවා. ආපු ගමන් මගේ හිටපු මව කුසේ ස්වභාවය. රස්නේ කියනවා අවීචි මහ නරකදී රස්නේ හා සමානයි කියලා. මව කුසේ තිබ්බ රස්නේ මාස නවයක් තමන්ගේම මල මුත්‍රා ගොඩේ පීනමින් හිටියේ. ලස්සන සසර. අම්මා දොළදුකට කෑවට දරුවා කෑවේ නෑ ඒවා. ඌ අර අසූචි ගොඩේ මල මුත්‍රා ගොඩේ පීනනවා දාගෙන තාම. ඕක ඇතුලේ හිටියේ. ස්විමින් පූල් එක ඔබ්බලා හිටියේ ඇතුලේ. කොහමද ආපු ගමන? අය හිතෙන්නම් අය මං ඉපදෙන්න ඕනේ. මතු උපදුනේ උපදින ආත්භාවේ අම්මගේ පුතා වේවා කියලා නේ කියන්නේ. අරිෂෝ ඔච්චර දුකක් ඉන්නේ. හිසකෙස් ගහක් තරම් නෙමෙයි, උකුණු හිසක් තරම්. අභිධර්මයේ දේශනා කරන උකුණු හිසක් වගේ කි කියන්නේ වැච්චර පුංචි. ඔය පටන් ගත්ත තැන අද්ද මේ මහා උජ්ජාරුවෙන් අපි හිටියට වින්ගතුනේ. ඔය පටන් ගත්තේ ඔතන. ආවේ හොරෙන් කියලා ආවේ නැහැ. පස්මහා බැලුම් බල්ලා මහා මායා දේවියයි කියලා දාවේ නැහැ. එහෙම ආවේ නැහැ. යන්නෙත් කියලාද? ඩබල් සලූට් ගහලා දැන් නැහැ. ආවෙත් නොකිය යන්නෙත් නොකිය. ඔය ඉන්නකන් ජාති ධම්ම වට කරගෙන මේ මග මම මගේ මට කිය කී හිටියට ඔය එකක්වත් මම මගේ මට වෙලා නැහැ පිංගතුනේ. ඒකයි කියන්නේ. ආවේ කොහෙන්ද දන්නේ? තව මොහොතකින් වෙන්නේ මොකද්ද දන්නේ? යන්නේ කොහෙද දන්නේ? ඔය හිත යනව නෙමෙයි, ඔය හිත කොහට චුත වෙයිද දන්නේ? මරණය කියලා එකක් මේ ලෝකේ නැහැ. ඕක සංඥාවක්. හෙවත් ඕකත් හැඟීමක් විතරයි. මැරෙන්නේ නැහැ කවුරුත්. මැරෙන්නේ එකම එක පිරිසයි. ඒ තමයි මුනිවරු. ඒකට කියනවා පිරිනිවන කියලා. මැරෙනවා නෙමෙයි ලෝකේ සත්‍යය. මොකක්ද වෙන්නේ? තනමාරු වෙනවා. පොඩ්ඩක් තනමාරු කරගන්නවා. මේ වෙලාවේ උපදිනවා බල්ලෙක්. ඊට පස්සේ මැරිලා හරකෙක් වෙනවා. හරකා මිනිස්සෙක් වෙනවා. මිනිස්සෙ දිවි වෙනවා. ඔය එක එක සම්මුති දාගෙන ඉන්නවා. ඒ යන ගමන් කරනවා. අනවරාග්‍ර සසරේ යනවා. යන තැන් ලගින්න හදනවා. ලගින්න බෑ. ඉන්න බෑ. ඉන්නමයි කැමති. ඉන්න බෑ යනවා. ඉතින් ඔහු ජීවිතේ. ඉතින් මට හිතුනේ ඒක දැක්කාට පස්සේ, අනේ මහත්තයා, මමත් ඉතින් එකක් කියලා දැක්ක ඈ. මගෙත් කිව්වා අපේ ස්වාමීන් වහන්සේලට අපේ ස්වාමීන් වහන්සේ බලන්න තරුණ ජීවිතයක් කයක් කියලා අවබෝධ නොවුන හින්දා අපි දන්නේ නැහැ මාර්ගඵල ලැබෙද්ද කියලා. උනා ඊළඟ මොහොත කොයිලාද දන්නේ නැහැ. පරිස්සමෙන් කවුරුත් ආවේ නැහැ. ඇග්‍රීමන්ට් එකේ තිබ්බට කොලේ තිබ්බට අද ඩිවෝස් එක දෙන්න අමාරු වුණාට අද අතහරින්න අමාරු වුණාට ඒක අපි ගිය සතියේ කිව්වේ පුළුවන් නම් අතහැරලා බලන්න සතියක් දෙයක් ඉන්න පුළුවන්ද කියලා. මේ ෂණේ මෙරලා මේ ෂණේ ඊළඟ හිතෙන් අතරක් නැහැ. හිතා ගන්න කොහෙද උපදින්න කියලා. එච්චරයි. භාවිතා බහුලී කතා බහුල බහුලව සිතින් කයින් වචනෙන් පුරුදු කරපුවා කොතනද? එතන උපත. අද මස්ලේ කයක් තියෙනවා අතන තව කයක් තියෙනවා. කොහොමත් කයක් හම්බෙන එක නවත්තන්න බෑ. මේ ලෝකේ කයක් නැස සත්‍ය අරූපය සත්‍යරත් කයක් තියෙනවා. අතිසියුම් වූ අරමුණු වුණාට රූපේ රූපයකින් තොර මේ විශ්වයේ පැනවීමක් නැහැ. අවිද්‍යා තුෂ්ණා සාගත හිතක් රූපයෙන් තොරව පිහිටන්නේ නැහැ. අවිද්‍යා තුෂ්ණා ප්‍රහාණය වෙලා යම් මොහොතක හිත නිරුද්ධ වෙනවා. එතනින් තමයි සම්පූර්ණ රූපේ ප්‍රහාණය සිදු වෙන්නේ. එතකම් ප්‍රහාණය වෙන්නේ නැහැ. රූපයක් තියෙනවා. පෙනෙන හෝ නොපෙනෙන. එච්චරයි. ඔය තමයි ජාතිය. එනවා උපන්දිනේ වැරදි. ඔය සමරණ බර්ත්ඩේ එක. නෑ නෑ අපි කියන්නේ සමරන්න එපා කියලා නෙමෙයි සමරන්න කි ප්‍රශ්නයක් නෑ. මම උදේම කිය සැමරුම්ම ගැන කතා කරන්න පටන් ගත්තේ නේද? සැමරුම්ම ගැනම කියවෙනවා. එන කමක් නෑ. ඔය හැබැයි උපන්දිනේ වැරදි. ඔය උපත නෙමෙයි. ඔය මව්කුසෙන් එළියට ආපු දවස. එහෙම සමරන්න. ජාතිය කිය උපත කියන්නේ ජාතිය. ජාතිය කියන්නේ කොහේ ජාතියද? මිනිස්සෙක් නම් මිනිස් ලෝකයේ ජාතුනේ කවද්ද? අර ඔක්කාන්ති වුණ මොහොත. ඒක දුපන්දිනේ දැන්. ඒකයි පින්වතුනි දක්ෂ මිනිස්සු කේන්දර බලන නෙමෙයි කේන්දරේ ලියා ගන්නවා. අපි කේන්දරයක් බලනවානේ දුපතට. ඈ හතර කොන ඇරලා හැම මොකක්ද තියනවලනේ බලන කට්ටිය දන්නවදිනේ. පින්වතුනි මේ ලෝකේ මුනිවරු කියලා කියන්නේ කේන්දර බලන පිරිස නෙමෙයි කේන්දරේ ලියාගත් පිරිස. ඒකයි කේන්දරේ හතර කොන පාළු කරලා ඉවරලා ජාති නිදහස් කරගත් පිරිස. මුනි ඒකයි දක්ෂ නැත්තම් අපි කේන්දර බලනවා. දක්ෂ වෙන්න තමන්ගේ කේන්දරේ තමන් ලියා ගන්න. ඒක අට කතාවක් තුල හෝ මේ ශාසනයේ ධර්මයේ තුල තියෙන උදාන ගාතාවක් වෙයි. ආන් ඒ උදාන කියලා කියන්නේ මුනිවරුන්ගේ ලියාගත් කේන්දරේ කියවපු හැටියේ ඒ මහා සීහනාදය. කේන්දරේ තමන් ලියා ගන්න. කේන්දර බැලුව ඇති. ඒකයි කේන්දර හෙවත් පොරොන්දම් 21ක් බැලුවට බුද්ධ ධම්ම සංඝ කියන ಗುಣ ටික පිටව ගන්න බැරුණා නම් කඩවුණ පොරොන්දුවක් තමයි කොහොමත් මොන ජීවිතෙත්. ඒ නිසා අපි ඒක සනස ගන්න කියනවා. පෞල් ජීවිතේ පොඩ්ඩක් ප්‍රශ්න එහෙම නැත්තම් ජීවිතේ සතුටක් නැහැ. ජීවිතේ යනවා වගේ දැනෙන්න මොනවා වෙන්නොත් පිඟුතුනි. කියනවා නේද ජීවිතේ ජීවත් වෙනවා වගේ දැනෙන්න ඕන නම් ටිකක් රණ්ඩු වෙන්න ඕන. එතකොටනේ ජීවිතේ මිහිර. එතකොට තමයි ජීවිතේ අපි ජීවත් වෙන ජීවිතේ සතුට තියෙන්නේ. පොඩ්ඩක් දබර එහෙම වෙන්න ඕන. ඇයි ඒ? පෙළීමේ නිදහස් වෙන්න ඕන. එතකොට තමයි සතුට. ඇයි? සතුට වෙන්න වෙන ක්‍රමයක් දන්නේ. හැමදාම ගියොත් නිකන් ජීවිතේ බෝරින් වගේ නැද්ද? දවස් 3ක් විතර කතානකොට ඉඳලා කතා කරොත් ආශාවද ගොඩාක් හම්බෙන්නේ. සතියක් දෙකක් මාසයක් විතර තරල හිටියොත් කතා කරොත් ආශාවද ගොඩාක් හම්බෙන්නේ. තරහ වෙලා යාළු වෙවි යන ජීවිත. ඇයි ඒ? තමන්ම තමන්ට ගහගෙන අපි හිතන අපි අනුන්ට ගැහුවා කියලා. මේකයි අපි ගිහත් කතා ගිහත් කිව්වද මන්ද ඒ කතාව. හැමදාම ඒ කතා කියනවා නේද? හැමදාම ඉතින් එකම කතාව තමයි කියන්න තියෙන්නේ. මොන කතාවකින කියන්නද? පිඟතුනි අති දරුණු ගමන කියන්නේ තේරුම් ගන්න උත්සාහ කරන්න. පිඟතුනි මේ දහම අකාලිකයි. අකාලික වූ දහමක් තියෙන්නේ. කාලයකින් පණවන්න බෑ. දැන් තවත් දරුණු කතාවක් කියන්න යන්නේ. අද දරුණු කතාවමද කියන්නේ? සොඳුරු කතාවක් ඇත්තේව නැද්ද? පිංගතුනේ මම මේ කතා කියතෝ පිළිගන්නවද? ඔබයි ඔබේ පුතයි එක වයසේ. අම්මයි පුතයි එක වයසේ. තාත්තයි පුතයි, තාත්තයි දුවයි සම වයසේ. නෝනායි මහත්තයයි සම වයසේ. අම්මගේ වයස කීයද? පුතාට අවුරුදු 10ද වයස? අම්මයි පුතයි එක වයසේ. දුවට අවුරුදු 12ද? තාත්තයි දුවයි සම වයසේ. ඔබයි පුතයි, ඔබයි දුවයි, ඔබයි අම්මයි, ඔබයි දුවයි, ඔබයි පුතයි ඔක්කොම එක වයසේ. සමස්තයක් වශයෙන් කිව්වොත් එහෙම ඔබේ අම්මයි ඔබයි එක වයසේ. මේ ඔබේ වයස හොයන්න යන්නේ. මහත්තයයි බිරිඳයි එක වයසේ. සම වයසේ කියන්න එපා. අපි දෙන්න අවුරුදු දෙකක් වැඩිමල්, අවුරුදු දෙකක් බාලයි, බොරු කියන්න එපා. සම වයසේ දෙන්නම. දරුවොත් එක්ක සම වයසේ. පිළිගන්න ලෑස්තිද? පුතයි ඔබයි එක වයසේ, අම්මයි පුතයි සම වයසේ. ඔය සම වයස්කාරයෝ ඉන්නේ. සම වයසේ. පුතාට අවුරුදු කීයද? 10යි කිමුකහ. පුතාට අවුරුදු 10 නම් දැන් අම්මට අවුරුදු කීයද? 10යි. දුවට අවුරුදු 20යි. දැන් තාත්තට වයස කීයද? 20යි. සම වයසේ. තේරෙනවද? හිතන්න දුන්නේ. ඒකයි මේ දහම අකාලිකයි පිංගතුනේ. මේ ඔබ දැන් ගැඹුරු දහම කියලා තේරුම් අරන් යනවනේ. අම්මට පළවෙනි දරුවා ඉපදෙන්න කලින් අම්මා අම්මෙද්ද අම්මා තරුණියක්ද? දැන් පුතා කියනවා අම්මට අවුරුදු 30යි. ඔබත් කියනවා මගේ පුතාට අවුරුදු 10යි. හැබැයි පුතා කියනවා අම්මට අවුරුදු 30යිලු. හැබැයි ඇත්තටම බැලුවොත් අම්මට අම්මගේ වයසයි පුතාගේ වයසයි කීයද? සමානයි. පුතා කියලා හැඟුණේ අවුරුදු 20 නම් දරුවා හම්බුනේ එදා ඉඳලා තමයි අම්මෙක් උනේ. අම්මා කියලා හැඟෙන්න පටන් ගත්තේ. දැන් පුතා කියනවා අම්මගේ වයස අවුරුදු 30යිලු. ඇත්තද? මෙයා පළවෙනි වතාවට යන හොද්දට තේරුම් ගන්න උත්සාහ කරමින් ඉඳිනු ඈ. අපට පොඩි වෙලාවක් තියෙන කතා කරන්නේ. අවුරුදු 20 නම් පළවෙනි දරුවා හම්බුනේ. ඊට කලින් එතුමිය නෝණෙක් නේද? අම්මෙක්ද නෝණෙක්ද? නෝණෙක් කයක් කියලා හිතුණාද? නෑ නෑ, නෝණෙක්. ආන්ගේ නෝණට දැන් දරුවෙක් හම්බෙන්න ඇවිල්ලා. දැන් දරුවෙක් උන ගමන් එයා නෝණෙක් වෙනවද, දුවෙක් වෙනවද, අම්මෙක් වෙනවද? අම්මෙක් වෙනවා. දැන් පුතා කියනවා අම්මට අවුරුදු 30යිලු අවුරුදු 10කට පස්සේ. ඇත්තටම අම්මට අවුරුදු 30ද අවුරුදු 10යිද? නැත්තම් අම්මට ඇත්තටම වයසක් නැද්ද? අම්මගේ වයස අවුරුදු 30යිලු පුතා කියනවා. මහත්තයා කියනවා හැබැයි පුතාගේ වයස අවුරුදු 10යි. මේක ටිකක් වේගෙන් කියන්න, හිමින් කියන උත්සාහ කරන, තේරුම් ගන්න උත්සාහ කරන්න ඈ. මේ අකාලික ස්වභාවයේ කාලයකින් පණවන්න බෑ. මේක කාලේ මේ 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 ලෝකයේ කාලයකින් පණවන්න බැරි එක, බැරි එක මේ කියන්නේ. ඔබ කියන ඔබ කියන වචන තුල ඔබේ ඔබේ ශබ්ද කෝෂයේ තියෙන නිවන මේ කතා කරන්නේ. අම් පුතා කියනවා අම්මට අවුරුදු 30යිලු. දුව කිය අම්මා කියනවා දුවට අවුරුදු 30යිලු. මහත්තයා කියනවා නෝනට අවුරුදු 30යිලු. అక్క కీనవా నంగిట అవరుత్ తిహాయిలు, మల్లి కీనవ అక్కడ అవరుత్ తిహాయిలు. మట కియన్న ఎత్తటమ ఒబ అక్కద, ఒబ నంగిద, ఒబ అమ్మద, ఒబ బిరిందద, ఒబ దువద, ఎహెమ నత్తం ఒబే ఎత్తమ వయస కయ్యద. දැන් පුතා කියනවා අවුරුදු, පුතා කියනවා අම්මගේ වයස අවුරුදු 30යි කියලා. හැබැයි අම්මෙක් උනේ අවුරුදු 20ෙන්. නේද? අම්මා කියනවා දුවට අවුරුදු 30යි කියලා. අම්මා දන්නේ දුවට අවුරුදු 30යි කියලා. හැබැයි අද ඒ දුවට අම්මා දුව කීවට පුතා කියන්නේ අම්මා කියලා නේද? මහත්තයා කියනවා දුව කියලා. මහත්තයා කියන්නේ මොකක් කියලාද? නෝනා කියලා. දැන් මහත්තයා, මහත්තයාට නෝනා වෙන්න කලින් එයා අම්මගේ කවුද? අම්මගේ දුව. පුතා එන්න කලින් එයා ඒ අම්මා, ඒ ආගේ නෝනා, මහත්තයාගේ නෝනා. ඊට කලින් එයා අම්මගේ දුව. අක්කා ඉපදෙන්න කලින් එයා මේ ලෝකෙ හිටියේ නෑ. අක්කා ආවට පස්සේ එයාට නංගි වුණා, මල්ලිට අක්කා වුණා. දැන් ඔය හැමෝම එක වයසක් ගැන කතා කරනව නේද? එහෙනම් ඔය එක එක්කන කතා කරන වයස ඇත්තද? එක එක්කන කියන කතා. අම්මට අවුරුත් 30යිලු, මහත්තයා කියන නෝනට අවුරුත් 30යිලු. දැන් නෝන කියන්නේ එක්කෙනෙක්, අම්මා කියන්නේ එක්කෙනෙක් නේද? හැමෝම එක වයසක් කියවට ඔබේ ඇත්තම වයස කීයද? එතකොට මං අහන ඔබේ ඇත්තම වයස කීයද? ඔබ කියනවා අම්මට වයස මෙච්චරයි. දැන් ඔබ හිතනකෝ ඔබට අම්මා, ඔබට බොඩ පුතා අම්මා කියද්දී ඔබ කියනවා පුතේ අම්මගේ වයස මෙච්චරයි. මහත්තයා කියන නෝනාගේ වයස මෙච්චරයි. ඔබේ අම්මා කියනවා ඔබ ගැන දුවගේ වයස මෙච්චරයි. අක්කා කියනවා නංගිගේ වයස මෙච්චරයි. නං මල්ලි කියනවා අක්කාගේ වයස මෙච්චරයි. එතකොට ඇත්තම, ඇත්තටම ඔබ අක්කද, ඔබ නංගිද, ඔබ අම්මද, ඔබ දුවද? ඇත්තටම එතකොට ඔබ කාගේ කවුද? ඇත්තටම ඔබ කවුද? ඔබ අම්මා කියද්දිත් අම්මා වෙනවා, නංගි කියද්දිත් නංගි වෙනවා, අක්කේ කියද්දිත් අක්කා වෙනවා, දුව කියද්දි දුව වෙනවා, නෝනා කියදි නෝනා වෙනවා. ඇත්තටම ඔබ කවුද? ඇත්තටම ඔබේ වයස කීයද? අපි වයස බැලුවොත් එහෙම අම්මා පුතා, අම්මා පුතා, අම්මට පුතා කියනවා අම්මගේ වයස මෙච්චර කියලා. අපි ඒකද පිළිගන්න ඕනේ? මහත්තයා කියන නෝනාගේ වයස මෙච්චර, අපි ඒකද පිළිගන්න ඕනේ? අම්මා කියනවා දුවගේ වයස මෙච්චර කියලා, අපි ඒකද පිළිගන්න ඕනේ? එවත් ඔබ අක්කා කියනවා නංගිගේ වයස මෙච්චර කියලා, ඔබ ඒකද පිළිගන්න ඕනේ? නංගි කියනවා අක්කාගේ වයස මෙච්චර, ඔබ ඒකද පිළිගන්න ඕනේ? මොකද ඔබ පිළිගන්නේ ඔබේ ඇත්ත? ඔබ කියන්නේ ඇත්තම කවුද පින්වතුනි? ඔබ අක්කෙක්ද? ඔබ නංගියෙක්ද? ඔබ අම්මෙක්ද? ඔබ බිරිඳක්ද? ඔබ දුවෙක්ද? නැත්තම් ඔය ඔක්කොම හැඟෙන හැඟීමක්ද? මහත්තයර නෝනෝ කියද්දි පුතාට දෙනවා වගේ දාස කරන්නේ? මහත්තයා කතා කරද්දි පුතා වගේ හැඟෙනවද? ඈ? එකපාරෝණයක් කරකොල ඇතරිය වැගුණානේ. පින්වතුනි ඔය එක එකන ඔබට කතා කරන ද එක එක වචන වලින්. ඔෆිස් එකට ගියාම මැඩම් කියනවා, සර් කියනවා. දැන් ඔය එක එකන කතා කරන්නේ ඔය එකම කෙනෙක් සම්බන්ධව, එකම කයක් සම්බන්ධ, එකම කයක් දිහා බලාගෙන නේද? අයි පොඩ හිත චුට්ටක් අයින් කරමු මේ වෙලාවේ. එකම කයක් දිහා බලාගෙන ඉදෝ හැමෝම කතා කරන්නේ. එකම කයක් දිහා බලාගෙන මස්ලේ කයක් දිහා බලාගෙන ඉදෝ කතා කරන්නේ. එතකොට ඔය මස්ලේ කය කියන්නේ අම්මද? ඔය මස්ලේ කය කියන්නේ නෝනද? ඔය මස්ලේ කය කියන්නේ දුවද? ඔය මස්ලේ කය කියන්නේ අක්කද? ඔය මස්ලේ කය කියන්නේ නංගිද? ඔය මස්ලේ කය කියන්නේ මැඩම්ද? එහෙම නැත්තම් ඔය මස්ලේ කයක්ද? ඔක කයක් නේද? ඕන් ඔය කයේ ඇත්තටම වයස කීයද? ඇත්තටම අපේ වයස කීයද? දැන් පුතා කියනවා අවුරුදු 30යිලු. අම්මට වයස. ඇත්තටම අම්මට වයස අවුරුදු 30ද? ඔබේ කතාව පිළිගන්න ඕනේ අවුරුදු 30යි කියලා පුතා කියද්දි. අම්මා කියලා හැංගෙන්න ගත්ත අවුරුදු 20කට පස්සේ නේද? මහත්තයා කියලා මහත්තයාට නෝන කියලා හැංගෙන්න ගත්තේ නෝන හම්බුනට පස්සේ නේද? අක්කට නංගියවට පස්සේ නේද නංගි කියලා හැංගෙන්න ගත්තේ? මල්ලියෙද්දි අක්කේ කෙනෙක් හිරිබඳ නේද එයාට අක්කා කියලා කිව්වේ? ඔය එහෙනම් සම්මත පණවගත්ත ටිකක් නේද තියෙන්නේ? සම්මත කරගත්ත අම්මා තාත්තා අයියා අක්කා නංගිමල සම්මත කරගත්ත නේද තියෙන්නේ? ඔය සම්මත කරගෙන ඉද්දි පුතා කීවොත් එහෙම අම්මගේ වයස අවුරුදු 30යි කියලා, අර අම්මට ඉපදුනේ දුවෙක්ද අම්මෙක්ද? දැන් පුතා කියනවා අම්මට අවුරුදු 30යිලු. අම්මත් කියනවා දුවට අවුරුදු 30යිලු. දැන් මේ නඩු විසඳුම් බලන්න අපි. දැන් අම්මට කවදාවත් හිතෙනවද මේ ඉන්නේ අම්මා කියලා? නැත්තම් අම්මා හිතන්නේ මගේ දුව කියලාද? අම්මට හැංගෙන්නේ මොකක් කියලාද? මගේ දුව කියලා. පුතාට හැදෙනවද මගේ දුව කියලා? ඒ දරුවට හැංගෙන්නේ මගේ අම්මා කියලා. හැබැයි පුතා කියනවා අම්මට අවුරුදු 30යිලු. අම්මා කියනවා දුවට අවුරුදු 30යිලු. දැන් එතකොට එතන ඉන්නේ අම්මෙක්ද දුවෙක්ද? දැන් ඒ දෙන්නම වයස් දෙකක් කියනෝ නේද? ඔය දෙන්නම කියන වස් එහෙම ඔහොම වයසක් උතන තියනවද? ඉතින් පින්වතුනි, අම්මෙක් නම් ඉපදුනේ මව් කුසෙන් අර අම්මගේ එළියට ආවිල්ලා දෙන කවුද? අම්මෙක්. අම්මෙක් දාවේ නැත්තම් ඒ ආපු කයට අම්මා කිව්වේ දුවෙක් කියලාද? දුවෙක් කියලා. ඊට පස්සේ දරුවෙක් හම්බුණා. ඊට පස්සේ දරුවා කියනවා අම්මෙක් කියලා, අම්මා කියලා කියනවා. එතකොට ඔය දෙන්නම එක වයසක් කියනවනේ. ඔය දෙන්නම ඔය කියන වයස් දෙක සම්පූර්ණ වැරදි නැද්ද? දුව මැරිලා අම්මා වුණේ. දුව මැරිලා අම්මා වුණා නෙමෙයි, මේ කියන්නේ තේරෙන භාෂාවෙන් කියන්නේ මේ. යම් දවසක දුව ඇවිල්ලා දුව විවාහන පස්සේ දුව ආවා, දුව විවාහ වුණා, ඊට පස්සේ දුව බිරිඳ වුණා, බිරිඳ ආවා, ඊට පස්සේ දරුවෙක් හම්බුණා, ඊට පස්සේ අම්මා වුණා. ඔහොම නේද යන්නේ ඔය? අපිට මේ ගමනක් පේනව නේද? මේ චක්‍රයක් වගේ එකක් පේනව නේද? හෙවත් ක්‍රියාවලියක් අපිට ටිකක් දැන් චුට්ටි දහම් කියන්නේ ඈ. දැන් ඉන්දෙයි පරිස්සමෙන් අහගන්න. ක්‍රියාවලියක් නේද අපිට පේන්නේ? ස්වභාවයක් අපිට පේනවනේ. දුව හිටියා, ඊට දුව විවාහ වුණා, දුව දරුවෝ හැදුවා, දුව වයසට ගියා. ඔහොමම චක්‍රයක් පේනවනේ. මේ ළඟදී ඔය චක්‍රය ගැන විද්‍යා ගුරුවරයෙක් හොඳ කතාවක් කියලා දෙන්න මට එවලා තිබ්බා. ඒක මං කියන කතාව නෙවෙයි, විද්‍යා ගුරුවරයෙක් කියන කතාවක්. මේ චක්‍රය මං තව තේරෙන මේ කියන්න. ඇත්තටම ඔබ කියන්නේ කවුද කියලා මට කියන්න. තව මේක තේරෙන ගන්නක් උත්සාහ කරලා. කලල විය. මේක මං කියන කතාවක් නෙමෙයි, ඒ ගුරුවරයා කියපු කතාවක් මේ කියන්නේ. කලල විය. ලදරු විය. නෑ, කලල විය, ලදරු විය, පූර්ව ළමා විය, ළමා විය, නව යෞවන විය, යෞවන විය, තරුණ විය, මැදි විය, මහලු විය, කෙළවිය වෙන්න කලින් මේ කියන්නේ තේරුම් ගන්න. ඔය මොන හරි වියකදී ඒක වෙන්න පුළුවන්. ඊට කලින් මේක තේරුම් ගන්න. මං කියපු කතාවක් නෙමෙයි මේක, ඒ මහත්තයා කියපු කතාවක්. මට මේ එවලා තිබ්බා. මේක මං දැක්කේ. හරි නේද ඒක? ලදරු විය, කලල විය, ළමා විය, පූර්ව ළමා විය, ළමා විය, නව යෞවන විය, යෞවන විය, තරුණ විය, මැදි විය, මහලු විය. අනිත් එක අපි දන්නේ නැහැ. අනිත් විය මොකද්ද කියලා. ඊට කලින් මේක තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. ඔහොම චක්‍රයක් නැහැ. ඔය එක එක අවස්ථාවට දාපු නමක්, උක සම්මතයක්. තින්ගොතිනි අම්මට අවුරුදු 30යි නෙමේ, දුවට අවුරුදු 30යි නෙමේ, නෝනට අවුරුදු 30යි නෙමේ. ඔබට වයසක් නැහැ. ඈ මට වයසක් නැහැ. ඔබට හිතනවද මම වයසයි කියලා? තව තේරෙන මේ කියන්න. පිඟුතුනි, මේ ලෝකයේ තියෙන අකාලිකත්වය මත කාලයකින් පණවන්න බෑ. අකාලික මුනි දහම් මේ ලෝකයේ තියෙන්නේ. අකාලික දහම තමයි මේ ලෝකයේ ඇත්තම විපාකල ස්වභාවය. ආන් ඒ ඇත්තම විපාකල ස්වභාවයේ අකාලිකත්වයේ තියෙන නිසා කාලයක් තුල පැනුන ලෝකෙන් අකාලිකත්වයේ දෙසන්න බුදුරජාණන් වහන්සේ බුදුගුණ දේශනාව බුද්ධ ධර්මයේ හෙවත් මේ බුද්ධ අනුශාසන කරපු නිසා ආන් ඒ දහමට කියනවා අකාලික දහමක් කියලා. මේ ලෝකයේ හෙවත් මේ ලෝකයේ තියෙන අකාලිකත්වයක් තුල කාලයකින් පණවන්න බෑ. මම ඉස්සර ගන්නම් මේක. කාලයකින් පණවන්න බෑ. ඒක තමයි මේ ලෝකේ තියෙන ඇත්තම කයේ නිය ඇත්තම මේ ලෝක ස්වභාවය හෙවත් මේ විපාක ස්වභාවය. හැබැයි මේ අකාලිකත්වයේ පිංගතුනි කාලයක් තුලින් පැනුනාට පස්සේ එතන ලෝකයක් හැදෙනවා. මගේ ලෝකේ මගේ උන ලෝකයක් තියෙනවා. දරුවා කියන්නේ ලෝකයක්, ಜಾති ධම්ම. තව කියන්නම්. ලෝකය කියන්නේ ಜಾති ධම්මයක්. ඒ ලෝකය තුල තමයි මගේ ලෝකය තමයි අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නංගි සේවකයෝ බොස් මැඩම් ඔය ඔක්කොම ඉන්නේ මගේ ලෝකේ. ඔය මගේ ලෝකේ කාලයක් තුල පැනලා තියෙන්නේ. හැබැයි ඔය මා කාලයක් තුන කාලයක් තුල පැනුණ ලෝකේ ඇත්තරම තියෙන අකාලිකත්වයක් තුල. ඔක කාලයකින් පණවන්න බෑ. කාලයකින් පණවන්න බෑ. කාලයකින් පණවන්න බැරි බව තේරුම් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරේ. ආන් ඒක හිඳයි ඒ දහමට කියන්නේ අකාලික වූ දහමක් කියලා. ඒකයි අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ කියලා දහම් ගුණ තියෙන්නේ. මේක අකාලිකයි. අම්මට දුව කියන කෙනෙක් හිටියනම් පුතාට අම්මේ කම්මැනි විදිහක් නැහනේ. එහෙම කෙනෙක් හිටියනම් දෙයක් තිබ්බනම් එකක් තිබ්බනම් නොවෙනස් දෙයක් තිබ්බනම් නිච්ච වූ සුඛ වූ අත්ත වූ සුභ වූ දෙයක් මේ ලෝකේ තිබ්බනම් අම්මට දුව මිසක් මහත්තයාට නොවෙනෙක් කම්මැනි විදිහක් නැහැ. පිංගුතුනි අයියට නංගියේ නං මල්ලිට අක්කෙක් හෝ අක්කට නංගියේ කම්මැනි විදිහක් නැහැ. එන අම්මට දුවෙක් විතරයි ඉන්න ඕනේ. දැන් අපි මේ තේරන භාෂාවෙන් ගත්තොත් එහෙම. එහෙම දෙයක් නැති හින්දායි කාලයක් ඇදි මහත්තයෙක් නොනෙක් උනේ. එහෙම දෙයක් නැති හින්දායි තව ටික කාලයක් ඇදි අම්මට පුතාට අම්මෙක් උනේ. ඔහොම දෙයක් ලෝකෙ නැහැ. ඔය ඒ මොහොතට හැඟෙන හැඟීම්, ඔය තියෙන හැඟීමක් කාලෙකින් පණවන්න බෑ. යමක් කාලෙකින් පැනවුවා නම් ඒක නිච්ච වූ දෙයක් වෙන්න ඕනේ. ෆික්ස් වූ දෙයක් වෙන්න ඕනේ. වෙන් වූ දෙයක් වෙන්න ඕනේ. එහෙනම් ඒක මේ ලෝකේ සංකත ඉක්ම වූ දෙයක් වෙන්න ඕනේ. සංකත ඉක්ම වූ එකයි තියෙන්නේ. තමා සංකතය තමා නිවන. අනිත් ඔක්කොම හේතුඵලයි. හේතුන්ගෙන් නිසා හටගත් දෙයක් නම් හේතුඵල නම් මේ ලෝකේ ඒවා කයක්. අවිද්‍යා තෘෂ්ණා මූලික කරගෙන මේ ලෝකේ උන බිහිවීමක් සම්උප්පාදයක් සම්භූතයක් භූත වුණ දෙයක් බිහි වුණ දෙයක්. මේ ලෝකේ භූත වෙන්නේ බිහි වෙන්නේ ෆික්ස් වූ දේවල් නෙමෙයි. හේතු ඒක රාශි වෙලා එක් වෙලා කැටිලා ඒ මොහොතේ විද්‍යාමාන වීමක් තියෙන්නේ. අපි කියනවා මට අවුරුදු 60යිලු. ඔය 60යි කියලා කියන්නේ හිත දිහා බලාගෙනද කය දිහා බලාගෙනද කියන්නේ නැේද? මගේ කයට නම් අවුරුදු 60යි දැන්. එහෙමද කියන්නේ? මේ මට අවුරුදු 60යි. මේ මං තරුණයි. මට අවුරුදු 20යි. ඔය 60යි 20යි 50යි කියවේ නානප්පකාර දේවල් කියන්නේ. ඔය ඕකයි හිතට හැංගෙන දෙයක් නේද? ඇත්තටම ඔය හිතේ වයස හොයා හෙවත් ඔය හැංගීමේ වයස කීයද? ඒ මොහොත හේතු රාශි හේතු ටිකක් ගැළපිලා බැඳිලා තමයි ඔය මොහොතේ හිත උපදින්නේ. ඒ උපදින මොහොතේ ඒ හිතට හිතෙනවා මම මෙච්චරක් වයසයි කියලා. මම මෙච්චරක් වයසයි කියලා හිතන්නේ කියන්නේ ඔය කයක් ගැනද ඔය හිතක් ගැනද? හරිනම් ඔය කියන්නේ කය දිහා බලාගෙන. කයටත් ඒ වයස නෙමේ. කයත් මේ මොහොතේ හටගන්නේ. මේ මොහොතේ හට අරන් ඉන්න ඔය ස්වභාවය මේ ලෝකේ තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවයක්. ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඒ මොහොතට හේතුන් නිසා ගැළපිලා රාශි වෙලා බිහි වෙන බිහිවීමක් හෙවත් උපාදයක් විතරයි තියෙන්නේ. හෙවත් විද්‍යාමාන වීමක් හෙවත් බිහිවීමක්. ඔය මේ මොහොතේ තියෙන ඔය බිහි වෙලා තියෙන ස්වභාවයට කියනවා මට මෙච්චරක් වයසයි කියලා කාලයකට දාපු ගමන් මං කියන මට අවුරුදු 60ක් වයසයි කියලා ඔය කාලේ අයින් කරොත් එම් ඔබේ ඇත්තම වයස කීයද? ඔබේ ඇත්තම වයස කීයද? පිංගුතුනි කාලේ අයින් කරොත් ඔබේ ඇත්තම වයස කීයද? අපි කියන්නේ පුතා ලොකු වෙලා. තින් ලොකු වුණා නම් අර කලින් හිටපු පුතාකෝ. දැන් ඔබ ඇල්බම් එක දිගහැරලා බලපුවාම ඉන්නවද පොඩි කාලේ? යා අර මුණින් අතර හරෝපු එක, කෙලින් කරපු එක, නැගිට්ටෝප එක ඔහොමම ඉන්නවද? චක්‍රයක් වගේ පේනව නේද? ඒතර ඔය ඔය ඔකේ ඕකේ ඉන්න ඇත්තටම ඔබ කවුද පිංගුතුනි? ඔය ඔය කොයි මොහොතද ඔබ? ඒක දිහා දැක්කහමත් පේන්නේ නැද්ද මේ මොහොතක් මොහොතක් ගැන වෙනස් වෙවි කියලා නෙන්නම් මට දැන් මේ 60 වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒත් හිතෙනවා මේ ඉන්නේ මම, මේ හිටිය මම, මේ ඉන්නේ මම. හා මං අහන්නේ කෝයේ ඔබ? එහෙම ඔබෙක් ඉන්නවනම් ඔබට, එහෙම ඔබෙක් හිටියනම්, එහෙම කෙනෙක් හිටියනම් ඔබට මක්කෙයි මේ වෙලා තියෙන්නේ? ඔබ කොහොමද මෙහෙම ඉන්නේ කෙනෙක් හිටියනම්? ඔය කෙනෙක්, ඔය කෙනෙකුට උන දෙයක්ද, ඔය කයකට උන දෙයක්ද? ඔය කයකට උන දෙයක්, ඔය කයේ යම් ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ ඒ මොහොතට, ඒ ඒ මොහොතට විද්‍යාමන ස්වභාවයක් තියෙන්නේ. ආන්ගේ ස්වභාවය කාලය තුලට දාලා කියනවා මෙච්චරක් වයසයි කියලා. ඔය කාලේ අයින් කරොත් එහෙම. කාලය කියන්නේ සම්මුතියක්, පණෝප එකක්. ඇත්තටම ඔබේ වයස ඔය හිතයි, එක හිතක් ඔබ වයස. ගැඹුරුත් දන්නේ අකාලිකත් එක්ක ගුරුහාම දේශනා කරපු හින්දා මම කියන්නේ මේවා. පින්වතුනි ඔබට හිතෙනව නේද මට මෙච්චරක් වයසයි කියලා? ඔය වයසයි කියලා හිතෙන්නේ හිතට එන හැඟීමකින් නේද? හිතට හැඟෙනව නේද මට වයසයි කියලා? හැඟෙන එකක් නේද? හැඟෙන එකක් කියන්නේ ලෝකේ තියෙන එකක්ද? හේවත් හේතුන් තුල පණවන්න පුළුවන් එකක්ද? හේතු තුල නැතිම එකක්ද? හේතු තුල නැතිම එකක්. වයස ඔබේ මොකද්ද? ඔය කයේ මොකද්ද වයස? ඇස් දෙකද වයස? කන් දෙකද වයස? නාසයේද වයස? දිවකය අක්මක් අක්මා වහකොට ඔය ඔක්කොම මොකද්ද වයස? එහෙම නැත්තම් ඔය කයේ මේ මොහොතේ ඔය ස්වභාවයේද? මේ තියෙන්නේ ඔය මේ කයේ මේ මොහොතේ ස්වභාවයක්. ඕක කයක්. හේතුන් නිසා ගැළපි 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 ඒ ඒ මොහොතේ විද්‍යාමන ස්වභාවයක් ඔය තියෙන්නේ. ඕක කයක්. ඕක හේතුන් නිසා එක් වෙලා බිහි වෙන සම්භූතයක්. හේතුන් පටිච්ච සම්භූතං. ඔය භූත වෙලා බිහි වෙලා තියෙන්නේ මොකද්ද? මේ මොහොතේ කයේ ස්වභාවය. මේ මොහොතේ කයේ ස්වභාවයට හිතට හැංගෙනවා පින්ඔතිනි මට මෙච්චරක් වයසයි කියලා. ඕක හැංගෙන එකක්. ඔය තියෙන්නේ ඔය කයේ මේ මොහොතේ ස්වභාවය. මිසක් ඔබේ ඔය වයස නෙමෙයි. වයසක් කියන්න බෑ මේ හිත උපදුනේ මේ මොහොතේ. තව තේරෙන්න කියන්න. අතීතයක් තිබ්බ නේද ඔබට? අතීතේ අතීතේ අතීතයේ සිහිනය පමණයි. සැබෑ සුවඳක් නැහැ කියහ නේද? එදා සෙනෙහෙන් නොබැඳුනා නම් ඈ මෙදා මොකෑ? අතීතය අතීතයේ හීනයක් පමණයි. අතීතයේ බොරුවක්. සැබෑ සුවඳක් නැහැ. ගන්න හරයක් නැහැ. එදා සෙනෙහෙන් නොබැඳුනා නම්, ඒ හිතට තණ්හා නොවුනා නම්, මෙදා ගින්නක් නැහැ. අපි දෙන අර්ථකථන නේද? පුනි අතීතයේ මට අතීතයේ මට අරන් පෙන්වන්න බලන්න පුළුවන්ද කියලා? මගේ අතීතය මට අතීතයක් තිබ්බ කියලා හිතට හැඟෙනවා නේද? ඔය තිබ්බ අතීතයේ නැවත නැවත ජීවමාන හේව සජීවීකරණ පුළුවන්ද? ඔය අතීතය කියන්නේ හිතට හැඟෙන හැඟීමක් හේවත් මතකයක් නේද? මතකයක් හේවත් මෘතකයක්. අතීතය කියන්නේ මැරිලා ඒක හිස්,
එහෙම දෙයක් මේ ලෝකේ උනේ නැහැ. නමුත් ඔය හිතට කාලාත්‍රයක් දාපු නිසා අතීතයක් කියලා හැඟෙනවා. හරි, ඒ හැඟෙන අතීතේ මට පෙන්වන්න බලන්න පුළුවන් නම් අතීතයක් තිබ්බ කියලා කියනවනම් ඔය තිබ්බ අතීතේ පෙන්වන්න බලන්න කොහෙද තියෙන්නේ කියලා අතීතේ. පිරුමේ එන්නේ පුදුම ගැඹුරක් මේ කතා ගන්න. එහෙම මේ තේරුම් ගන්න එපා. ඊට පස්සේ කීම් කියන්න එපා. අතීතෙකුත් නැහැ, අනාගතයකුත් නැහැ, වර්තමානයක් විතරයි තියෙන්නේ. බිඳි බිඳි කැඩි කැඩි යන ශුද්ධාශ්‍රක එහෙම කියන්න එපා. දිගට දිගට දහම අහන්න. නැවත නැවත දැන් නැවත නැවත ධර්මදේශන අහන්න. ඔද්දට බණහන. ඒකයි අපි ගියසදී කිව්වේ. ඒකයි ඒකයි සුතා දතා වචතා පරිසිතා ඒ ඔක්කොම මුලින්ම ශ්‍රවණ. ඔද්දට දහම ශ්‍රවණය වෙන්න ඕනේ. ඒ ඔක්කොම වෙන්න ඕනේ. හොඳට දහම අහන්න ඕනේ. ඒතර තමයි තේරෙන්නේ. නැත්තම් පින්වතුනි සින්දුවක් ඇහුණ එක පරමද කිටනවාද? නෑ නේද? හැබැයි හිත බැඳුන බැඳුන තැන්වල මුව මඩලන් හිනහුණා නේ. සසරක් පුරා උඩ දැක්කව එක පහරයි දැක්කේ. මීට කලින් ජීවිතෙත් මං දැකලා තියෙනවා වගේ. හරි ෂෝක්. දැක්කා දැක්කා. පළවෙනි මතාව නෙමෙයි. හරි හුරු පුරුදු බවක් දැනුණා. හරි ෂෝක්. පින්හතුනි ඔය හිතට හැංගෙන එක වෙන්නේ. ඔක හැංගීමක්. අතීතයක් කියලා එකක් පණවන්න බෑ මේ ලෝකේ. අතීතයක් තිබ්බනම් කෝයේ අතීතේ? අනාගතයක් තියෙනවා කෝයේ අනාගතේ? ඒ ඒ මොහොතට හැංගිනවා. ඔබ අතීතයේ හිටියෙත් නැහැ, අනාගතයේ ඉන්නෙත් නැහැ, මේ මොහොතේ ඇත්තටම ඉන්නවා කියලා මොකද්ද වෙන්නේ? හැංගෙනවා. මේ මොහොතේ ඉන්නවා කියලා හැංගෙනවා නම් අත් දෙයියනේ, කොහෙද අතීතයක්? එහෙනම් ඒ අතීතය කියලා මොකද්ද වෙන්නේ? හැංගෙනවා. අතීතයක් අනාගතයක් මේ මොහොතක් කියලා හැංගෙන්නේ හිතට. හිත හටගන්න එකම එක කාරණයක් උදෙසා විතරයි. ඒ තමයි හිත හටගන්නේ මේ මොහොතේ තියෙන විපාකේ හඳුනා ගන්න. හිත හටගන්නේ මේ මොහොත හඳුනා ගන්න. දිට්ඨේව දිට්ඨ මත්තම් භවිස්සති. දැක්කොත් දැක්ක විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දාරුචීරියට. මේක දැකීමක් කියලා අඳුනා ගන්නයි හිත පහළ වෙන්නේ. අපි දකින්න තැන බලනවා. බලන්නේ එකක්, බලන්නේ දෙයක්, බලන්නේ කෙනෙක්. දකින්න දේ බැලුවා කියලා කියන්නේ ජාති ධම්මයක් වුණා ඉවරයි. හේතුව විපාකයේ ඇස් දෙක ළඟට ආපු ගාම අවිද්‍යාවත් එක්ක කැටි ගැහිලා තුන් තැනකට බෙදිලා මේ කියන්නේ එක්කෝ එක්කෝ සැපෙන් යනවා, එක්කෝ දුකෙන් යනවා, එක්කෝ උපේක්ෂාවෙන් යනවා. හැබැයි එහෙම දෙයක් එළියේ විපාකයේ තිබ්බේ නැහැ. හේතුව ඒක හේතුන් නිසා මේ මොහොතේ විද්‍යාමාන කයක් මිසක් දෙයක් නෙමෙයි. දෙයක් වශයෙන් දැක්ක ගමන්ම ඒ රූපාරම්භණය එක්කෝ සැප වුණා, සැප අරමුණක් ගෙනාවා, නැත්තම් දුක් අරමුණක් ගෙනාවා, උපේක්ෂා අරමුණක් ගෙනාවා. අරමුණක් කියන්නේ හැඟීමක්, හැඟීමක් කියන්නේ හිතක්. හැඟෙනවා හිතට. එහෙනම් හිත හටගත්තේ මේ මොහොත ස්වභාවය අඳුනා ගන්න. දැන හඳුනා ගැනීමකට විතරයි, විජානනය කරන විතරයි හිත හටගන්නේ. මිසක් පැනවීමකට නෙමේ. ආන්ගේ හිත ඉතුරු නැතුව වැය වුණා. හිත හට ගන්නවා රූප, වේදනා, සංඥා, සංකාර හේවත් අභිසංකරණයත් එක්ක විඥාන වෙලා. ඒ හිත එහෙම්මම නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුව නිරුද්ධ වුණා. හැබැයි ඉතුරු නැතුව නිරුද්ධ වෙද්දී ඒ ආපු දේ, ආන්ගේ ආපු අරමුණ අවිද්‍යාවත් එක්ක මුසුණ නිසා තණ්හාවෙන් බැඳිලා ඒ ආපු දේ උපාදාන වුණා. ඒකයි උපාදාන වුණ දේ තමයි, උපාදාන වුණ බවට තමයි දැන් ඔය පත් වෙලා තියෙන. ඔය බව තමයි ජාති විල කළුස් මහගින්නට යන්නේ. මොනවා කියනවත් දන්නේ නැද්ද පින්වතුනි? හිත හටගත්තේ පහකින්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. විඥාන කියන දැන හඳුනා ගන්න ස්වභාවය. දැන හඳුනා ගැනීමකට පමණයි හිත හටගත්තේ. දැන හඳුනා ගන්න හටගත්ත හිත හටගත්තේ අවිද්‍යා, තෘෂ්ණා, පරිසරය නිසා. දැන හඳුනා ගන්න තැනම ඒක ජාතියක් බවට, හෙවත් ජාති ධම්මයක් බවට පත් වුණා. ඒ නිසා ඒ හටගත්ත හිත ඒ රූපය නිකන් යන්න දුන්නේ නැහැ. රූපය වැයුණාට උපාදානේ කියන කහට හිතට ගියා. ඔය කෙලෙස් කහටක් තියෙන්නේ හිතේ. රාගය කියන්නේ කහටක්, ද්වේෂය කියන්නේ කහටක්, මෝහය කියන්නේ කහටක්. ඔය කෙලස් කහට, ඔය කෙලස් තියෙන්නේ හිතේ. ඒවා මේ ලෝකේ තියෙන දේවල් නෙමෙයි, හිතේ විකෘතියේ ප්‍රතිඵල. අවිද්‍යා සහගත නිසාම හිතේ ස්වභාවය උපදින්නා වූ හිත හටගන්නේ අවිද්‍යා තුෂ්ණා පරිසරය නිසා. හිත වැය වෙද්දී ඒක උපාදානය කරගත්තා. ඒකයි රූප උපාදාන වුණේ. ඒකයි කිව්වේ සංකිට්ත ඒන පංච උපාදාන කන්දා දුක්ඛා. රූප වේදනා සංඥා සංකාරා විඥානා දුක්ඛා කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, මම හිතන්නේ සාරිපුත්තයන් වහන්සේ. මොකද්ද දුක? පංච උපාදානස්කන්ධා දුක්ඛා. සංකිට්ත ඒන පංච උපාදානස්කන්ධා දුක්ඛා. උපාදානස්කන්ධයක් හිතේ නැහැ. ඒ හිත අවිද්‍යා තෘෂ්ණා සහග නිසා ඒ හිත උපාදානයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මේ භවයේ සැරිසරන්නේ. උපාදාන පත්‍ය භව. ආන් ඒ භව තමයි ජාති 11 මහ ගිනට යන්නේ. හේතුව පිඟුතුනි, අවිද්‍යාව හිතේ තියෙනවා නම් හැම වෙලාවෙම අවිද්‍යාවෙන් කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි මේ ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය. ඒවත් මේ ලෝකයේ ඇත්ත විපාකය. එකක් ලෙස හේවත් කයක් ලෙස තියෙන මේ කයක් ලෙස බිහි මේ හේතුන් නිසා මේ තියෙන ලෝකය ඇතුළට ගන්නවා එකක් කයක් ලෙස. අභිසංකරණේ මූලික ක්‍රියාවලිය එක. ලෝකේ එකක් කරා, ලෝකේ දෙයක් කරා, තියෙන එකක් බව පනවලා පෙන්නනවා. හේතුන් තුල නැති එකක් තියනවා කියලා හිතට හංගවනවා. අවිද්‍යාවෙන් කරන්නේ මේ ලෝකේ එකක් කරපු එක. වෙන් කරලා ගත්තේ ලෝකේ තිබ්බ එකක් නෙමෙයි. ඒ වෙන් කරලා ගත්තේ හැඟීමකින්. ඒක හැඟීමක් මිසක් ලෝකේ තියෙන එකක් නෙමෙයි. ඒ වෙන් කරලා ගත්ත දේ මේ ලෝකේ විපාකය තුල කවදාවත් හොයන්න බෑ. විපාකය තුල හොයන්න හම්බුනොත් හම්බෙන්නේ කයක්, හේවත් සමූහයක්. හැබැයි හිතේ තියෙන එකක්. ආන් ඒ එක උපාදාන වුණා. හිත හටගත්තේ මේ දේ දැන හඳුනා ගන්න. හැබැයි අවිද්‍යාවෙන් ඒක එකක් කරලා වෙන් කරලා ගත්ත නිසා ඒක උපාදාන වුණා. ඒක ಜಾති ධම්මයක් බවට පත් වුණා. අද ඔක්කොම ಜಾති ධම්ම. ওই ಜಾති ධම්ම තමයි මගේ ලෝකේ. ওই මගේ ලෝකෙට අතීතයක්, අනාගතයක්, වර්තමානයක් තියෙනවා. ඒක තියෙන්නේ හැඟීමක. ඔය ඔබේ වයස අවුරුදු 60යි නෙමෙයි, 30යි නෙමෙයි, 20යි නෙමෙයි. ඔය මොහොතේ ඔය හිතට හැඟෙනවා මට මෙච්චරක් වයසයි කියලා. ඔය හැඟෙන්නේ ෆික්ස් වූ ස්වභාවයෙන්. ඒකයි වයස වෙනකොට කැමති නැත්තේ. ඇත්තටම වයස වෙනකල දෙයක් වෙන්නේ නැහැ. ඒ මොහොතේ හිත හට ගන්නවා. ආන් ඒ හට ගන්න හිතේ අවිද්‍යා තෘෂ්ණා තියෙන නිසා හිතට හැඟෙනවා මම මෙච්චරක් වයසයි කියලා. ඒ හැඟෙන්නේ කෙනෙක් සම්බන්ධයෙන්, ඒ හැඟෙන්නේ දෙයක් සම්බන්ධව. ඇත්තටම ඔතන කෙනෙක් නැහැ, ඇත්තටම ඔතන දෙයක් නැහැ. ඔතන තියෙන්නේ කයක්. ඔතන දෙයක් නැහැ, ඔතන කෙනෙක් නැහැ. ඔය තියෙන්නේ මේ මොහොතේ විද්‍යාමාන ස්වභාවය. ඔය තියෙන්නේ මේ මොහොතේ බිහිවීම. ඔය තියෙන්නේ මේ මොහොතේ බිහිවලා තියෙන ස්වභාවය. පිංගුතුනි, ඔතන කෙනෙක් නැහැ. ඉන්නවනම් ඒ කෙනා හොයන්න බලන්න කොහෙද ඒ කෙනා ඉන්නේ. ඒ කෙනා කෝ? එහෙම කෙනෙක් මේ ලෝකේ නැහැ. දෙයක් කෙනෙක් නැහැ. මේ ලෝකේ නිච්ච නැහැ. මේ ලෝකේ අනිච්චයි. හැබැයි අවිද්‍යා තෘෂ්ණා සහගත නිසා මේ හිත එකක් කෙනෙක් දෙයක් කියලා වෙන් කරලා ගන්නවා. වෙන් කරලා ගත්ත අම්මා, මගේ අම්මා වුණ කෙනා හොයන්න බානේ වෙන් කරගත්ත කය කොහෙද ඉන්නේ කියලා. පිටි කයක් දිහා බලපුවම හිතට හැඟෙනවා කෙනෙක් කියලා. පින්වතුනි, අන්තෝ ජටා බහි ජටා, ජටායේ ජටිතා පජා, තන්තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජටේ ජටන් කියලා දේශනා දෙවියෙක් අහන ප්‍රශ්නය. යත්ත නාමංච රූපංච අසේසං උපරුච්ඡති පටිගං රූප සංඥාච එත්තේසා විජ්ජතේ ජටන් කියලා දේශනා කරනවා. මේක නාම රූප කියලා මේක නාමක මේ නාම ස්වභාවයක් මේ තියෙන ලෝකේ නොයි නාම ස්වභාවයක් හිතේ තියෙනවා රූප ස්වභ හිතේ තියෙනවා නාම ස්වභාවයක් ලෝකේ තියෙනවා රූප ස්වභාවයක් යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති මේ නාම රූප ස්වභාවයේ ශේෂ නැතුව නිරුද්ධ කරන්න පුළුවන් නම් මේ නාම රූප හේවත් මේක රූප කයක් නාම කයක් වශයෙන් මේක බෙදලා දකින්න මේක කයක් ලෙස දකින්න පුළුවන් නම් පටිගන් රූප සංඥාච අසේසං උපරුජ්ජති පටිගේ සහ කාමය කියන එක මේ 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 පටිග සහ මේ රූප ස්වභාව ලික්මොලා මේ ලෝකේ නිර්වාණය කියන අවබෝධ කරන දුන දේශනා කරනවා ඒ දෙවියන්ට දෙන උත්තරේ මේ 84000 ක්‍රමයක් ඔය තියෙන්නේ නාම ස්වභාවයක් ඔය හිත කියන්නේ නාම ස්වභාවයක් ඒක අරූපයි රූපයකින් පණවන්න බෑ ඔය කය කියන්නේ රූපයක් පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත එකතු වෙලා බැඳිලා තියෙන ඔය කයක් ඔය සමූහයක් ඔය සම්භූතයක් ඔය සම්භූතයක් ඔය බිහි වුණ දෙයක් හැබැයි ඕක එකක් නෙමෙයි හැබැයි ඔබට අත්කන් ආසා දියෝකයිස ඇති කය දිහා දැක්කම දැනනද මේ ඉන්නේ කෙනෙක් කියලා ඔය ඉන්න කෙනා ඇත්තම රූපය හොයන්න කොහෙද ඉන්නේ කියලා ඔය රූපේ කොහෙද කෙනා ඉන්නේ අර දරුවට හිතෙනවා අම්මෙක් දුවට හිතෙනවා අම්මට හිතෙනවා දුවෙක් ආ ඒ දුව හේ අම්මා කියන ඒ ඒ පුතාට හිතෙනවා අම්මා කියලා ඒ අම්මා හොයන්න බලන්න කොහෙද කය ඉන්නේ කියලා ඒක කයක තියෙන එකක්ද නැත්නම් ඒක හිතට හැංගෙන හැංගීමක්ද හිතට හැංගෙනවා ඒ හිතට අම්මා කියලා හැංගෙනවා අර හිතට හැංගෙනවා දුව කියලා එහෙනම් ඔය හිත දෙකට හැංගෙන දෙයක් මිසක් ඔය තිබ්බේ ඇත්තරම තියෙන දෙයක්ද නෑ අවුරුදු 10ක් යද්දී අර කෙනාට හැංගෙනව අම්මෙක් කියලා අවුරුදු 30ක් කියලා අරයා කියනවා දුවෙක් කියලා ලෝකය පැනවිලා අම්මා ಜಾති ධම්ම වෙලා දුව ಜಾති ධම්ම වෙලා අයියා අක්කා නංගි මල්ලි ගේ දොඩට කඩ ඔක්කොම ಜಾති වෙලා ඇයි ಜಾති කියලා කියන්නේ දෙයක් කයක් දෙයක් එකක් කෙනෙක් වෙන් කරලා අරගෙන ඔය බැඳිලා තියෙන්නේ හේතුන් තුල තිබෙම නැති දේවල් වලට පිංගුතුනේ අම්මා කියන හේතු අම්මා කියන දේ කොහෙද ඒ හේතු තිලු තිබ්බේ හේතු වල හොයන් 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 යද්දි කොටස් 32ක් අහු වෙනවා රූප ස්වභාවයක් අහු වෙනවා නාම ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා හැබැයි අවිද්‍යාව සකට හිතට හිතනවා අම්මෙක් කියලා මේ නැවත කියන අම්මෙක් තාත්තෙක් නැහැ කියලා එක නෙමෙයි ඒකයි අම්මෙකුත් නැහැ තාත්තෙකුත් නැහැ ඒ කියන්නේ මේ මේ ඒ කාලේ තිබ්බ වාද නෙමෙයි මේක තේරුම් ගන්න ඕන. පිඟුතුනි මේ මුළු විශ්වයේම කයක් ගැන කතා කරද්දී හේවත් කයක සබය කය කියලා කියන්නේ මේ මේ මස්ලේ කයක් ඈ. මස්ලේ කයක් කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ නැත නෙමේ. කයක් ගැන කතා කරද්දී ලෝකෙ තියෙන දේවල් ගැන කතා කරද්දී බුදුරන් වහන්සේ හිතක් ගැන කතා කරේ. බුදුරන් වහන්සේ කතා කරේ හැඟීමක් ගැන. ඒක සර්වඥන් වහන්සේ කියලා කියන්නේ. සොක්‍රටිස්ලා ප්ලේටෝලා ඔය ඔය ඇලෙක්ස් ඔය හැමෝම හැමෝම කතා කරේ මේ ලෝකෙ තියෙන දේවල් සම්බන්ධයෙන්. බුදුරජාණන් වහන්සේ කතා කරේ මේ ලෝකේ තියෙන දේවල් හැඟෙන විදිය වැරදි ආන්ගේ හැඟීම ගැන ඒකයි උනස්ත දේශනා කරේ සචිත්ත පරියෝ දපණස චිත්තේ දමණය කරගන්න ඒ තම බුද්ධානුශාසනං එයි බුදුනුශාසනාව කියලා බුදුරණන් වහන්සේ හිතක් ගැන කතා කරේ කයක් ගැන නෙමෙයි කයක් කියලා කියන්නේ අපි මේ කතා කරන කණ නෙමෙයි කයක් ලෙස තේරුම් ගන්න බැරි වුණ කෙනාට කෙනෙක් පේනවා මේ ලෝකයේ මේ ලෝකයේ කට්ටිය කතා කරේ දේවල් කෙනෙක් මේ ලෝකයේ මිනිස්සු මේ මෙතෙක් බිහුණ දාර්ශනිකයෝ ඔක්කොම කතා කරේ මේ ලෝකේ තියෙන දේවල් සම්බන්ධයෙන්. හැබැයි ඒ කටට හිතුන්නේ නැහැ. ඒ කටට අවබෝධුන්නේ නැහැ. මේ තියෙන දේවල් නෙමෙයි හිතට හැංගෙන්නේ කියලා. ඒ නිසා ඒ කට හිතගෙන දන්නේ නැහැ. ඒ නිසා අන්තිමටම ඇල්බර්ට් අයින්ස්ටයින් උත් කියනවා. බුදුදහමෙන් තොර විද්‍යාව කොරයි කියලා. එතුමා කියනවා බුදුදහමෙන් තොර විද්‍යාව කොරයි. විද්‍යාවට හැරෙන්නවත් බෑ පිංගුතුනි. සර්වඥන් වහන්සේගේ ඒ මහා ඒ විද්‍යාවත් එක්ක විද්‍යාවෙන් කියන්නේ ලෝකේ දෙයක් තියෙනවා කියලා. තියෙන දෙයක් ෆික්සු දෙයක් විද්‍යාවෙන් කියන අනිත්‍යයි කියලා. විද්‍යාවෙන් තියෙන දෙයක් ගැන කියනවා. බුදුරජාණන් වහන්සේ කයක් ගැන කතා කරනවා. කයක් කියන්නේ මස්ලේ කය නෙමෙයි සමූහයක් ස්කන්ධයක්. කායක් ස්කන්ධයක් රූප ස්කන්ධයක් වේදනා ස්කන්ධයක් සංඥා ස්කන්ධයක් සංකාර ස්කන්ධයක් විඥාන ස්කන්ධයක් ස්කන්ධ තියෙන්නේ. ඔවුන් ওই ස්කන්ධ තමයි අපි උපාදාන කරගත්තේ. ඒකයි සංකිත්තේන පංච උපාදාන කන්දා දුක්ඛා. දුක උනේ උපාදාන කරගත්ත එක මිසක් තියෙන මේ විපාක ටික නෙමෙයි. හැබැයි අවිද්‍යාසගත හිත හැම වෙලාවෙම වෙන් කරලා පෙන්වනවා මේ ලෝක දෙයක් තියෙනවමයි කියලා. එහෙම එකක් මේ ලෝකේ නැහැ. ඔබේ වයස අවුරුදු 60 නෙමෙයි. ඔය මේ මොහොතේ කය දිහා දැක්කාම හිතට හැඟෙන දේ. ඔබට අවුරුදු 60 නම් ඔබේ අවුරුදු 20 කෝ. එදා හැඟුණා 20යි කියලා, අද හැඟෙනවා 60යි කියලා. තව දවසක යනවා අවුරුදු 20, 55, 60, 65යි කියලා. ඇත්තට ඔබේ වයස කීයද? ඒ මොහොතට හැඟෙන එකද? නෑ. එහෙම එකක් ලෝකේ නෑ. ඔක කයක්, ඔක මේ මොහොතේ විද්‍යාමන ස්වභාවයක් ඔය තියෙන්නේ. සම්භූතයක්, බිහිවීමක්. හේතු අවිද්‍යා තුෂ්ණා මූලික කර මේ ලෝකෙ බිහි වෙලා තියෙනවා. මේ මුළු විශ්වයේම හිතක නිර්මාණයක්. හිතේ ශක්තියක් මත බිහිවෙන බොබ වාස්ත දෙකල බාන මේ වටේ හැම දෙයක්ම හිතක උන දේවල් නෙමෙයිද කියලා. මේ ලෝකයේ නිර්මාණ මේ ලෝකයේ නිමවුම් කරු කවුද? හිත, අවිද්‍යා සහගත හිත. මේ අවිද්‍යාවේ නිමවුම, මේ අවිද්‍යාවේ මායාව ඔකේ තමයි පැටයිලා ඉන්නේ. හීනෙන් හීනට මාරු වෙවි ඉන්නේ. අලුත් හීනයක් දෙන්නද? හොඳ හීනයක් දෙන්නද? දේශනා ඉවරකත් දෙන්න. ඇසෙන් මාරු වෙද්දි ශබ්දයකට ඇසේ හීනෙන් කනේ හීනට මාරු වෙනවා. ඇහැරිලා නැහැ. හැඟෙන ලෝකෙක ජීවත් වෙනවා තියනවා කියලා හැඟෙන්නේ මේ ලෝකයේ විපාකයේ හෙවත් මේ ලෝකයේ ඇත්තම ස්වභාවය එකක් ලෙස කයක් නැතුව එකක් ලෙස හිතට ඇදෙන නිසා හිතට එන නිසා මේ ලෝකයේ ඇත්තම තියෙන කයක් හෙවත් සමූහයක් හේතුම් පටිච්ච සම්භූතං මේ ලෝකයේ බිහි වුනේ මේ ලෝකයේ සම්භූත වුනේ මේ ලෝකයේ බිහි වෙමින් තිබෙන්නේ හේතුන් ටික ගැළපිලා බැඳිලා මිසක් ඔතන ෆික්සු දෙයක් නැහැ මේ ලෝකේ අනිච්චයිමයි මේ ලෝකේ ඇත්තටම අනිච්චයි ඒ නිසා මේ ලෝකේ ගන්න හරයක් නැහැ සැපයි කියලා හැඟෙන්නෙත් හිතට දුකයි කියලා හැඟෙන්නෙත් හිතට උපේක්ෂා කියලා හැඟෙන්නෙත් හිතට සැප දුක උපේක්ෂා කියන එක හැඟීමක් නම් ඒක කොහෙද ලෝකේ තියෙන්නේ එහෙනම් ඔය හැඟෙන්නේ සැපක් කියලා බොරුවක් එහෙම එකක් ලෝකේ නැහැ දුකක් කියලා හැඟෙන්නේ ඔක බොරුවක් අපි හැදුන එකක් එවත් හදාගත් එකක් හදාගත්තා කියලා කියන්නේ කයක් ලෙස දකින්න බැරි වුණ නිසා හිතට හැඟුණ විපරීතය හිතපත් උන දුක්ඛ සහගත ස්වභාවය හිතට වැරදුන තැන හොද්දටම වැරදිලා ඉන්නේ පින්වතුනි ඔක කයක් ලෙස හෙවත් සමූහයක් ලෙස දකින්න තැනම තණ්හා වෙන්න දෙයක් නැහැ අනිච්ච දැක්කොත් අනිච්ච දකින්න ඕන අනිච්ච පුරුදු කරන්න ඕන පින්වතුනි ඔය ඔබේ වයස නෙමෙයි ඔය කය ඔච්චර වයස නැහැ ඔය කය මෙච්චරක් වයසයි කියලා හැඟින්නේ ඔය හිතට ඔය හිත ඉතුරු නැතුව නිරුද්ධ වෙද්දී ඊළඟ උපදින හිතට හිතෙන්න වෙන එකක් ඔය හිතට හැඟින හැඟීමක් මිසක් කයක තියෙන වයසක් නෙමෙයි. ඔය කයේ මේ මොහොතේ ස්වභාවය මං තව තේරෙන තව චුට්ටක් කියන්නම්. එමලින් නෝනා කියලා කිව්වොත් තරුණ කට්ටියට හැඟෙන්නේ කවුරු වගේද? මං දන්නේ එහෙම කෙනෙක් ඉන්නවද කියලා. මම මේ නමක් කිව්වේ. එමලින් නෝනා කියද්දී පොඩි උන්ට හිතෙනවා ආච්චි කෙනෙක් පේනවා. තරුණෙවුන්ටත් ආච්චි කෙනෙක් පේනවා. හැබැයි එමලින් නෝනගේ වයස කට්ටියට පේනවා දෙමලින් නෝන එච්චර වයසයි කියලා. නෑ, එයාට වෙනම රූපයක්. එමලින් නෝනගේ අම්මට පේන දෙමලින් නෝන එච්චර වයසයි කියලා. අර ගප්පෙරේතේ කරලා ඉන්නව නම් කොයි හරි. නෑ. ඒකේ එක්කනට හැංගෙන රූපයක්. ඒකයි කියන්නේ අන්තිම උපාදානයත් එක්ක යල්ලන් ඉන්නේ. ඔබ අවුරුදු 5කින් පුතාගේ රූපේවත් දැක්කේ නැත්නම් ඔබ අන්තිම මොන රූපෙත් එකද ඉන්නේ අල්ලගෙන තිබ්බ රූපේ දැන් අල්ලගත රූපයක් තියෙනවා හිතේ. කයක් ලෙස එකක් ලෙස අල්ලගත්තා. ඒකට බැඳුණා. දැන් ආපුවම වෙනස් වෙලා කියනවා අනේ පුතේ ලොකු වෙලා. ලොකු වෙලා නෙමෙයි ඒ මොහොතේ ඒ කයයි අර කයයි දැන් සමපාත කරගන්න බෑ. දැන් හිතනවා මෙයා වෙනස් වෙලා මෙයා ලොකු වෙලා කියලා. පිට වෙනස් වෙලා කිය කී හිතෙද්දිත් හිතෙනවනේ මේක එකක් කියලා. වෙනස් වුණ බව හොඳටම තේරෙද්දිත් හිතනවනේ මේක ෆික්ස් කියලා. පිටුනේ මේ ලෝකයේ තියෙන අනිච්ච මත. පිටුනේ මේ ලෝකයේ දේවල් හේතුන් නිසා ගැළපිලා බැඳෙන්නේ. මේ ලෝකේ කාලෙකින් පණවන්න බෑ. අතීතය කියන්නේ මතකයක්. මතකයක් කියන්නේ මෘතකය. මෘතකයක් කියන්නේ මැරිච්ච දෙයක්. ඇත්තර මේක හීනයක් විතරයි. ඒක නැවත කොයිම මොහතකවත් මීට මේ දේශනාව පටන් ගත්ත මොහොතේ තිබ්බ ස්වභාවය නැව සජීවීකරණය කරන්න බලන්න. මේ කයපාරක් තිරියොන් කරලා ලයිව් කියලා දාන එක ගැන නෙවෙයි මම මේ කියන්නේ. නැවත ඒක ගන්න පුළුවන්ද? ඒක මේ මොහොතට ගන්න පුළුවන්ද? එහෙම දෙයක් තිබ්බා, එහෙම දෙයක් වුණා කියලා මේ මොහොතේ හිතර නේද හැංගෙන්නේ? එහෙනම් අතීතයේ කියන්නේත් මේ මොහොතේ හිතර හැංගෙන හැංගීමක් නේද? එහෙනම් අතීතයේ කියන්නේ මේ මොහොතේ හිතර හැංගෙන හැංගීමක්ද? නැත්නම් ඇත්තම තිබ්බ අතීතයක්ද? අතීතයක් තිබ්බ කියලා හැංගෙන්නේ මේ මොහොතේ නේද? මේ මොහොතේ හිතර හැංගෙන්නේ අතීතයක් තිබ්බ මං අතීතයේ හිටියා කියලා මේ මොහොතේ නේද හිතර හැංගෙන්නේ? එහෙනම් තිබ්බ එකක් ගැන හැඟෙනවද මේ මොහොතේ එහෙම එකක් තිබ්බ වගේ හැඟෙනවද? මේ මොහොතේ එහෙම එකක් තිබ්බ වගේ හැඟෙනවා. එහෙනම් ඒ අතීතයේ හැඟෙන්නේ මේ මොහොතේ නේද? එහෙනම් අතීතය කියන්නේත් මේ මොහොතමයි නේද? අනාගතේ හෙටමං ඉන්නෝ කියලා හැඟෙන්නේ කොයි වෙලාවේද? මේ මොහොතේ. එහෙනම් අනාගතෙත් කොයි මොහොතද? මේ මොහොත. අතීතය කියන්නේ කොයි මොහොතද? මේ මොහොත. එහෙනම් ඇත්තටම දකින්න තියෙන්නේ කොයි මොහොතද? මේ මොහොත. එහෙනම් මේ මොහොතේ හැඟින එකක් නේද? සම්මුතියෙන් කිව්වට කමන්නේ අතීතය තිබ්බ කියලා. නමුත් එහෙම දෙයක් මේ මොහොතේ හැඟෙනවා. ඒක හැඟෙන හැඟීමක් බව තේරුම්. මොකද මේකයි අතීතෙකුත් නැ අනාගතෙකුත් නැ. එහෙම යන්න බෑ. බුදුරජාණන් වහන්සේ බෝසත් වහන්සේ අතීතය ගැන කතා කරා. මේකයි සම්මුතියෙන් තොරව කතා කරන්න බෑ. හැබැයි පරමාර්ථයේ තේරුම් ගන්න මේ පරමාර්ථය මොකද්ද කියලා මේ සම්මුතිය හෙවත් මේ ලෝකයේ තියෙන විපාකය තුලින් දකින්න ඕන. දහමෙන් දහම් ඇසින් මේක දකින්න ඕන. මම ගිය අවුරුද්දේ හිටියා, මං ඊයේ මෙහෙම කරා, මං උදේ ගෙදර ආව, ගෙදරලා මෙහේ ආව කියලා හැඟෙන්නේ දැන් මේ වෙලාව මේ මොහොතේද හැඟෙන්නේ? එහෙනම් ඔබේ අතීතය කියන්නේ මේ මොහොතේ හැඟෙන එකක් නේද? මං උදේ ගෙදර ඉඳලා ආවා කියලා හැඟෙන්නේ දැන් මේ මොහොතේ නේද? එහෙනම් ඒ අතීතය කියන්නේ මේ මොහොත නේද? හෙට මට මේක කරන්න තියෙනවා, අනිද්දා මට මේක කරන්න තියෙනවා, දවල්ට මට මේක කරන්න හිතන්නේ මේ මොහොතේ නේද? එහෙනම් ඇත්තටම හිත කියලා කියන්නේ මේ මොහොතේ හටගන්න ස්වභාවයට නේද? ඔය හිතේ හටගන්න ස්වභාවයට අවිද්‍යාව තෘෂ්ණා නිසා කයක් ලෙස ෆික්ස් වූ දෙයක් හැඟෙන නිසා ඔය හිත කියෝ හිතට හැඟෙනවා නේද? අතීතයක් තිබ්බ අනාගතයක් තියෙනවා කියලා. හැබැයි තිබ්බ අතීතයක් හෝ තියෙන්නා වූ අනාගතයක් හැඟෙන්නේ මේ මොහොතේ නම් මේ ලෝකේ දුක හටගන්නේ අතීතයේද අනාගතයේද නැත්තම් මේ මොහොතේද? මේ මොහොතේ. එහෙනම් දකින්න තියෙන්නේ අවබෝධ කරන්න කියන්නේ සිහියෙන් ඉන්න තියෙන්නේ මේ මොහොත සම්බන්ධයෙන්. මේ මොහොතේ දුක හටගන්නවා තුන් ආකාරයකින්. එක්කෝ රාගයෙන් නැත්තම් ද්වේෂයෙන් එක්කෝ මෝහයෙන්. ඔය රාග වෙන්නේ ද්වේෂ වෙන්නේ මෝහ වෙන්නේ තිබ්බ දෙයක් හෝ තියෙන දෙයක් හෝ මේ මොහොතේ තියෙන දෙයක් සම්බන්ධයෙන් නෙමෙයි. මේ මොහොතේ හටගන්න හැඟීමක් සම්බන්ධයෙන්. මට අතීතයේ සම්බන්ධයෙන් දුකක් තිබ්බා කියලා කියන්න බෑ. මට අනාගතයේ සම්බන්ධයෙන් සැපතුන කියලා කියන්නත් බෑ. මේ මොහොතේ මට හැඟෙනවා හැඟීමක්. මේ වෙන්නේ මොකද්ද කියලා දකින්න එකයි තියෙන්නේ. මේක දකින්න ඕන. මේක දහමින් දකින්න ඕන. බුද්ධ ධම්ම තමන්ගේ ජීවිත ඇතුළත් කරගන්න ලෝක ධම්ම වලින් අයින් වෙන ලෝක ධම්ම වලට බුද්ධ ධම්ම දාන්න මේ අකාලිකත්වේ වැටහෙනවා. මේ ලෝකේ අකාලිකයි. කාලයකින් පණවන්න බෑ. හේවත් කාලයකින් පණවන්න බැරි ෆික්ස් වූ දෙයක් නිච්ච වූ දෙයක් මේ ලෝකේ නැති නිසා මොහොතක් මොහොතක් ගන්න හේතුන් නිසා උත්පාද වෙවි. හේතුන් නිසා බිහිවෙන හේතුන් නිසා විද්‍යාමාන ස්වභාවයක් විතරයි මේ ලෝකේ තියෙන්නේ. ඒකත් තියෙනවා කියලා කියන්න බෑ. ඒකයි තියෙන වචනයෙන් කියන්න එපයි.
පිඟුදුනි, මේ ලෝකෙ තියෙන කයක්, හේවත් සමූහයක්, හේවත් සම්භූතයක් හේතුන් නිසා විද්‍යාමාන වෙන ස්වභාවයක්, සම්භූතයක්. හේතුම් පටිච්ච සම්භූතං. හැබැයි ඔය භූත වෙලා තියෙන දේ අවිද්‍යා තුෂ්ණා සහගතව මුසු වෙන නිසා ඒක එකක්, කයක් හේවත් හේතුන් තුල නැති එකක් ලෙසට වෙන් වෙලා හිතට දැනෙනවා. හිතට දැනෙන්නේ දෙයක්, කෙනෙක්, එකක් සම්බන්ධයෙන් නිසා හැම වෙලාවෙම හිත ද්වේෂයෙන්, නැත්තම් රාගයෙන්, නැත්තම් මෝහයට පත්වෙලිවරලා සැප දුක් උපේක්ෂා තුල තියෙනවා. හේවත් ඉන්නවා. ඉන්නේ කෙනෙක්, දෙයක්, එකක් සම්බන්ධයෙන් මිසක් ඔක කයක් ලෙස දැක්කනම් ඉන්න තැනක් නැහැ. මේ මොහොත අවබෝධ කරනවා ඇරෙන්න. පිංගුතුනේ, මේ ලෝකය කාලිකයි. අතීතයේ හැඟින්නේ මේ මොහොතේ, අනාගතයක් තියෙනවා කියලා හැඟින්නේ මේ මොහොතේ, දුර ළඟ හීන ප්‍රණීත ඔක්කොම හැඟින්නේ මේ මොහොතේ. මේ මොහොත කියන්නේ ප්‍රත්‍යයෙන් උපදින මොහොත. හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොත උපදින්නේ. මේ මොහොත අවිද්‍යා සහගත ප්‍රත්‍ය, අවිද්‍යා තුෂ්ණා ප්‍රත්‍යෙන් නම් උපදින ලෝකයක් පැන්නා. එතන ජාති ධම්මයක් තියෙනවා. ඒක එකක් ලෙස ඉතරෙනවා, දුක හට ගන්නවා. නිදහස් වෙන්න කාලේ මේක අවබෝධ කරන්න ඕන, මේක තේරෙන්න ඕන, ගැලවෙන්න ඕන. ඒක කරන්න තියෙන්නේ ඔය හිතටමයි. ඔය හිතම එතෙන්න මෙහෙවන්න ඕන. සතර ඍද්ධිපාද වඩන්න ඕන. ඡන්ද චිත්ත විරිමංසා. ඡන්දය දෙන්න ඕනේ ජාතික ලයිස්තුවෙන්වත්, මනාපයක් ගහලවත් පාර්ලිමේන්තු යන්නේ මේ නිවන් දකින්න ඡන්දය දෙන්න. පිංගතුනේ, දරුවා පුළුවන් නම් ජාතික ලයිස්තුවෙන් ඉස්කෝල විභාගේ පාස් කරලා දෙන්න. ඉස්සර බඩ දව කොල්ල වෙලන අපේ ආඳුරනේ අපටත් බෙහෙත් දෙන්න ජාතික ලයිස්තුව විභාගේ පාස් කරගන්න කියලා. කොහමද ඔබේ මං හීනේ මාරුන හැටිද දැන්? කොහමද මං කිය හීනේ මාරු කරනකෙ දැන්? හරි දැන් ඡන්දෙනේ දැක්කනේ ද හීනේ ටක් ගායින් වුණා. අරමුණක් දෙන්න විතරයි තියෙන්නේ උපදිනවා. ඒකයි ඡන්දය තියෙන්න ඕන. හෙවත් කැමැත්ත තියෙන්න ඕන. කැමැත්ත කිව්වත් නිවනට, හෙවත් මේ බුද්ධ ධම්ම සම්බන්ධයෙන්, ලෝක ධම්ම වලින් මිදිලා බුද්ධ ධම්ම සම්බන්ධව හිත පිහිටවා ගන්න හිතේ ශක්තිය තියෙන්න ඕන. කියන්න ගොඩක් දේවල් තියෙනවා, නමුත් වෙලාව නෑ අද. ඉතින් ඒ නිසා කොහොම හරි තේරුම් ගන්න. මේ මොහොතේ හිත හටගන්නේ මේ මොහොත සම්බන්ධයෙන් දැන හඳුනා ගන්න මිසක් මේ ලෝකේ එකක් කරලා ගන්න නෙමෙයි. මේ ලෝකේ ඇත්තටම එකක් නෑ. මේ ලෝකේ තියෙන කයක්, කයක් කියන්නේ සමූහයක්, සමූහයක් කියන්නේ හේතුන් රාශියක් නිසා එකතු වෙලා විද්‍යාමාන දෙයක්. ඒකයි පේන පින්ඩූපමං රූපං. රූපේ කියන්නේ පෙන පිඩක්. හෙවත් හේතු ගොඩක් ගැළපිලා බැඳිලා ඒ මොහොතේ විද්‍යාමන ස්වභාවයක් පෙන පිඩුවේ ගන්න හරයක් නැහැ. ඒකයි රූපය අනිච්ච ලෙස දකින්න ඕනේ. අනිච්ච ලෙස දකින්න තියෙන එක ගන්න හරයක් නැහැ. පෙන ගන්නවද බේත් වලට? පත්තු බඳින්න ගන්නවද? බුරියානි හදන්න ගන්නවද? නැහැ. පෙන කියන්නේ ගන්න හරයක් නැති දෙයක්. එකතු වෙලා ගැළපිලා බැඳිලා විද්‍යාමන දෙයක්. එන රූපය අනිච්ච ලෙස දකින්න, මේ රූපය කයක් ලෙස දකින්න. රූපය කයක් ලෙස දකින්නේ යම් මොහතකද, ඒ මොහොත ඔබ අනිච්ච දැක්කා වෙනවා. අනිච්ච දකින්නේ යම් මොහතකද, ඒ මොහොත ඔබ තෘෂ්ණා දැලෙන් මිදෙන මොහොත බවට පත් වෙනවා. මේ ලෝකෙට බැඳෙන්න දෙයක් නැහැ. බැඳුනේ ඔය හිතටමයි, දරුවට නෙමෙයි. බැඳුනේ ඔය හිතටමයි, ගෙදර නෙමෙයි. බැඳුනේ ඔය හිතටමයි, නෝනට මහත්තයර නෙමෙයි. බැඳුනේ ඔය හිතටමයි, සල්ලි වලට නෙමෙයි. බැඳුනේ ඔය හිතටමයි, ලෝකෙට නෙමෙයි. බැඳුනේ ඔය හිතටමයි, අතීතයට නෙමෙයි. බැඳෙන්න හිතන් ඉන්නේ ඔය හිතටමයි, අනාගතයට නෙමෙයි. හේතුව ඔය ඔක්කොම දේවල් මේ මොහොතේ හිතට හැඟෙන දෙයක් නම්, ඔය ඔක්කොම මේ මොහොතේ හිතට හැඟෙනවා නම්, මේ මොහොතේ දුක හටගන්නේ ඔය හිතේ නම්, මේ මොහොතේ ඔබේ ලෝකය කියන්නේ ඔය හටගන්න දුක නේද? දුක්ඛෝ ලෝකේ පටිට්ඨිතා. මේ ලෝකය දුක මත පවතිනවා. අවිද්‍යා තෘෂ්ණා ලෝකය දුක මත පවතිනවා.
ඒ ලෝකය කියන්නේ ජාති ධම්ම. තමන්ට ජා තමන්ව තමන්ට ඉන්නවා කෙනෙක් දෙයක් එකක් වශයෙන් හැඟින්නේ යමක්ද ඒ ඔබේ ලෝකෙට ඇතුල් වූ දෙයකි. ඒ ඔබේ දුකට පිහිටවන්නට සේ පැමිණි මර උගුලකි. සැප හොයාගෙන හොයාගෙන ගියාට බැඳි බැඳි ගියාට ඔය බැඳිලා තියෙන දුක් ගින්නට විතරයි. දරුවෙක් කියන්නේ ගින්නක්. ඇයි ඒ එකක් ලෙස දකින්නේ යම් තාක්ද ඒ තාක් දකින්නේ ගින්නකි. ඒ තාක් ඉන්නේ ගින්නකය. ඒ හේතුව දුව පුතා කියන්නේ ජාති ධම්මයක් ගින්නක්. ඔයක කයක් ලෙස දකින්නේ යම් මොහතකද මේ හේතුන් නිසා හටගත් දෙයක් ලෙස දකින්නේ යම් මොහතකද එතන ඔබ කල යුත්ත කරයි යුතුයකම කරයි වගකීම කරයි ආරක්ෂාව දෙ හැම දෙම කරයි ඒ තුලින් ඔබ නිවන්ට ඇතුල් වෙයි ඒ ඔබේ විමුක්තිය වෙයි ඒ විමුක්තිය අවබෝධ කරගන්න ඔය හිතේ දහම් ඖෂධය පහළ වේවා ඒ දහම් අමා වැස්සෙන් නිමිලා මේ සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ නිවණින් සැනසෙන්න මේ අනන්ත අප්‍රමාණ සිලෝම පුණ්‍ය කුවේ ශක්තිය එක්ලෙස හේතු වාසනා වෙත්වා කියලා අපි හදවතින් හැම දිනාටම ආශිර්වාද කරනවා. පුංචි පයින්ඩයක් දෙන්න තියෙනවා. ඒ තමා යුද පිටියක් හැදිලා තියෙනවා. මේ දවස් ටිකේම අපි ස්වාමීන් වහන්සේලා නගාරික මහත්මිල එකතු වෙලා කරපු දෙයක්. ඒ තමා එහා පැත්තේ වැලි මැලුවක් හැදෙනවා. හැදිලා තියෙනවා. ඒක අද මං හිතන්නේ විවෘත වෙනවා. මං හිතන්නේ වැලි මලු 20 ගාණක් විතර තියෙනවා මං හිතන්නේ. 1:20 වන විට අපේ සුවනහලා පෙන්නයි පල්ලහ වැලි මලු පරිශ්‍රයට ඔබ යන්න. ඒකේ උත්සවයේ එක විවෘත කිරීම හේවත් ඒක සංඝ සතුකඩ පූජා කිරීම තියෙනවා. එතන ගොඩක් මඩ වෙලා ඇත්තේ. මොකද මේ දවස් ටිකේ වැස්සේ නැහැ. වතුර තිබ්බෙත් නැහැ. අපි පොඩි කෝල් එකක් දැම්මා. හලෝ බෙන්ගාල බොක්ක පොඩ්ඩක් කැළඹෙන්න බෑද කියලා. හෝ ගහලා දැන් කැළඹෙනවා. අපි ගියා පොඩ්ඩක් ඉන්න. එක කෝල් එකයි දැම්මේ. හරි රස්නේ ඉන්න බෑ වතුරත් නැහැ පොඩ්ඩක් කැළඹෙන්න බැරිද හුව හෝ ගහලා කැළඹෙනවා. රස්නේදී පොඩ්ඩක් අහලා බලන්න. අලෝ බෙන්ගාල බොක්ක කැළඹෙන්න බැයිද කියලා. ඉතින් කැළඹෙනවා අපි පොඩ්ඩක් නවතිනලා නැවතුන්නේ නෑ යා. ඉතින් ඒ නිසා ඔබ මඩවල ඇත්තේ තාම වැඩි ඉවරක් නැතුව ඇති. ඊයේ රෑත් වැඩ එළිනකම් වැඩ මං හිතන්නේ ඔබට පේනවා ඉස්සරහ දෙවන්ත වහලයක් ගහනවා. ඔය හිසර සෙවණක් නෙමේ. ඔය මගට උගුලක් නෙමේ. ඔය මගට රුකුලක් මේ සාසිර නිවන් දකින්න පිරිසට. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ ආරාමේ වහලයක් ගැහුවොත් අනිවාර්යෙන් වහිනවා. ප්‍රවර්ජන දෙවියෝ මොනවා කරනවද දන්නේ නැහැ. වැස්සට අධිපති ප්‍රවර්ජන දෙවියෝ යක්ෂ සෙම්පති කෙනෙක්, මාර්ගපල්ලාභි දෙවි කෙනෙක්, මේ ශාසනය පණමෙන් රකින්න පොරොන්දු වුණ කෙනෙක්. ඉතින් ওই ප්‍රවර්ජන දෙවියන්ට කීයේ කී හිටියා විහිළුවට වගේ වහින්නේ නැද්ද කියලා වහලේ ගහද්දී වහිනවා. ඊයේ ස්වාමී ඉරය ස්වාමීන් වහන්සේ නමක් කියන අපේ ආඳුරනේ මේ ළඟට ඕනෑම පෑවිල්ලක අපි වහලයක් ගන්න ලෑස්ති මේ දර අනිවාර්ය වහිනවල ඇත්තටම වහිනවා. එහෙනම් කෝල් එක ගන්න කලින් බෙන්ගහල බොක්කට අනිවාර්යෙන් වහලයක් ගහදි වහිනවා. ඒවත් එක ධර්ම තියනවා. හේත් ධර්ම ගුරුයන් බුදුහාම ගුරුහාම දහව දේශනා කියයි. ඒකයි මේ විශ්වයේ හරි සපෝටිව් නිවනට අපි අයින් වුණාට සපෝට් නැති වුණාට ඒ ශක්තියත් එකතු වෙන්න. මේ ලෝකෙ ලොකු ශක්තියක් තියෙනවා පිඟුතුනි. කල්යාණ මිත්‍රයෝ අතර. ඒ නිසා 1:20 වන විට පහළ වැලිමලුවට සම්බන්ධ වෙන්න. එතකොට 2:30ට ගුරු ස්වාමීන් වහන්සේගේ මහා දේශනාව සුපුරුදු පරිදි පැවැත්වෙනවා. එතකොට මම හිතන්නේ 1:20ට විතර ස්වාමීන් වහන්සේලා වැඩලා ඒ පිරිත් කියලා මම දන්නේ ඒ උත්සවයේ අපේ සමඳුරු සංවිධානය කරනවා. සමඳුරු ඒකට අතීත තියාගන්න. සසරක් පුලාවට සක්මන් කරපු මලු අතර නිකලෙස් හිතින් සක්මන් කරන්න මේ වැලිමලුව ඔබට හේතුපොනිස්ත්‍රේ වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. මේ බොල් පොලව නැවත ඔබේ නික්ලේසි සිරිපතුල් පායුගල් පායුගල පිළිගන් ලෑස්තියෙන් ඉන්නේ. ඇයි අපි කෙලෙස් මත ඇවිදින්නේ? අනන්ත සසරක් කෙලෙස් මත ඇවිද්දා, කෙලෙස් උඩ ඇවිද්දා නික්මෙන්න කාලයයි. ඔය හිතේ තියෙන මුනිවරයා, ඔය හිතේ ඉන්න මුනිවරිය එළියට ගන්න කාලයයි. ඒ සඳහා මේ සියලුම දෙවිවරු උදව් කරයි. ඒ සඳහා මේ කල්යාණ මිත්‍ර මහා සංඝරත්නය උදව් කරයි. ඔබේ අනන්ත සසරක් කරපු පින් ඒකට එක් වෙලා රැස් වෙලා කැටි වෙලා පිහිටයි. ඡන්ද 이르දිපාදේ හදාගන්න මේ ශාසනය මගේ අවසාන ශාසනය කරගෙන පිරිනිවිලා යනවා කියලා. නිදහස් වෙන්න. නිදහස් වෙන්න. මේ අනන්ත ආකාශයේ සාක්කි, මේ බොල් පොළොව සාක්කි, මේ ලංකා ධර්ණී තලයේ සාක්කි, දෙවිවරු සාක්කි, මුනිවරු බිහි වූ බවට, ඒ මුනිවරුන්ට දන් දුන්න බවට ඔබ සාක්කි, ඒ මුනිවරුන්ගේ ශාසනය ඔබ හික්මෙන් උත්සාහ කරොබ් බවට සාක්කි. ඒ සාක්කිය හෘද සාක්ෂිය එකම සාක්කිය මේ වෙලාවේ ලේවල තියෙන බව සාක්කි. ඒ උරුමය හොයාගෙන ඒ සුවඳ හොයාගෙන ඔබෙන්නේ නික්මෙන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ පුතෙක් වෙන්න, බුදුරජාණන් වහන්සේ දියණියක් වෙන්න ශක්තිය ධාරිය ලැබේවා කියලා අපි නැවත වාර්තා ප්‍රාර්ථනා කරන හැම දිනාටම නම් තෙරුවන් සරණයි. හැම දිනාම සිහිපත් කරගන්න ආපු සසර පුරා රැස්පත් කරගත්තා වූ යම්තා පුණ්‍යකෝ ශක්තිය දාංගයේ සියලුම පින් කුසල් මේලා එක්කලා කැටිලා පිහිටාවා මේ ජීවිතයේ මේ දක්වා රැස්පත් කරා වූ යම්තා පුණ්‍යකෝ ශක්තිය දාංගයේ සියලුම පින් කුසල් මේලා එක්කලා කැටිලා පිහිටාවා. ඒ වගේ මේ ජීවිතයේ උතුම් වූ දහමක් ඇහුනට පස්සේ මේ නිවන් දකින්න ඕන කියලා ආපු හැඟීමක් එක්ක යම් දවස් යම්තාක් දිනක සිට මේ කර්ම කර්මඵල විශ්වාසය යම්තා පිනක් ජනිත කරගත්තා නම් කුසලයක් ජනිත කරගත්තා නම් ආංගයේ සියලුම පින් කුසල් මේලා එක්කලා කැටිලා පිහිටලා මේ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ගුරුසනල සියලුම සවන්නලට අනගාරික අනගාරිකා මහත් මහත්මිනු සියලුම දෙනාට ඒ වගේම පුණ්‍යභාරයේ මහත් මහත්මිනුද තමාගේ හදා වඩා ගත්තා වූ මව් දෙමාපියන් ඥාති මිත්‍රාදීන් දූදරු අමුදරු මුණුබුරු මැදි යම්තා පිරිසක් ඇද්ද වතුර විදුරුගම උදව්වක් උපකාරයක් කළා වූ පිරිසක් ඇද්ද හැම දෙනා කරාද මේ අනන්ත අප්‍රමාණ පුණ්‍යකේ ශක්තිය විහිදේවා පැතිරේවා පිහිටත් වූ හැම දෙනා අතුරින් අනුමෝදන් වෙත්වා ඒ පින් අනුමෝදන් වෙන්නේ හැම දෙනාට වැදළු දෙන තිබෙන්නා වූ වටණුවක් රෝග 99ක් වේද හේතුණක් වූ අන්තරාසියල්ලක්ම දුරුම් බියුත වේවා යක්ෂ ප්‍රේත පිසාච ආදී වැදපේණියා දෝෂාන්ධකාර පාපාන්ධකාරත් නම් මේ සියල්ලක්ම දුර වේවා දස අකුසලයෙන් මිදෙත්වා දස කුසල කරත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා උතුම් වූ නිබ්බාන පරම සුඛයෙන් සුගිත්තරිත ලක්ෂණයම නාම සාදුකාරයක් දෙන්න පිඳුනි. ඒ වගේම සීපත් කරගන්න පිඳුනි මේ රැස්පත් කරව අනන්ත අප්‍රමාණ පුණ්‍යකෝ ශක්තියෝ මේ ශාසනයේ පණමෙන් ආරක්ෂා කරන්නා වූ සක්‍ර දේවයන්තුමතුළු යම් තාක් තාවතින්ස වාසී දෙවි දේවතාවුන් වහන්සේලාද පරිවාර දේවසේනා පරිසද දිව්‍ය මණ්ඩල දෙවගේ චාතුමාරායිති රාජ්‍ය කරන්නා වූ වෛශ්‍රවණ විරුඩ විපාද දසරාෂ්ට්‍ර කියන්නා වූ සතර වරම් දේවරජරංග සම්මන්නේ චාතුමාරාය දිව්‍ය ලෝක යම් තාක් දෙවි දේවතාවුන් වහන්සේලාද පරිවාර දේවසේනා පරිසද දිව්‍ය මණ්ඩලයක්ද ඒ වගේම විෂ්ණු කතරගම සුමන සමන් දැණිමුණ්ඩ පත්තින අයිනේ ගම්බාර බණ්ඩාර උපුල්වන් වෙන්නු ආදී නානා නම් කුලතුණින් හඳුන්වන්නා වූ යම් තාක් දෙවි දේවතාවුන් වහන්සේලාද පරිවාර දේවසේනා පරිසද්ද 18ක් වූ යක්ෂ සෙන්පතුරුයද්ද පරිවාර දේවසේනා පිරිසද්ද ලෝකපාලක දෙවි දේවතාවුන් වහන්සේලාද්ද පරිවාර දේවසේනා පිරිසද්ද මේ පළාත් බාර ගම්බාර පුණ්‍ය භූමි බාර මේ ආවට යම් තාක් දෙවි දේවතාවුන් වහන්සේලාද්ද ඔබ අපේ නමින් සිටිනා වූ ඉෂ්ඨකාමී හිතකාමී ප්‍රියකාමී යම් තාක් දෙවි දේවතාවුන් වහන්සේලාද්ද ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා කරා මේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය විහිදී පැතිරී පිහිටත් වායේ පිං විහිදී පැතිරී පිහිටීමෙන් ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පිංස් දෙක පළහතුරු සිං අනුමෝදන් වෙත්වා ඒ පිං අනුමෝදන් වීමෙන් එම දෙනාගේම ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ පටිභාන ඥානයේ තව තවත් වර්ධනය වෙත්වා චිරාත් කාලය සමුද ශාසනය සමුදේශනයේ සමු ශ්‍රාවකින් වහන්සේලා ආරක්ෂා කරත්තා වුන් හැමදෙනාම දස අකුසල්ලු මිදෙත්වා දස කුසල්ම කරත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා මේ සම්මා සම්බුත් ශාසනයේ පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිවණින්ම සැනසෙත් රචනා කරන හැමදාම සාදුකාරයක් දෙන්න. ඒ වගේම සීපත් කරගන්න මේ අවසර පුරාවට 91 කල්ප පුරාට තමනම් යම්තා පිසක් ජම්මතර ගත උනාද මව් දෙමාපිය ඥාති මිත්‍රාදීන් දූදරු අමුදරු මුණුබුරු මිය යම්තා පිසක සතුරු වේෂෙන් ආ යම්තා පිසක් ඇද්ද මිතුරු වේෂෙන් ආ යම්තා පිසක් ඇද්ද නායගඳුන පියා කරනට පැමුණා යම්තා පිසක් ඇද්ද ඒ වගේම මේ ජීවිතේ තමනම් යම්තා පිසක් ජම්මතර ගත වේදී හැමදෙනාම නම් වශයෙන් සීපත් කරගන්නේ හැමදෙනා කරාද මේ අනන්ත අප්‍රමාණ පුණ්‍යකෝ ශක්තිය විහිදේවා පැතිරේවා පිහිටත්වා යපින් විහිදී පැතිරී පිහිටීමේ නේ අතර එයාට යම්තා පිරිසක් දුක්ඛිත ගාමී අභව ගාමී වටපිටාවේ බෙදී යත්නම් සම්දිරු අද්බවලට පත් වේවා සම්දිරු අද්බවල තෙරපිස් තව තවත් උතුම් නිවට නැඹුරු වෙත්වා ඔවුන් හැමදෙනාම දස අකුසලයෙන් මිදෙත්වා දස කුසල කරත්ත දස පුණ්‍ය ක්‍රියා කරත්තා උතුම් නිබ්බාන පරම සුඛයෙන්ම සුගිත්තර ලක්ෂණ කළම නාම සාදුකාරයක් දෙන්න. අවසාන වශයෙන් සීපත් කරගන්න පිටුනේ මේ ආපුස්තර පුරාට අනන්ත සතර පුරාට මේ රසපත් කරගත්තා වූ සීලොම් පුණ්‍යකෝ ශක්තියින්ගේ බලෙන් නැවතරක් මේ ලෝකාග්‍රය මත ලක්ෂ ගණන් රතුන් වහන්සේලා පහළ වේවා. ඒ පහලවන්නා වරවතුන් වහන්සේලා අතරට ඔබ අපගේ චිත්තයේද මාර්ගඵල චිත්තයක් අරහ චිත්තයක් බවට පත්වෙන්න මේ අනන්ත වස් කරගත්තා වූ පුණ්‍යකෝ ශක්තියද මේ රසපත් කරගත්තා වූ සීලොම් පුණ්‍යකෝ ශක්තියද එක් වෙලා කැටි වෙලා පිළිහිදලා උතුම් වූ මුනිවරුන්ගේ යුගයක තමන්ගේ චිත්තයේද මාර්ගඵල චිත්තයක් අරහ චිත්තයක් බවට පත්වෙලා මේ සම්මා සම්බුත් සාඳුනදීන් පිරිනිවිලම යන්න මේ අනන්ත අප්‍රමාණ සීලොම් පුණ්‍යකෝ ශක්තියෝ එකලෙස හේතු ආසනා වෙත්වා ඒසෙන් වෙත්වා ඒසෙන් වෙත්වා ඒසෙන් වෙත්වා ක්ලේශංග හැමදෙනාම සාදුකාරයක් දෙන හැමදෙනාටම තෙරුවන් සරණයි. සබ්බිහීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනසතු මාතේ බහත්තරායෝ සුඛේ දීගායකෝ භව බෞසබ් මංගලං රක්කං සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සතක් ශාන්තියක් යහපතක් වේවා හැමදෙනාම උතුම් නිවණින්ම සැනසෙත්වා සුවපත්න වේවා තෙරුවන් සරණයි.